සතිමත් බව පුහුණු කරන්නන් වන වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනකටයි අප සියලු දෙනාම සූදානම් වී සිටින්නේ. ඒ සඳහා නිස්සරණ වනයෙන් සහභාගී වන නම කියන අවසරයි ගෞරවනීය ගාල්ලේ ධම්මසරණ ස්වාමින් වහන්සේව පාද නමස්කාර කොට පිළිගන්නවා. ඒ සමගම වැඩසටහන සම්බන්ධව අනිකුත් ස්වාමින් වහන්සේලා සහ මෑණිවරුන් පාද නමස්කාර කොට ගෞරවයෙන් පිළිගන්නවා. වැඩසටහන සම්බන්ධව සියලු දෙනාමත් ඉතාමත් ගෞරවනීයව පිළිගන්නවා. වැඩසටහනේ මූලික අංගය ලෙස මුලින්ම තිබෙන්නේ අපගේ සතිමත් බවට උපකාරී වන ධර්ම දේශනාවකට සවන් දීමයි. ඉන් අනතුරුව සතිමත් වාර්තා ඉදිරිපත් කිරීම සම්බන්ධ උපදෙස් පත්‍රිකාවත් සතිමත් වාර්තා ඉදිරිපත් කිරීමත් සිදු කරනවා. වේලාව ලැබෙන පරිදි වාචික ප්‍රශ්න ඉදිරිපත් කිරීමට යම් අවස්ථාවක් ලබා දීමට බලාපොරොත්තු වෙනවා. ඉන් අනතුරුව පුණ්‍යානුමෝදනාවෙන් අපේ වැඩසටහන සමාප්ත කරනවා. වැඩසටහනේ මූලික අංගය වන ධර්ම දේශනාවට සවන් දීමට අප සියලු දෙනාම සූදානම් වෙමු. ඒ සඳහා ගෞරවනීය ස්වාමීන් වහන්සේට මම පාද නමස්කාර කොට ආරාධනා කරනවා. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.
හොඳයි, ධර්ම දේශනාවට හැමදෙනාම එකතු වෙමු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස.
සාදු
සාදු. පලහ විවාදා පරිදීව සෝකා සහ මච්චරාච මානාති මානා සහ පීසුනාච කුතෝ අහූතාතේ තදිංග දෝහිනි.
සාදු සාදු සාදු.
සද්ධා බුද්ධි සම්පන්න පින්වත්නි, අපි මේ විදිහට එකතු වෙලා අද කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මේ බුදු පියාණන් වහන්සේ වෙත යොමු කළ ප්‍රශ්නාවලියකට භාගතුන් වහන්සේ දුන් පිළිතුරු අඩංගු ධර්ම කාරණයක්. අතර මේක කලින් වතාවක සාකච්ඡා කරන අවස්ථාවක් තිබුණා වෙනත් වැඩසටහනකදී වාගේ. ඉතින් මේ නැවත වැඩසටහන් සංවිධානයෙන් ලැබුණු ඉල්ලීමක් මත මෙහිදිත් මේ අවස්ථාවේදී සාකච්ඡා කිරීමට තෝරා ගත්තා. ඉතින් මේ ආරම්භයේදීම මේ විදිහට ගාථාවක් වශයෙන් දේශනා කළ බුදුපියාණන් වහන්සේගෙන් අහන මේ ප්‍රශ්නය, මේ අහන්නේ දේවි කෙනෙක් කියලත් සඳහන් කරනවා, සමහර වෙලාවට සඳහන් වෙනවා නිර්මිත බුදුරුවක් බුදු කෙනෙක් කියලා. මොකද මේ ටිකක් විස්තර ඇතුව බුදුපියාණන් වහන්සේගේ ධර්මයේ ඇතුළට යන ආකාරයේ ප්‍රශ්නාවලියක් නිසා. ඒ වගේම ඒ අඩංගු සුත්ත නිපාතයේ අටක වර්ගයේ අඩංගු මේ සූත්‍රයේහි නිදානයක්, එහෙම නැත්නම් මෙන්න මේ ස්ථානයේදී මේ විදිහට දේශනා කරා මේ අයට කරා කියලා එහෙම සඳහනක් නැහැ. ඒ නිසා අනිත් කරුණු කාරණා අනුව මේක මේ සංසන්දනය කළා මෙහිම වෙන්නේ නැති කියලා මතක් කරලා තියෙනවා අපි පෙර ගුරුවරු. ඉතින් මේ කෙසේ වෙතත් මෙහි ප්‍රශ්නාවලිය පිළිබඳව බැලුවොත් මේ කුතෝ පහූතා කලහ විවාදා කියලා තමයි ආරම්භ කරන්නේ. කලහයෝත් විවාදයෝත් කොතනින් උපන්නහුද කියලා බුදුපියන් වහන්සේගෙන් විමසනවා. ඒකට බෑඳිලා එනවා පරිදේව ශෝක සහ මච්චරාජ. ශෝක පරිදේව මාත්සමී මසුරු බව, මාන අධිමාන සහ පික්කේලම්. මේ කාරණා කොහෙන් ඇති වුණාද කියලා තමයි පළවෙනි ප්‍රශ්නේ විදියට බුදුපියන් වහන්සේගෙන් අතු කරන්නේ. භාගතුන් වහන්සේ දේශනා කරනවා පියාපහූතා කලහ විවාද. ප්‍රිය වස්තුන් කෙරෙන් තමයි කලහ විවාද හටගන්නේ කියලා. නැවත විමසනව අර ගැටලුව අහපු කෙනා පියාසු ලෝකස්මි කුතෝ නිදාන, ලෝකේ ප්‍රිය වස්තු කොයින්ද උපදින්නේ. චන්දා නිදානානි පියානි ලෝකේ. චන්දය නිසා, කැමැත්ත නිසා ප්‍රිය වස්තු වී කියලා බුදුපියාණන් වහන්සේ දේශනා. චන්දාන ලෝකස්මින් ගුතෝ නිදාන. චන්දය කුමක් නිදාන කොට ඇද්ද? මොකකින්ද චන්දය ඇති වෙන්නේ, කැමැත්ත ඇති වෙන්නේ, ආසාව? සාතං අසාතන්ති යමං ලෝකේ. සාත අසාත බව නිසා මිහිරි අමිහිරි කියන බව නිසා ඡන්දය කැමැත්ත උපදිනවා කියලා බුදු දහම දේශනා කරනවා. ඒකම විමසන සාතං අසාතංච කුතෝ නිදාන. මේ මිහිරි අමිහිරි බවකටත් හේතුවක් තියෙන්න බෑ. මොකද්ද? පස්ස නිදානං සාතං අසං. ස්පර්ශයයි පස්සයයි නිදාන වෙන්නේ මේ සාත අසාත බවට සැප දුක කියලා ගන්න පුළුවන්. පස්සෝනු ලෝකස්මින් කුතෝ නිදාන. ස්පර්ශය පස්ස හටගන්නේ මොකකින්ද? මේක මොකද්ද? ඒකට මුල් වෙන්නේ නාමංච රූපංච පටිච්ච පස්ස. අන්න පස්සේ හටගන්නේ නාම රූප මුල් කරගෙනයි කියලා බුදු දහම. ඊළඟ ප්‍රශ්නේ විමසනවා මේ විදිහට. කතං සමේතස්ස විභෝති රූපං. මොන විදියට පිළිපන්න හොටද මේ හර නාම රූපනේ උත්තරේ කලින් ප්‍රශ්නෙට. රූපය නොවෙන්නේ. රූපය නොවනකොට ඉතින් නාමෙත් නැහැ. භාගතුන් වහන්සේ පිළිතුර විදියට ගාථාවක් දේශනා. න සංඤ සංඤී න විසඤ්ඤ සංඤී නෝපි අසඤ්ඤී න විභූත සංඤී. ඒවං සමේතස්ස විභෝති රූපං සංඥා නිදානාහි පපංච සංකාති කියලා. මෙන්න මේ විදිහට මේ ප්‍රශ්නාවලිය එතකින් අවසන් වෙනවා. න සංඤ සංඤී සංඥාවක් නැති සංඥාව. ඒ වුණාට න විසඤ්ඤ සංඤී. ඒක සිහි නැති වෙච්ච සංඥාවක් නෙවෙයි. නෝපි අසඤ්ඤී. මේ අසඤ්ඤ තලයේ වගේ මුකුත් දැනෙන්නේ නැති කිස් බවක් උත් නෙවෙයි. න විභූත සංඤී. මේ සතර මහා භූතයන්ට සාපේක්ෂව හෝ ඊට අනුකූලව ලැබෙන අද්දකින සංඥාවක් උත් තමයි මේක. ඒවං සමේතස්ස විභූති රූපාන්නේ සංඥා ස්වභාවයේ හිටියොත් රූපය විභූත කරන්න පුළුවන් කියලා තමයි උත්තරේ ලබන්නේ. ඉතින් ඔන්න ඔය කාරණේ තමයි වැඩිපුර මේ හිසතා කතාවෙන් තියෙන්නේ. ඉතින් මේ බුදු පියාණන් වහන්සේගේ මේ උත්තර පිළිවෙල නාම රූප නිසා උන් ස්පර්ශයේ ස්පර්ශයෙන් තමයි මිහිරි අමිහිරි සැප දුක හටගන්නේ. ඒ සැප දුක කැමැත් ඇතිවීමත් එක්ක ප්‍රිය අප්‍රිය ප්‍රියස්තුන් ඇති වෙනවා. ඒවා නිසා කලහ විවාද හටගන්න. ඉතින් මේ කලහ විවාද කිව්වහම අපිට හොඳටම මතක් වෙන්නේ මේ කාල කෝලාහල යුද්ධ. ඉතින් මේක මේ පාලනයට සම්බන්ධ දේශපාලන කියන මාතෘකාව ගත්තාම තනිකරම ඉතින් කලහ විවාදයක්ම තමයි. ඒකට හේතුව මේ බුදු පියාණන් වහන්සේ පෙන්නන මේ ධර්මතාවයන් ටික තමයි පැහැදිලි අපිට. මොකද්ද මේ කලහ විවාදයක් හට ගන්නකොටම ඒකට හේතු වෙලච්ච ප්‍රිය වස්තුවක් තියෙනවාමයි. මොකද්ද? මගේ රට, මගේ පක්ෂය, මගේ කේනා, මං කැමති පුද්ගලයා වශයෙන් හදාගත්තු ඒ ප්‍රිය වස්තුව තියෙනවා. ඒකට ප්‍රිය වෙනකොටම අප්‍රිය වස්තුන් ටිකක් ඒකම ඇති වෙනවා. ඒකට විරුද්ධ කොටස අප්‍රියයි. ඉතින් ප්‍රිය අප්‍රිය කියන එකක් හටගත්තම කලහ විවාද ලෝකයක් තමයි තියෙන්නේ. ඉතින් මගේ දේශ සීමාව, අපේ දේශ සීමාව වැඩි වෙනවා නම් කැමති, ඒක අඩු වෙනවා නම් අකමැති. ප්‍රිය වස්තුව වෙලා දේශ සීමාව. සමහරලාට මේක මේ ඈත කොනක ඉන්න කෙනාට අදාළත් නෑ. යාපනේ දේශ සීමාව, එහෙම නැත්නම් යාපනේ උතුරු නැගෙනහිර වෙන් කරන සීමාවේ ඇත්තෙත් නෑ. මන් නම් ගිහිල්ලත් නෑ. තාම ඒ වගේ. හැබැයි මෙහෙ ඉන්නකොට ඔන්න යාපනයෙන් ඒ දේශ සීමා වෙන් කළ දෙන්න හදනවා කිව්වහම ඔන්න මෙහෙ රත් වෙනවා අපිට. ආන්න ප්‍රිය වස්තුවක් වෙලා. ඉතින් ඒ නිසා ඒ වගේ ප්‍රිය වස්තුවක් හටගන්න හේතුව අර මං ඒ දේශ සීමාව දැකලත් නැති කෙනා. නමුත් මේක මගේ අපේ කියලා හදාගෙන තියෙනවා චකමැත්තක්. ප්‍රිය වස්තුව වෙච්ච මේ මගේ ප්‍රදේශයේ, මගේ දේශ සීමා, මගේ හිතේ හැදිච්ච දෙයට මේ ඇති වෙච්ච ආසාව, තණ්හාව, ඡන්දේ තියෙනවා. ඉතින් ඔන්න ඔය තණ්හාව නිසා ඇති වෙලා තියෙන්නේ ඡන්දේ, හටගෙන තියෙන්නේ මේ දේශ සීමාව, එහෙම නැත්නම් මේ මගේ ප්‍රදේශ කොටස නිසා මට ලැබෙන මිහිරි බව හිතේ ඇති වෙනවා, කැමැත්ත. මේක මේ මේකෙන් ලැබෙන ආස්වාදය. මේ ආස්වාදේ නැති වෙනවට කැමති නෑ. මේක නැති වෙනවා වුවොත් මට ඒක ආස්වාදේ විඳින්න බැරි වෙනවා. ඒ විඳින්න බැරි වෙන එකට අකමැති. හරි, විරුද්ධ වෙලා ඒක කලහ විවාදයකට යන්න පාරක් කැපෙනවා. මේ විදිහට මිහිණි යමිහිණි බව ඇති වෙන්නේ මක මගේ කියලා මම ඒ කුඩා කාලේ ඉඳන් මගේ ඔළුවට වැටිච්ච විස්තරේ නිතර නිතර අහමින් නිතර නිතර මේ ඇහැ කන නාසය දිව කය වන්නස එහෙම නැත්නම් ගුවන් විදුලිය රූපවාහිනී ආදි මාධ්‍ය දෙමව්පියෝ පරිසර යාළු මේ අපි ජීවත් වෙන සමාජයෙන් ඔළුවට දාපු මේ විස්තරේ හින්දා මේක මගේ කරගෙන මම ඉන්නවා. ඉන්න නිසා මේකට මට තණ්හාව ආසාවක් ඇති වෙලා තියෙනවා මගේ කියන කොටසට. මේක නිසා ඒක ප්‍රිය වස්තුවක් බවට පත් වෙලා මගේ ප්‍රිය වස්තුව නැති වෙනොත් හරීම ගැටලුවක් ඇති කරගන්නවා. විවාද කලහ යුද්ධ කෝලාහලය වැඩි කරගන්නවා නම් ඒක වැඩි වෙනවා කැමති. දැන් ලංකාවේ සෙක්සේ සත්වලා හරි සතුටු යාසයි මම තමයි ප්‍රදේශේ වැඩි වුණා කියලා සතුටු වෙනවා. ඉතින් මේ විදිහට ඒ පැත්තෙන් මෙහිම යන ස්වභාවය තමයි මේ බුදු දහම වාසිය පෙන්නලා තියෙන්නේ. මේ හිතේ නැවත නැවතත් මතු කරගත්තු පළපදියම් කරගත්තු ස්පර්ශ කරපු ක්‍රමේ නිසා මම මෙන්න මේ කලහ විවාදයක් දක්වා මේ ස්වභාවය පවත්තලා. මේ ස්පර්ශය නිරන්තරයෙන් ඇති වුණේ ඇයි? මම ඇඟ තියෙනවා ඒ වගේ මම කියලා හිතාගත්තු හිත කය සහ සිත සම්බන්ධ කරගෙන එකතු කරගත්තු මේ සංකල්ප ගොඩක් එක්ක හැදිච්ච කලහ විවාදයක්. මේ ලෝකේ කියන්නේම කලහ විවාදයක්. ඒයි මම ඉන්න තාක් කලහ විවාදේ තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහේ මේ ලෝකේ සම්බන්ධ වෙන යුද කෝල හදේශපාලන ආදි වශයෙන් ගත්තත් එහෙම කලහ විවාදයක් තමයි තියෙන්නේ. ඉතින් හැම කාර්යෙම ඇත්තම කලහ විවාදයක්. දැන් බැලුවාම ඉච්චර විස්තරේ ලොකුවට යන්න ඕනේ නැහැ. දැන් කසාද බැඳපුවා දන්නවා. විවාහය කසාද කියන්නේ. ඉතින් කලහ විවාදයක් තමයි. හේතුව ඇයි ප්‍රිය වස්තුවක් කියන්නේ? ප්‍රිය වස්තුවත් එක්ක එකතු වෙන්න අවශ්‍ය වුණා. ප්‍රිය වස්තුව ලං කරගන්න ඕන වුණා. ඊට පස්සේ මේ දැන් ඔය කතා කරන්නේ ප්‍රිය වස්තුව ලැබිලා මේක ඇතුලේ තියෙන කලහ විවාද ටික කසා බැඳපුවා දන්නවා. එහෙම නැත්නම් ප්‍රිය වස්තුවක් ඉන්න අයත් මේ දන්නවා. ඒ විදිහට ගත කරන ප්‍රිය වස්තුවක් ලැබෙන්නේ අන්න කැමැත්ත දුන්නා ඡන්දය දීපු නිසා. කැමැත්ත දීලා කැමැත්ත ප්‍රකාශ වුණා. එතකොට ප්‍රිය වස්තුව ලං කරගත්තා. ඒකට හේතු වුණේ මොකද? අන්න ලැබිච්ච ඒ වස්තුවෙන් ලැබිච්ච මිහිරි බව. මිහිරි බවට කැමති වුණා. එතකොට මිහිරි බව ලැබෙනකොට ඒකට කැමැත්ත ඇති කරගෙන ප්‍රිය වස්තුව ලං කරගත්තා. ප්‍රිය වස්තුවක් තියෙනකොට අප්‍රිය වස්තුනුත් හට ගන්නවා කියන කාරණේ සිද්ධ වෙනවා. එතකොට කැමැත්ත එහෙම නැත්නම් ආසාව ඡන්දය සංහාව නැති ඡන්දය කියන මේ කැමැත්ත නැති වෙන අවස්ථාවක් තියෙනවා ප්‍රිය වස්තුව. ඇයි? ඒ සාත මිහිරි බව ලැබෙන්නේ නැති අවස්ථාවල මිහිරි බව ලැබෙනකොට ඒකට නැති වෙන්නේ ඡන්දයම තමයි. හැබැයි ඒක අනිත් පැත්ත අකමැත්ත. ඒකත් එක්ක ඔන්න ඒක ආයේ සමහරලාට අප්‍රිය වස්තුව බවට පත් වෙලා ඔන්න ඒක කලහ විවාදයක් බවට පත් වෙනවා. අප්‍රිය පැත්ත. ප්‍රිය වස්තුව නැත් ඉතින් කලහ විවාදයක් තමයි රකින්න වෙනවා. ඒ දේවල් සපයා දෙන්න වෙනවා. තමන් මේකට දෝතෝ වරපල කියන සමාජයේ ඒ ගැටුම් ගැටලු ඇති වෙනවා. ඒවට මූණ දෙන්න සිද්ධ වෙනවා මේ ජීවත් වෙනකොට. ඔය විදිහ කලහ විවාදයක් ඇති කරගත්තා මේ තවත් ප්‍රිය වස්තුවක් එකතු කරගන්න ගියපු නිසා. ඉතින් මෙහෙර යම්හිරි බව තමයි මේකට මුල්ුණේ. මේකට හේතුව ස්පර්ශය. මේ ලැබෙන ස්පර්ශයක් සඳහා තියෙන ආසාව. ස්පර්ශය නැවත නැවත ලබා ගන්න මේ සාමාන්‍යයෙන් අපි හැමදෙනාම දන්නේ සාමාන්‍යයෙන් නීත්‍යානුකූලව සහ සම්බන්ධ වෙන්නේ කසාදයක් කරගන්නේ ස්පර්ශය. කාය ස්පර්ශය ලෝක සම්මතය අනුව වැරදි නෑ. ඒ කාය ස්පර්ශය නීති කැඩෙන්නේ නැති වෙන්න පවත්වන්න මොන කසාදේ කියලා දෙයක් නිත්‍යානුගත කරගෙන ඉන්නෝ, නිත්‍යානුකූල කරගෙන සම්මතයක් හදාගත් සමාජය තියෙනවා. ඉතින් ඒකට එකතු වෙලා ඒ ස්පර්ශය දිගට පවත්වන්න මං කැමති පිය වස්තුවේ ඒ මිහිරි අමිහිරි බව ලබන නැවත නැවත ස්පර්ශය ලබන්න, කාය ස්පර්ශය ලබන්න ප්‍රධාන වශයෙන් මේක එකම එන අනිත් කටයුතු සඳහා මේ සලායතන හරහා උපේ ආයතන හය මාර්ථමින් මේ ක්‍රියාවලියෙහි යෙදෙනවා. බුදු පියාණන් වහන්සේ මේ කාරණය දේශනා කරලා තියෙනවා. මේ හැම දෙයකම පොදු වූ ක්‍රියාවලියක් මේ තුල තියෙන්නේ. නාම රූපයෙන් තමයි පටන් ගන්න හිත කය කියලා කිව්වට ඒක අපි සතිමත් බව වඩන මේ පිරිස් ඊට එහාට ගිහිල්ලා තීරුම් ගන්නවා. ඒකෙන් ලැබෙන නාම රූපෙන් හට ගන්නවා මේ සලායතන හැ කරනාසේ දිව කය මනස. එයින් ස්පර්ශය සිද්ධ වෙනවා. පස්ස ඒක අනුකූලව පස්සපච්චා වේදනා මොන අපි අහලා තියෙනවා මේ කාරණේ. සාත සාත මිහිරි අමිහිරි බව සැප දුක් වේදනා හට ගන්නවා ස්පර්ශයෙන්. ස්පර්ශයෙන් හට ගන්න වේදනාව නිසා වේදනාව මුල් වෙනවා. අන්න ඡන්දය ඇති කරන්න තණ්හාව. තණ්හා වේදනා පච්චා තණ්හා. තණ්හාව මොකකින්ද මොකකටද මුල් වෙන්නේ? තණ්හා පච්චා උපාදාන. අන්න ප්‍රිය වස්තුවක් වුණා. ප්‍රිය වස්තු වෙච්ච නිසා තමයි යුද්ධෙට යන්න උනේ. මෙව නැත්තම් මේ කලහ විවාදේ ළඟා කරගන්න ප්‍රිය වස්තුව ලං කරගන්න හේතු උනේ. උපාදාන පච්චයා භව පච්චයා ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් ඔක්කොම ටික ලැබෙනවා. සංකීර්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛාන්න පංච උපාදානස්කන්ධයම දුකක් කියලා බුදු පියාණන් දේශනා කරනවා. එහෙනම් කලහ විවාද ශෝක පරිදේව මසුරු භව මානේ අතිමානේ මේ ආදී දුක් ගොඩ එකතු වෙන්නේ මෙන්න මේ ක්‍රමවේදයට. එහෙනම් මේ ඇතුළාන්තයේ බුදු පියාණන්සේ විස්තර කරලා දෙන්නේ මේ අහන ප්‍රශ්නාවලියේ අහන කෙනාට නොදැනින්නම පටිච්චසමුප්පාද ධර්මය බුදු පියාණන් වහන්සේ මේ තුළින් උත්තර විදියට දීලා තියෙනවා. යමෙක් ධර්මයේ දකීද හේ මන් දකී. යමෙක් මාව දකීද ඒ ධර්මයේ දකී කියලා බුදු පියාණන් දේශනා කරනවා. ඒ එක්කම යමෙක් පටිච්චසමුප්පාදයේ දකීද හේ ධර්මයේ දකී. යමෙක් ධර්මයේ දකීද හේ පටිච්චසමුප්පාදයේ දකී කියලා බුදු පියාණන් වහන්සේ බුදු කෙනෙක්ව දකින්න ඕන මෙන්න මේ පටිච්චසමුප්පාදයේ දකින්න කියන කාරණේ පෙන්වනවා. ඉතින් ඒකේ මේ අපිට පේන ලෝකේ තියෙන්නේත් මේ ක්‍රමවේදයමයි. පටිච්චසමුප්පාදය කියන්නේ මොකද්ද? දුක හටගන්නා ක්‍රමවේදය. ඉතින් දුක හාත්පසම දුකක් තියෙන. ඉතින් මේ තියෙන දුක හටගන්නේ මෙන්න මේ විදිහෙන්. මේ අපිට පේන යුද්ධ කලහෝලාහල ගැටලු මේ ප්‍රශ්න සියල්ලම ඇති වෙලා තියෙනවා මේ ක්‍රමවේදය හරහා. ඒට අමතරව මේක දිගට යනවා. මේ දුක් ජාත ජරා ව්‍යාධි මරණ ආදී මේ සියලු කලහ විවාද ටික දකින්න පුළුවන් පංච පාදානස්කන්ධා දුක්ඛා කියන ඒ මූලික කලහ විවාදය දැකපු කෙනාට මුළු ලෝකෙම මේ තියෙන කලහ විවාද බව තේරුම් ගන්න එක පහසුයි. සියලුම දේ දුකයි කියන එක තේරුම් ගන්න. ඉතින් ඒකට තමයි මේ සතිමත් වෙන අපේ යෝගාවචර පිරිස බුදු පියාණන් වහන්සේ විසින් ඒකායන මාර්ගය හරහා දක්වාගෙන එහෙම නැත්නම් කැඳගෙන එකගෙන යන්නේ. එහෙම නැත්නම් පාර පෙන්නලා තියෙන්නේ මමත් මේ කායන මාර්ගයේ වඩලා මෙන්න මේ කලහ විවාදයන් දැක්කා, තේරුම් ගත්තා. ඒ තේරුම් ගන්නකොටම ඒක කලහ විවාදයක් බවට පත් වෙන්නේ නැහැ. සතිමත් බවත් එක්ක කටයුතු කරන්න හදන කෙනා, එහෙනම් කටයුතු කරන කෙනාගේ මෙන්න මේ ක්‍රියාවලිය දැකීම නිසා ඒවා කලහ විවාද බවට පත් වෙන්නේ නැහැ. මේ ප්‍රශ්නාවලිය පිළිතුරු ආකාරයටම ක්‍රමක්‍රමයෙන් ඒ සෑම පිළිතුරක්ම එහෙම නැත්නම් ප්‍රිය වස්තුන් කැමැත්ත මිහිරිය මිහිරි බව ස්පර්ශය නාම රූප ආදි මේ සියල්ල තමන් යම් යම් ආකාරවලින් තේරුම් ගනිමින් ඉදිරියට ප්‍රතිපදා වේදෙනවා යෙදෙනකොට මේවායේ තියෙන මේ ක්‍රියාවලියකට බැඳී තියෙන මේ දුක හදන ස්වභාවය ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් තේරුම් ගන්නවා තේරුම් ගන්නවා කියන්නේම මෙහි සැර බාල වෙමින් අපේ නියම මේ තියෙන්නේ හැම දෙයකදීම තියෙන කලහ විවාදේ දකින්න හැකියාව ලැබෙනවා දකින්න හැකියාව ලැබෙනවා කියන්නේ ඒක තේරුම් ගන්නවා කියන්නේ දුක අවබෝධ කරගැනීම තේරුම් ගැනීම සිද්ධ කරනවා ඒකත් එක්ක දුක අවබෝධ කරපු කෙනාට තවදුරටත් දුකක් කියලා දෙයක් පවතින්නේ නැහැ ඒක තමයි සැප කියලා පත් වෙන්නේ ඉතින් මේ නිසා මෙන්න මේ විදිහේ ක්‍රියාවලියක් තමයි අපි මේ ජීවිතය කියලා අපි හිතාගෙන ඉන්නේ. යන්නේ ජීවිතයට මේ සති ආලෝකය දාගෙන මෙන්න මේ ඇතුළතත් ගැට පිටතත් ගැට තියෙන මේ ස්වභාවය ක්‍රමක්‍රමයෙන් ලිහෙන ක්‍රමවේදය තුළ තමයි අපි ජීවත් වෙන්නේ. එහෙම නැතිනම් මේ ක්‍රමවේදයම අපිව හවුස්සලා අන්දලා අපිව හිර කරලා ගැට ගහලා එක එක විදිහවලින් අනාද කරන ස්වභාවයක් තියෙනවා. ඒත් ඇත්තටම දැන් ඔය කතා කරේ මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන විස්තරානුකූලව මේ කලහ විවාදයන්ට මුල් වෙන හැටි. ඇත්තටම මේ කලහ විවාද කිව්වහම අපි හිතන්නේ නරක පැත්තක් කියලානේ. මේ අපි දැන් දැනගත්තා මේ විවාහය ඇතුළේ උනත් තියෙන කලහ විවාද ස්වභාවය ඒක අපි සම්මුතියෙන් වරදක් විදිහට දකින දෙයක් නෙමෙයිනේ. එනමුත් දැන් අපි මේ සතිමත් බව පුරුදු කරන අපි යෝගාවචරය එහෙම නැත්නම් ධර්ම මාර්ගයේ යන යෝගාවචරයන්ට කලහ විවාද හටගන්නවා. සීල සමාධි ප්‍රඥා වඩන එහෙම නැත්නම් දාන සීල භාවනා මේ අපි ධර්ම මාර්ගයේ විදියට බුදු පියාණන් වහන්සේ පෙන්නලා දීලා තියෙන මේ හැම එකම කලහ විවාදයක් සී බවට පත් වෙනවා සිහිය කියන කාරණේ සතිමත් බව නැතුව මේකට පිලිපන්නොත් දානය කලහ විවාදයක් බවට පත් වෙනවා. ඒක අපි වැඩියෙන් විස්තර කරගන්න අවශ්‍ය නැහැ. ඔය දන්සැලක හිම හොඳට පිටිපස්සේ හොඳට සප්පායම් වෙලා කරන දන්සැල්වල හිම අපි අහලා තියෙනවා අන්තිමේදී මිනි මරාගෙන නවතින දැන් තියෙනවා. ඉතින් ඒ වගේ දානයක් හිම කරන්න ගියාම කලහ විවාදයක් වෙලා දන්නේම නැතුව ඊට අමතරව ශ්‍රද්ධාවන්තව අපි කියමු දන් දෙනවා කෙනෙක් බුදු පියාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් පැහැදිලා ඇත්තටම දැන් නිවන් අපේක්ෂා කරනවා කියමු. හැබැයි සතිමත් බවක් මේකේ එකතු කරගෙන නැහැ. එහෙම ඒකායන මාර්ගයේදීම අදහසක් නැහැ. එහෙම කෙනෙක් ප්‍රතිම මේ දානේ දීම ප්‍රිය වස්තුවක් බවට පත් වෙනවා. බුදු පියාණන් වහන්සේ මොන ප්‍රිය වස්තුවක් කියලා. ප්‍රිය වස්තුවට හේතුව ඒකට තියෙන ආසාව කැන් ඡන්දය. කැමැත්ත මේ නිවන් දකින්න තියෙන ආසාව. ඒකට තියෙන ආසාව ඇති ඉන්නේ නිවනින් එහෙම නැත්නම් මේ දානේ දීලා ඉවර වෙලා ලැබෙන සැප ස්වභාවය හිතේ. එහෙම නැත්නම් ඒකෙන් ලැබෙන ජනප්‍රියත්වය. ඒක දානේ තමන් පූජා කරාන් පස්සේ මේ ලැබෙනවා ලොකු සතුටක්. ඒක අනිත් අය අගය කරනවා. මේ දාන වස්තුන් එහෙම නැත්නම් ඒක ආහාරයක් වුණොත් ඒ වළඳන වෙලාවෙන් පසුව එහෙම නැත්නම් ඒ දානේ පිළිබඳ තමන්ගේ ලයිස්තුවල ඉන්නවා මම මෙන්න මෙහෙට මෙච්චර කල් දාන දෙන කෙනෙක් වශයෙන් ඇති වෙන ප්‍රසිද්ධියක්. ඒකට කැමති වෙනවා. ඒවට ඒක මිහිරි අහන්න දකින්න. එහෙම නැත්නම් දාන වස්තුවක් නම් ආයක දකින්නකොට ආසයි, මතක් කරනකොට ආසයි, දකිනවා පාවිච්චි කරන මගේ පිරිකර තමයි මේ පාවිච්චි වෙන්නේ කියලා ඔන්න මිහිරි ගතියක් ඇති වෙනවා හිතේ. ඒක නිකන් හරි වෙනස් වෙනොත් ඒක සිද්ධ නොවුනොත් දීපු දේ නෙවෙයි වෙන එකක් නම් පාවිච්චි වෙන්නේ අන්න අසත්ත බව ඇති වෙනවා. මිහිරි බව ඇති වෙනවා මේ දන් දීලා. ඒකට හේතුව මේ ඇති කරගත්තු ස්පර්ශයම මේ විදිහේ කටයුත්තක් කරන්නේ මෙන්න මේ කාරණා ලබන්නයි කියලා මේක හිත ඇතුලේ තියෙන ඒ දැක්මක් තියෙනවා, දෘෂ්ටියක්. ඉතින් මේ දෘෂ්ටියට අනුකූලව තමන් ඒක කළා මේ මිහිරිය මිහිරි බව බලාපොරොත්තු වෙනවා. ඒකට ඇති කරගන්නවා දැඩි ඇල්මක්, ඒ ඇල්ම නිසා මේ කරන දේ ප්‍රිය වස්තුවක් බවට පත් වෙලා මේ ප්‍රිය වස්තුව දකින්න දකින්නකොටම ඒ තුලින් ඇතගෙනවා ලොකු හිත ඇතුලේ පිනා යෑමක්, ලොකු ප්‍රබෝධයක්. එහෙම නැත්තම් නැවත නැවත දකින්න දකින්න ලොකු නිකන් ඇත්තටම ගින්දරක් වගේ තමයි මේක දකින්න හොඳ පැත්ත. ඉතින් ඒක කලහ විවාදයක් වෙලා අර නිවීමක්, එහෙම නැත්තම් අතහැරලා දැමීමක ස්වභාවය නෙමෙයි, ඊට සාපේක්ෂව මේක ගින්දරක්, කලහ විවාදයක්. ඒ වගේම මේකේ අනිත් පැත්ත සිද්ධුණා, ප්‍රිය වස්තුව දකින්න වුණොත් කැමැති පැත්ත නිසා, එහෙම නැත්නම් අසාත වේදනාව නිසා මේක වුණා නම් අක්‍රමයේ අර ස්පර්ශ කරගත්තු දෘෂ්ටිය, එහෙම නැත්නම් තමා හිතාගෙන හිටපු ක්‍රමවේදයේ නැවත නැවත හිතන ස්වභාවයත් එක්ක මේ ඇති වෙන්නේ කින්දරක්ම තමයි. එහෙනම් දුක පැත්තෙන් ඇති. ඉතින් මේ ඉඳ මේ දානයක් දෙන එකෙත් තමන් කලහ විවාදයක් බවට පත් වෙනවා. මේ පිළිබඳව සිහියකින් යුක්තව මේ කටයුතු සිද්ධ ගන්න බැරි වුණොත්, සීලේ ඉතින් පැහැදිලිවම අත්දැකීම තියෙනවා. සිල් රකින්න පුද්ගලයා විදිහට, සිල් රකින්න අය විදිහට තමන් සිල් රකින්නකොට තමන්ගේ සීලය ප්‍රිය වස්තු වෙනවා. මේ අනිත් අය සිල් රකින්නේ නෑ, කලහ විවාදයක්. සමහර විට කටින් කියන්න ගිහිල්ලා කලහ විවාද, සමහර වෙලාවට හිත ඇතුලේ මහා කාල ගෝට්ටියක්, මම සිල්වන්තයි අනිත් අය සිල්වන්ත නෑ. භාවනා කරන්න ගිහිල්ලා වුණ සමාධිය මට හොඳට එකඟ බව තියෙනවා, එකඟ බව නැති වෙච්ච වෙලාවේ හයි දැන් හිත එකඟ වෙන්නේම නැහැ, මගේ හිත නිවිහිච්ච තැනකට යන්නේම නැහැ, විසිලාමයි තියෙන්නේ. මහා කලහ විවාදයක් හේතුව ප්‍රිය වස්තුව බවට පත් වුණා සමාධිය. ඒකට හේතුව සමාධියට තිබ්බ කෑදරකම බව, මේ සමාධියෙන් ලැබෙන සාත මිහිරි බවට හරි ආසාවක් ඇති කරගත්තා. නැවත නැවතත් ඒ සමාධිය ලබා ගනිමින්, ඒ සැපයටම මුල් තැන දෙමින් ස්පර්ශ කර කර පැවැත්වුව කාලයක් තිස්සේ මේක ප්‍රිය වස්තුව වෙලා කලහ විවාදයක් බවට පත් වුණා. ඉතින් මේ කය සාහිත්‍ය යොදාගෙන අපි කයට යොදලා හදාගත්ත දෙයක් තමයි, හැබැයි සමාධිය තමයි මුල් තැන දුන්නේ. අන්න ඒ නිසා භාවනාවත් දන්නේ නැතුව කලහ විවාදයක් බවට පත් වෙලා. ඉතින් මෙන්න මේ විදිහේ මේ දේවල් තමයි තියෙන්නේ. ඉතින් අපි ওই විදිහට මේ දාන සීල භාවනාවන් ওই විදිහට මේ කලහ විවාද බවට පත් වෙනවා. ඒ නිසා මේ සතිමත් බව නැතුව කරන මේ හොඳ පැත්තනි, හොඳ පැත්ත කලහ විවාදම තමයි හටගන්නේ. ඒ කායන මාර්ගයේ භාගතුන් වහන්සේ වදාරලා තිනවා ඒකට පිටපැන්නොත්. ඒ ක්‍රමවේදේ ඒ බුදු පියාණන් පෙන්නපු ප්‍රතිපදාව නෙවෙයි නා අදහන්නේ, යොමු වෙලා තියෙන්නේ වෙන මොකක් හරි මුල් කරගෙන නඳුන්නේ. අන්න එතකොට සිද්ධ වෙන්නේ කලහ විවාද ගොඩක ජීවත් වෙන්න එරිලා ඒ තුලම ජීවත් වෙමින් මේ ලබන්නේ මේ අද්විදින්නේ පටිච්ච සමුප්පාද ධර්මය කියලා නොදැනුවත්ව එහි ලැබෙන සාත අසාත භාවයන් තුල කරකි කරකි තව තව ගැට වැටෙමින් ඔහි ගත කරන්න සිද්ධ වෙනවා. එන්නේ ගත කරන කෙනෙකුට බුදු පියාණන් වහන්සේ හිම ගත කරන අපට තමයි මේ ඒ කායන වයම් වික්කවීම අග්ගෝ සත්තානම් විසුද්ධියා කියලා ධර්මය දේශනා කරන්නේ. සතර සතිපට්ඨාන ශෝක පරිද්දවාන සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමා ඥායස් අධිගමාය නිබ්බානසච්ච ක්‍රියාය කියලා මේ සතිපට්ඨානයේ ගුණයන් පෙන්වනවා. මෙන්න මේ විදිහට ඔය කලහ විවාදයන් ක්‍රමක්‍රමයෙන් සංසිඳවා ගන්න. යම් කෙනෙක් ඔන්න අපි යොමු වෙනවා පුහුණුවට, එතකොට ඔන්න සක්මණේ දෙන්න පටන් ගන්නවා. අපි දන්නවා ඇවිදිනකොට සිහිය පිහිටවනවා, වාඩි වෙලා ඉද්දි සිහිය පිහිටෙනවා, හිටගෙන ඉද්දි තාසල ඉද්දි පුළුවන්, හැම වෙලාවම යනකොට එනකොට කනකොට බොනකොට සිහ පිහිටවන්න කියනවා. ඉතින් බුදු පියාණන් වහන්සේ වදාළා මේ ආකාරයන් තුළ ඔන්න සිහ පිහිටවන්න පුරුදු වෙනකොට කෙනෙක් සක්මනේට ගියා කියනවා. ඔන්න සක්මන අපි බුදු පියාණන් වහන්සේ අපට තීරුම් කළ දෙනවා මේ ලෝකයේ තියෙන ඔය කලහ විවාද වලින් මිදෙන්න. ඒ ප්‍රිය වස්තු ලෝකයේ ප්‍රිය වස්තුවක් කරගන්න එපා. ප්‍රිය වස්තුවක් කරගන්න මේ තමන්ට ලැබිච්ච කය, හැබැයි ඒක මේ අර ඡන්දයෙන් හැදෙන පීවස්තු නෙමෙයි. ඒ ඡන්දේ යොදන්න කාමච්ඡන්දේ නැතු කුසල ඡන්දය කරලා. කයට හිත යොදන් ඇවිදිනකොට දැනෙනදී කය ක්‍රියාත්මක වන ආකාරයේ කයේ කය අනුව බලන්න. කය දිහා බලන එකක් නෙමෙයි. කායේ කායානුපස්සී විහෙරති. කය අනුව බලන්න. කය කොහොමද තියෙන්නේ ඒ අනුව දකින්න උත්සාහ කරන්න. ඇවිදින කයේ ඇවිදීම බලන්න. වාඩි වෙච්ච කයේ වාඩිවීම බලන්න උත්සාහ කරන්න. මෙන්න මේ විදිහට කරනකොට වම වශයෙන් දකුණු වශයෙන් ඉදිරියට සක්මනේ යෙදෙනකොට අපේ ඇවිදීමේ දේවල් අපිට දැනෙන්න පටන් ගන්නවා. වමට දැනෙන ස්පර්ශයේ දකුණට දැනෙන ආකාරය මේ විදිහට දකිනකොට දැනෙනකොට එහෙම කෙනා මොකද කරගෙන යන්නේ? මේකේ වැඩිපුර පවත්වන්න උත්සාහ කරනවා. එහෙමනේ අපි ක්‍රමවේදෙ දින්නේ. එතකොට එහෙම උත්සාහ කරන කෙනෙකුට ඕන අර කලින් පුරුදු වෙච්ච ලෝකෙට මොන දුවන්න පටන් ගන්නවා. කල්හා විවාදවලට කලින් තිබ්බ ඒ ගතිවලට ආසයි. ආන්න මේක ඒ පැත්තට පනිනකොටම යම් කෙනෙක් කාමයෙන් ඉවත් වෙලා ඒ කාම ලෝකෙන් අයින් වෙලානේ මේ වගේ කටයුතු කර යොමු වෙන්නේ. යොමු වෙච්ච පස්සේ නැවත හිත ඇතුලේ මෙන්න මේ කරපු ඒ කටයුතු නැවත නැවත ඇවිල්ලා අර තෝරගත්තු බුදු පියාණන් වහන්සේ වදාලා වූ අරමුණේ ඉන්න ඉඩ දෙන්නේ නැහැ. අරහෙට ඇදගෙන යන අන්න කලහ විවාදයක් හටගන්නවා. ඉතින් මේක තේරුම් ගන්නකොට සිහියෙන් මෙන්න මෙහිමයි මේ වගේ යහපත් දෙයකට ස්වාධීන අරමුණට හිත තියද්දී මේ කෙලෙස් අරමුණ ඇවිල්ලා මේ විදිහට ඇදගෙන යනවා. අදින ගතියක් තියෙනවා. හේතුව මේ අරමුණ ප්‍රිය නැහැ. අරව හරි ප්‍රියයි. හේතුව ඒවාට ඇති වෙච්ච තණ්හාව. ඒවට තියෙන තණ්හාව නිසා ඡන්දය නිසා ඇදගෙන යනවා දන්නේම නැහැ. මම ඉන්න ඕනේ සක්මනේ. මම ඉන්න ඕනේ හුස්මේ. ඇදගෙන යනවා. කමක් නැහැ. ඒක දකින්න සිහිය කියනකොට ඒ කියන කෙනා මෙන්න මේ ක්‍රියාවලිය දකින්න පටන් ගන්නවා. මෙහි එකක් වෙනවා කියලා. ඇදගෙන යන ඡන්දයට හේතුව ඒ වයින් ලැබෙනවා කියලා හිතන මිහිවි බව. එහෙම නැත්තම් තරහට වුණත් හිත ඇදිලා යනවනේ ද්වේෂයක්. හටගත්ත ගමන් කියන්න ඕනේ නැහැ පණිනේ. ඒකට නමිහිරි බව නිසා දන්නේම නැතුව මේ සාදීන අරමුණේ ඉන්නේ නැහැ. පණින. හේතුව සාත බව. ඒක තණ්හාව ඇති වෙන්නේ. එහෙම නැත්නම් ද්වේෂය ඇති වෙන්නේ. සාත සැප දුක් ස්වභාවය නිසා. ඒකට හේතුව මේ පවතින ස්පර්ශේ සාදීන ස්පර්ශේ පවත්වන්නේ නැහැ. ඇවිදිනකොට දැනෙන ස්පර්ශයේ හිත තියන් ඉන්නේ නැහැ. හුස්මේ දැනෙන ස්පර්ශය කොහෙද කියලා අවධානෙන් ඒදී දිගේ හිත පවත්වන්නේ නැහැ. අනිත් සැප ස්පර්ශයක් කරහා පිටපයි කියලා හදාගත්තු ස්පර්ශයකට හිත පනිනවා. ඒ ස්පර්ශය නිසා හටගන්නේ ඒ මිහිරි අමිහිරි බව. ඒ මිහිරි අමිහිරි බව තුළ තණ්හාව පෝෂණය කරමින් ඒක ප්‍රිය වස්තුවක් වෙලා දන්නේම නැතුව දැන් මේ ක්‍රියාවලිය කලහ විවාදයක් බවට ගෙනියනවා. ඉතින් කය මේ කකුල තියෙනවා. කකුලට දැනෙන දෙයක් තියෙනවා කියලා දැනගන්නවා. මේ විදිහට නාම රූප වශයෙන් දැනගෙන යන ස්වභාවයේ නැතුව වෙනත් නාම රූපයක් සද්දයක් එහෙම නැත්නම් ආස හිතුවිල්ලකට මොන හිත දුවනවා. එවලා සක්මනේ ඉන්නකොට නම් ආස මේ ඇවිදින එකට වැඩිය සැප රූපයකට හිත දුවනවා. නාම රූපයක් සඳහා දුවනවා. අන්නේ දිව්වම ඒකත් එක්ක දිගට යන උත්සාහ කිරීම හරහා මේ කලහ විවාදෙ හටගන්න. ගැටලුවක් නෑ. දැන් ඔන්න මේ සිද්ධි ක්‍රියාදාමයේ අපිට සිහියට හසු වෙන මෙන්න මෙහෙම ක්‍රියාවලියක් මේ තුල සිද්ධ වෙනවා. මට ඕන විදිහට මේ කයේ හිත පවත්තන්න හිතුවට බෑ. මේක මෙන්න මේ විදිහේ පැනිල්ලක් සිද්ධ වෙනවා. මෙන්න මේ කලහ විවාදයක් වෙනවා. හැබැයි මේ කලහ විවාදයක් බවට පත් වෙන්නේ ඇයි? ඔන්න ටිකක් තව එහාට යනුනොත් තේරුණා මේ ප්‍රිය වස්තුවක් බවට පත් වෙලා මම මේ තෝරගත්තු අරමුණත් මූල කර්මස්ථානෙත් හුස්මත් හුස්මෙන් ඔන්න හිත එහෙමේ දුවනකොට ගැඟෙන් හිත හිත දුවනකොට කැමති නෑ. හිතුවිලි සද්ද වේදනා වලට දුවනවට කැමති නෑ. අන්න ඒකයි මේ කලහ විවාදයක් උනේ මේ ක්‍රියාවලිය. දිව්වට කමන්නේ නෑ. මම බලාගෙන ඉන්නවා නැවත මෙයා එනවනේ කොයි වෙලාවක් හරි කියලා මේ කලහ විවාදය ටික ටික නඩු කරන්න උත්සුක වෙනවා. ඇත්තටම උත්සාහ කරන්න දෙයක් නෑ. අර බලාගෙන ඉන්න හුරු වෙන්න කලහ විවාදේ අඩු වෙනවා. එතකොට ඔන්න මූල කර්මාස්ථානෙමයි ප්‍රිය වස්තුව කියන එක ටික ටික අඩු වෙලා යනවා. එතකොට ඒ කලහ විවාදේ චුට්ට චුට්ට ගෙවෙන්න පටන් ගන්නවා. ඒකත් එක්කම අපේ අර මූල කර්මාස්ථානෙට උනත් තිබ්බ කැමැත්ත ඡන්දය අඩු වෙලා. එතකොට මූල කර්මාස්ථාන හිත තියෙනවා නම් සැපයි නැත්තම් දුකයි කියන ස්වභාවයක් ඒකට හේතු වෙච්ච නිසා එහෙම වුණේ. ඒකත් දැන් අඩු වෙලා නැවත නැවත මේ මූල කර්මස්ථානෙ ස්පර්ශ වීම තමයි හොඳ. අනිත් එක හරිනේ කියන ස්වභාවය නිසා තමයි මේ තමන් කරගෙන යන සති සිහිය වැඩි වීම මේ කලහ විවාදයක් බඩපත් මේ ඒ කයි දැනීම සහ ඒක දැනගන්නා වුණාම රූප ස්වභාවය නිසා ඒ තුල හටගත්තු මේ ක්‍රියාවලිය ටික ටික උන් අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා. මේ ඒකත් ප්‍රිය වස්තුවක් වුණොත් උන්න කලහයි වාදයක් තමයි තියෙන්නේ. ඉතින් ඒක සතියේ වඩනකොට හිත එහෙමයි දුවලා නැවත අරගෙන ඒකට හිත එහෙමයි දුවනකොට උන්න පශ්චාත්තාප හටගෙන ඒකත් සිහියට හසු වෙලා මේ දුවන්න හිත එහෙමයි දුවට කමක් නැහැ. බලාගෙන ඉන්නවා මේ දුවන දිවිල්ල අපව කොහෙලා හරි එනවනේ. ආහම් පස්සේ වැඩි වෙලාවක් ඔන්න පවත්වනවා. අඩි දෙකීපයක් තමයි වැඩියෙන් තියෙන්නේ. තව හුස්ම වාර කීපයක් වැඩියෙන් තියාගන්න ඉච්චරයි මට කරන් තියෙන්නේ. නැවත යාවි. කමක් නෑ අපු වෙනවනේ. ආදි වශයෙන් මේක ක්‍රියාවලිය මොන නිමග්න වෙලා ඉන්නකොට ක්‍රමක්‍රමයෙන් මෙහි තියෙන ධර්මතාවය මට හෙන්න පටන් ගන්නවා. එතකොට මට පාලනයක් මගේ කියලා මේක පවත්වන්න බෑ මගේ කියලා හිතනවා නම් දුකක්ම තමයි කලහ විවාදයක්මයි හටගන්නේ කියලා ඔන ක්‍රමක්‍රමයෙන් මේ කුහුණු යෙදෙන්න තියෙනවා. ඒවා අපි තමන් ලැබෙන අත්දැකීම් විස්තර කරලා ඉදිරිපත් කරන ගුරුවරයාට එතකොට උත්තර ලබා දෙන ඔන්න දැන් මේ ස්වභාවය තියෙන මෙන්න මෙතන දැන් කලහ විවාදයට ගෙන තියෙන මෙන්න මේ කාරණය නිසා ආදී වශයෙන්. ඉතින් මෙන්න මේ ක්‍රියාවලියේ යෙදෙන කෙනාගෙන් අර ප්‍රශ්නාවලිය විමසනකොට මේ නාම රූපයි මේකට හේතුව කියලා බුදු පියන් වහන්සේ උත්තර දෙනවනේ. එතකොට අහන ප්‍රශ්නේ තමයි කෙසේ පිළිපන් කෙනාට නාම රූප එහෙම නැත්නම් රූපය නොවෙන්නේ කියලා. ඉතින් ওই නාම රූප ගැන කතා කරනකොට බුදු පියන් වහන්සේ විස්තර කළා තියෙනවා මේ කය නාමයයි හිත රූපයයි කියලා. ඒක විදිහකට විස්තර කරන්න පුළුවන්. අපි යුද්ධ කලහෝලාල කරන වෙලාව ගන්නකොට අපි පුද්ගලයාගේ ඇඟ රූපය හිත නාමය කියලා ගන්න පුළුවන්. හැබැයි මේ හැම ක්‍රියාවලියකම හැම ධර්මතාවයකම තියෙනවා ඊට එහා ගියපු කාරණා. ඒක සතිමත් වෙන කෙනාට ඊට එහා මේක තේරෙනවා. මේක කය රූපයයි හිත මේ නාමයයි කිව්වට එහෙම නෙවෙයි. මේට වැඩි විස්තර තියෙනවා. එවිදින යනකොට තමන් කකුල වදිනකොට අන්න තද ගතිය හෝ සියුම් බව රළු බව තේරෙනවා. ඒක අඩිය තියෙනකොටම ආනේ තේරෙන්නේ රූපගත ස්වභාවය. එහෙම නැත්නම් ඒක දැනගන්නවා ඊළඟට. ඒ දැන් තියෙන රළු බවක් මේ දැනුනේ සියුම් බවක් කියලා විස්තර කිරීමක් අන්න නාම. එහෙම නැත්නම් වේදනා සංඥා සංකා විඥාන කියන කොටස් වලින් හදලා එකතු කරලා දෙන වෙන් කරලා දෙන ඒ නම් කිරීම ඇති වෙනවා. ඉතින් මේක ඇත්තටම නාම රූපය කියන දේ ඇහැට එහෙම නැත්නම් සිහියට කෙලිහිම් හසු වෙන එකක් නෙවෙයි. ඒක තේරුම් ගන්න ක්‍රම වේදි බුදු ජානරස්ත විස්තර කරනවා. මේ රූප මේ රූපකායේ පටිඝ සම්පස්ස රූපකයේ ඇති වෙන මෙන්න මේ දැන් අපි කකුල ඇවිදින වෙලාවේ පොළොවට තියෙනකොට ඇති වෙන තද බවක් ඇති වෙන මේ පයේ තදයි සියුම් වැල්ලක නම් වැල්ල සියුම්. එහෙම නැත්තම් ගොරළු ගල් පොළොවක නම් ඒක තදයි කකුල හෙබෙන සියුම් බව තේරෙනවා. මෙන්න මේ රූපකායේ පටිඝ සම්පස්සය තමයි ඒ රූපය කියන කොටසට ආසන්න වශයෙන් අපිට හොඳ සක්සුදක්ති සතිමත් බවට හසු කරගන්න පුළුවන්. ඊළඟට නාමකාය আদি වචන සම්පස්සේ නාමය හඳුනගන්න වෙන්නේ මේ අඩිය තියෙනකොට දැනිච්ච තද බව. දැන් මේක ඇති වුණේ තද බවක් කියලා আদি වචනයක් ක්‍රියාත්මක වෙනවා. හිත ඇතුලේ එකට නම් කරලා විස්තරයක් හදගන්න. මේකෙන් මේක දැනගන්නේ මේ ස්පර්ශය ගැන. බිය තියෙනකොට මේක සිද්ධ වෙනවා. උනාට දැනගන්න හිතෙන් මේ আদি වචන. ඒ වන්නේ විදිහේ නාම රූප ස්වභාවය තේරුම් ගන්නවා. මේක විස්තර කරලා තියෙනවා මේ කටුකුරුන් දෙසාවෙන් වාසේ මේ හරි සිංහලෙන් පහසු විදිහට. නාම රූපේ එන රූපය නාම මාත්‍ර රූපයකි. මේ නාම රූප කියලා අපි දන්න මේ ලෝකේ හටගත්තු එහෙම නැත්නම් මේ නිවන අහුරන එහෙම නැත්නම් මේ නිවන අවබෝධ කිරීමට අපි අවබෝධ කළ යුත්තා වූ නාම රූපය නාම මාත්‍ර රූපයකි. මේ රූපය මේ රූපයක වට මෙහෙම තියෙන රූපයක් නැහැ. පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියලා මේ කොටස් පහකින් පෙන්නුවාට මේ හැම වෙලෙම වෙනස් වෙන මෙහිම එකක් ස්ථිරයි කියලා කියන්න බැරි. පඨවි කියනකොට ඊට පස්සේ එක වෙලාවකින් තේජෝ මතුවෙලා. ඉතින් මෙන්න මේ වගේ ස්වභාවයක් තියෙන නාම මාත්‍ර රූපයක් ඒකට නමක් ඒ විදිහේ දෙන්නේ. නාමය නාම රූපයේන නාමය නාම ස්වરૂපය. නම නම් ස්වභාවයක් නමක් කිව්වට ඒක නමක ස්වභාවය නු. පඨවි කිව්වට ඒක නාම ස්වરૂපයක්. ඒ මොහොතේ හටගත්ත පඨවි. සමානේ සිහියට අසු වෙන්නේ තද බව නම් අන්න ඒකට පඨවි කියනවා. ඊළඟ මොහොතේ හටගන්නේ ගලන තිම්බෙන ගතියක් වෙන්න පුළුවන්. ගලන ස්වභාවය. ඒ ස්වභාවයේ ඊට පස්සේ කියනවා ආපෝ. එතකොට මේ වෙලාවේදී එකට යන්නේ ඒ නාම ස්වરૂපය. ඒ නිසා මේකේ ඒ මොහොතේ ඒ විදිහට වෙනස් වෙමින් යන මේ නම් කිරීමක් තියෙනවා. නාම ස්වરૂපයක් විතරයි. ඉතින් අන්නේ විදිහේ ස්වභාවයක් තමයි මේ නාම රූප කියන කොටස තියෙන්නේ. ඉතින් අන්න මේ නාම රූපයන් තේරුම් ගන්න යන ගමනක් තමයි ඔය සතිමත් බව කියලා කියන්නේ. ඉතින් ඒක සතිමත් බව තුළ මේ කාරණේ තමයි ක්‍රමක්‍රමයෙන් තේරුම් ගන්න. එතකොට සක්මනක වම දකුණ වශයෙන් ගිහිල්ලා ඒ වම දකුණ කියන එක හිතින් කියන්නේ නැතුව හොඳට ඒ දැනුවත් බවත් එක්ක එකතු වෙලා ඉඳලා ටික ටික අපි මේ තෝරගත්තු යරමුණත් ක්‍රමක්‍රමයෙන් ඒක දිහා අවධානය දීගෙන ඉන්න පුළුවන් වුණොත් අන්න අර ලොකු කලහවිවාදේ හිත දුවන කාම සංඥාව නැතුව රූපෙට හිත අරගෙන මේ රූපය කියන අරමුණේ කයේ හිත පවත්වනකොට වැඩි වෙලා ඒකෙත් ටික ටික ඔන්න ගෙවෙන්න පටන් ගන්නවා. මොන ඊට පස්සේ ඒකට අකමැත්තක් ඇති වෙනවා. මොකද ඊටාම මේක කලහ විවාදයක් වෙලා තියෙන්නේ. මේක අල්ලගෙන ඉන්න නිසා. ඒක ටික ටික අතහැරෙන්න ඔන්න සිහි වැඩෙන්න වැඩෙන්න තීරුම් ගන්නවා මේකත් එහෙම හිටින්නේ නැහැ. එහෙනම් ওই විදිහට ඇවිදිනකොට ගියත් සද්දයකට ගියත් මොකක් හරි මතක් වුණත් රූපයක් දැක්කත් කමක් නෑ. වෙන මේ මාරු වෙන ස්වභාවයේ තියෙනවා. මම එකක්වත් මේව මගේ කරගන්නේ නෑ. ඔබේ ඉබේ ඇවිදින්න පටන් ගන්නවා. මෙහාට යනවා, මෙහාට යන රූකඩයක් වගේ ඇවිදිනවා, වැනින්න ගන්නවා. මේ තමන්ගේ කියලා එතකොට පාලනයක් මම කරනවා කියන කතාවක් මේක නැති වෙන්න ඔන්න ධර්මතාව ටික ටික ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. තේරුම් ගන්න පටන් ගන්නවා. අන්න එතකොට තමයි තේරෙන්නේ මේ සද්දයක් ඇහුණා ඒ වෙලාවේ ඒක තමයි නාම රූපයක් ලැබුණා නාම රූප. හැබැයි මේක නම්වත් දෙන්න ගිය ගමන් හසු වෙනවා. ඉතින් මේක නිකන් ගොජයක් වගේ ඇති වෙමින් නැති වෙමින් යනවා. මේ තුල සමහරවිට කකුලටත් හිත එනවා, ආබබ්බ්ද් වලත් යනවා, මතක් වෙන ඒවත් එනවා, රූපත් පේනවා. ඔහේ ඇවිදින හේකුත් තියෙනවා. තියන්න මේ විදිහට ඒ මොහකට හිත ගියත් නැවත මේ කය මුල් කරගත්තු ස්වභාවයක් තියෙනවා. මේකට එන බවක් තියෙනවා කියලා ටික ටික වුණු කරන්න වුණු කරන්න තේනවා. අන්න මේ විදිහේ ස්වභාවයකට යමින් ඉදිරියට යනකොට ඔන්න අපිට බුදු පියන් වහන්සේ වදාලා වූ මේ ස්වභාවයේ ගාථාවේ විස්තර සංඤ සංඤී න විසඤ්ඤ සංඤෝපි අසඤ්ඤී න විභූත සංඤ ඒවං සමේතස් විභූති රූපං සංඥා නිදානාහිප පංච සංඛා න සංඤ සංඤාව නැති භවයේ සංඥාව. ඒක සංඥාවක් නෑ කියලා කියන්න පුළුවන්. මේ එකක්වත් අල්ලගන්නේ නැතුව ඉන්න වෙලාව. හොඳට ආස්වාස ප්‍රස්වාසයේ ඉඳලා ආස්වාස ප්‍රස්වාසය තුල ආස්වාසී ප්‍රස්වාසී දෙක වෙනස, එහෙම නැත්තම් ඒ දෙක අතර හීට සාදි වශයෙන් මේ ආස්වාස ප්‍රස්වාසයේ එහෙම නැත්තම් කයේ පිම්බීම ඇකිලිම ඉරියව්වේ සියලු විස්තර වැඩි විස්තර බලන්න බලන්න අපි ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ආස්වාසයේ අග ප්‍රශ්වාසයේ මූල තැන් දකින්න පුරු වෙනවා. ප්‍රාශ්වාසයක් ඉවර වෙලා ප්‍රශ්වාසයට යන්න කලින් ඕන්න එක පාරටම පයින්නනේ ජෝති තැනක් තියෙනවා කියලා ඔය වාර්තාවල එහෙම ගොඩාක් දකින්න පිළි මේ ලියනවා ඉදිරිපත් කරන යෝගාචරය. තියන්නේ දකින්නකොට මෙන්න මේ හිස් ස්වභාවය මේ අතුලේ තියෙනවා කියලා වැඩි විස්තර පේන්න පටන් ගන්නවා. ආන්න මේ විදිහට අත් දකින්න දකින්න ඒ ස්වභාවයේ කලහ විවාදයන් අඩු බවක් තේරෙන්න පටන් ගන්න. මොකද ඒකට ප්‍රිය බවක් ඇති වෙන්නේ නැති නිසා. ඒකට මේ හිස් බවට ඇති වෙන මැද කියන හිස් ගතිය එච්චර ආසාවක් කැමැත්තක් ඇති වෙන තැනක් නෙමෙයි. ඒකෙන් ලොකු සැපක් ලබා දෙන්නේ නැහැ. ලොකු සැපක් ලබා නොදුන්නට අර ලෝකෙන් අයින් වෙච්ච කාම සංඥාවෙන් කාමයෙන් අයින් වෙලා එහෙම නැත්නම් රූපේ තීච්ච තද ගතියක් දුකක් අඩු වෙනකොට මේකට යම් ප්‍රමාණයකට ඇල්මක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒක සාධාරණ. ඒක වෙනවා. එතකොට මේක ඇති කරගන්න මට අද බැරි වුණානේ හිස් බවට යන්න, අද බැරි වුණානේ මේ සංඥාව නැති ගතියට යන්න කියලා ඉදිරිපත් කරන අවස්ථාවක් තියෙනවා වார்த்தාව. ඉතින් මෙන්න මේ ස්වභාවය තේරුම් ගත්තොත් මේකත් නිකටත් ආස හිතුනොත් එහෙම නැත්නම් ඒකට කැන්තමැත්තක් ඇති කරගත්තොත් ඒකත් ප්‍රිය වස්තුවක් කියලා ඒකත් දන්නේම නැතුව කලහයි වාදයක්. එහෙම නැත්නම් මේ පටිච්ච සමුප්පාද ධර්මයේ ඒ තුලත් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා කියලා තේරුම් ගන්න පටන් ගන්නවා ක්‍රමක්‍රමයෙන් මේ ඉතිපතා පොහුණුව සිද්ධ කරන කෙනා. ඉතින් ওই විදිහට ගත කරන කෙනාට මේ සියල්ලම තියෙනවා. මම නම් දෙන්නේ ගොජයක් වගේ මේ මාරුයි මාවෙන් තියෙන මම කරන්නේ ඉරියව්වේ ගත කරන එක. මේක තමයි තියෙන උතුම්ම සැපේ. වෙන සංඥී න විසඤ්ඤ සංඥෙන් සිහි නැති වෙච්ච එකක් නෙමෙයි හැබැයි. සිහි නැති වෙලා නැහැ. හොඳ සිහියක් තියෙන එකක්. එනෝපි අසඤ්ඤී ඔය දිව්‍ය ලෝකෙ මම තමයි බ්‍රහ්ම ලෝක අසඤ්ඤ තලයටම ගිහිල්ලා කිසි දෙයක් දැනෙන්නේ නැති බුදු කෙනෙක් හටගත් පහළ වුණත් නැවත මේ එන්න බැරි හිර වෙන මේ ලොකු සාසමතක් කරන්නේ අර ඩී ෆ්‍රීසර් එක දාලා දැම්ම වගේ ගල් වෙලා යන එහෙම එකක් නෙමෙයි කියලා මේ ස්වභාවය බුදු පියාණන් වහන්සේ පෙන්නලා දීලා තියෙනවා. මේ න විසඤ්ඤ සංඤී නෝපි අසඤ්ඤී කියලා. න විභූත සංඤී මේ සතර මහා ධාතු වලට සාපේක්ෂ නොවන එහෙම නැත්නම් අමුතුම එකක් නෙමෙයි. දැන් ආස්වාසේ කොන හිත ගිය කෙනා මේක දකින ප්‍රශ්වාසයේ ආරම්භයේ ප්‍රශ්වාසයේ අග ආශ්වාසයේ මුල මේ අතරේ තියෙන මේ තැන ගියම ආශ්වාස ප්‍රශ්වාස කියන්නේ වායෝ ධාතු. වායෝ පොට්ටම්බ ධාතු නම් එකට සාපේක්ෂව වෙච්ච හිස් බවක් තමයි හිත ගියේ. ආන්ගේ ස්වභාවය මේක තියෙනනම් මේ සතර මහා ධාතුන්ට සාපේක්ෂයි. කකුල ඔසවනකොට තද පොළවේ අඩිය තියෙනකොට දැනෙන තද ගතිය ඔසවනකොට ඇති වෙන හිස් බව අර තද වෙච්චට එකට සාපේක්ෂව තමයි හිස් ස්වභාවය කැටිපතුලට දැනෙන්නේ. එහෙම නැත්නම් අඩිය තියෙනකොට දැන් වදින තැන් ටික තියෙනවා, වදින්නේ නැති තැනක් තියෙනවා කියලා මේකට සාපේක්ෂව තමයි දන්නේ. වදින්නේ නැති කොටසත් එක්ක ගත කරනකොට ඔන්න අපිට ඒක තේරෙන්න පටන් ගන්නකොට ඔන්න අපි ටික ක්‍රමක්‍රමයෙන් ඉදිරියට ඇවිල්ලා තේරුම් ගන්න හුරු වෙලා මේ භාගතුන් වහන්සේ පෙන්නන පැත්ත. ඉතින් මෙන්න මෙහෙම ලෝකයක් තියෙනවා. අර කලහ විවාද යුද කෝලාහල තීච්ච ලෝකයේ මිදිච්ච ස්වභාවයක් බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ තුල අපිට සාක්ෂාත් කරන්න පුළුවන් කියලා ඔන්න තම තමන්ට මේ කරගෙන යනකොට සතුටක් ඇති කරගන්න පුළුවන් වෙන ක්‍රමක්‍රමයෙන් මේ ස්වභාවය අත්දකින්න. ඉතින් ඒක පිතලා කියලා මේ විදිහට අහලා විතරක් කරන්න පුළුවන් එකක් නෙවෙයි. මේ කරන කතා වලින් විස්තර වලින් කරන මේ චින්තාමයන් වලින් තමන් භාවනාවේ ඥාන වශයෙන් තමන් විසින් මේක අත්දකින්න උත්සාහ කරන ඕන. බුදුපියන් වහන්සේ මේ උදව් විදිහට එක එක ආකාරවලින් ධර්මයේ දේශනා කළා තියෙනවා. ඉතින් මේ දේශනා කරන කාරණේ කටපාඩම් කරන්න, ඒක අල්ලගන්න, කියපු එක කලහ විවාදයක් කරගත්තොත් ඉතින් එතනින්ම එයා කලහ විවාදයට කරකැවිලා අහු වෙලා පටිච්ච සමුප්පාද ක්‍රියාවලියම හොලෙම තම මාර්ගයගේ තුරුල්ලටම ගිහිල්ලා මේ හොඳ පැත්තෙන් උනත් එහෙම නෙමෙයි. සාහෘතමේ අවශ්‍ය වෙන්නේ, චින්තාමේ අවශ්‍ය වෙන්නේ තමන්ගේ භාවනාමය ඥානය වඩා වර්ධනය කරගන්න, භාවනාමය ඥානය වඩා වර්ධනය කරගන්න මේ පටිච්ච සමුප්පාදේ නාම රූප විඥාන පකත් අවශ්‍ය වෙන්නේ. දැනෙනදී බලමින් හොඳ සතිමත්ව කටයුතු කරනකොට, ඒ කටයුත්තේ නිරත වෙනකොට තමන්ට දක්නට ලැබෙන්නේ, අවබෝධ වෙන්නේ මේ කියන ධර්මතා තමයි. ඒක අමුතුවෙන් හිතන්න අවස්ථාවක් නැහැ. ඒක ධර්මතා විස්තර කරන විදිහත් තමයි බුදුන් වහන්සේ සූත්‍ර වශයෙන්, ධර්මයේ වශයෙන් දේශනා කළා තියෙන එක එක් අවස්ථාවන්. දැන් අපිත් මේ කාරණය තුල තේරුම් ගත්තනේ, මෙහිම ප්‍රශ්නාවලියකට උත්තරයක් විදිහට, උත්තර විදිහට බුදුන් දේශනා කළා තිනවා. හැබැයි යටිච්ච සමුප්පාදේම තමයි මේ දේශනා කළා තියෙන වෙනත් ආකාරයකින් මේ ඒකේ නාට තේරෙන විදිහට. ඉතින් අන්නේ විදිහේ ධර්මයක් තමයි අපි උදව් කරගන්නේ අපේ සතිපත් බව මේ පුහුණු ජීවිතය පවත්වාගෙන, තල්ලුවක් කරගන්න. ඒකට සම්පහන්සනයක්, පවන් සැලීමක් තමන් කරගෙන යන්නේකින් සතුටු වෙන්නානේ මම මේ විදිහේ අත්දැකීම් ලබනවා. ඉතින් ඒක සමහර කෙනෙක් කලහ විවාද ගොඩේ ඉන්න තව වෙන්න පුළුවන්. හැබැයි ඒකට සිහිය පිහිටවන්න දැන් මම කියන්නේ කලහ විවාදේ කියලා දන්නවනේ, ඒක හොඳම සිහිය. දැන් මේක ප්‍රිය වස්තුවක් වගේ උපාදානයක්, ප්‍රිය අප්‍රිය වස්තු මට තියෙනවා කියලා දැනගන්නකොට ඒක සිහි. එතකොට ඊට වඩා හොඳයි හිත ඇතුලේ ඇති වෙන ආසාව, ඡන්දේ, මේකට මම කැමති අරක මේ අකමැති කියලා හිත ඇතුලේ ඇති වෙනකොටම තේරෙනවා ඒක ඊටත් වඩා හොඳයි. ඒ ඡන්දයට දකින්නට වැඩිය හොඳයි. ඡන්දයට හේතු වෙන සැප, දුක, මිහිරි, අමිහිරි බව, ඇත්තටම සැප වේදනාවට වඩා සැප වේදනාව හටගන්න මිහිරි බවක් හිත ඇතුලේ, යම් අරමුණු සැප අරමුණ මතු වෙනකොට හිත ඇතුලේ මේක නිකන් පිනාන යන කිතික් කැවෙන මිහිරි ගතියක් ඇති වෙනවා. අන්නේ මිහිරි බව නිසා තමයි වේදනාව, සැප වේදනාවක් ළඟට හටගන්නේ. යන්න මේවා සිහියට හසු වෙන අවස්ථා තියෙනවා. මේකේ අනිත් පැත්තත් ඒ විදිහමයි. සැප මිහිරි වගේම අමිහිරි බව, අමිහිරි බවටත් ඒ විදිහමයි හිත ඇතුලේ සිද්ධ කරන්නේ. මෙන්න මේ අරමුණු කෙරෙහි එතකොට සිහියෙන් ඉන්න හුරු කරන කෙනාට මේ යම් යම් අවස්ථාවල මේ තැන් හසු වෙනවා. සිහිය වඩන කෙනෙකුුණත් කලායි වාද ලෝකේ තමයි සමහරවිට ඉන්න වෙන්නේ. ඒක දන්නවනම් ඒ වෙලාවේ ඒ ඇති. සමහර වෙලාවට ඊට ඉහලින් නවත ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහේ මේ හැම කාරණයක්ම අපිට අත්දකින්න, මේ හැම පරාසෙම අපිට ජීවත් වෙන්න සිද්ධ වෙනවා යම් යම් අවස්ථාවල. ඉතින් ඒක අපි සතිමත් බව විශේෂ වශයෙන් වඩනකොට, සක්මන පරියන්ඛයක් වශයෙන් වඩනකොට මේ විදිහට මේ ඇතිවන නාම රූප කොටස් දක්වාම මේ ස්වභාවය තේරුම් ගන්න හැකියාවක් ලැබෙනවා. ඒ වගේම මේ නාම රූපේ විභෝත කෙතකින්ද මේක විභෝත වෙන්නේ කියලා අහන මේ ස්වභාවය හිස් බව, එහෙම නැත්නම් ඒ නසඤ්ඤ සංඤී සංඥාවක් නැති කරන ස්වභාවය. මේක සංඥාවක් නැති වගේ සංඥාවකටත් මේක ගේනියන ඔයිහිව නැවත නැවත පවත්වන්න අපිට හැකියාවක් තියෙනවා මේ බුදු පියාණන් වහන්සේ අපිට වදාරපු නිසා. ඒ නිසා මේ පෘථග්ජනයාට අර කලහ විවාදේ විතරමයි ලෝකේ. හැබැයි සතිමත් බව වඩන කෙනාට එහෙම නැහැ. මේ තවත් ලෝකයක් යාක තියෙනවා. ඒ ලෝකය තුල ඔය මහලු කලහ විවාද එකක්වත් නැහැ. මේක පුරුදු කරන කෙනා, මේ විදිහට සී වඩන කෙනා, ඒ විදිහේ මේ කලහ විවාද වලින් තොර වූ ස්වභාවයක් සුළුවට හරි අත් දකින්නෝ මේ සතිය වඩනකොට. අතරින් පතර අපි දකින්නේ හුස්මේ ඉඳසක් කකුල් වල තද ගතිය දැනෙන තැන වගේ නොදැනෙන තැන් තියෙන අඩිය උස්සලා යවනකොට හිස්, උඩ අඩිය තියෙනකොට ඒ කොටස විතරයි ඒ වෙලාවේදී වර්තමානයේ හොඳට සිහිය පිහිටුවන් පස්සේ අනිත් මුළු ලෝකෙම හිස්. ඉතින් මෙන්න මේ විදිහේ තමන් අත් දකින්න මේ එක විදිහේ මේ ස්වභාවය අත්විඳිනවා. ඒක තමයි විස්තර කරන්න ඔය කමට අහන වාර්තාව මම මෙහෙමද මේ විදිහට මට තේරුණා, මේ විදිහට තේරුණා ආදි වශයෙන්. ඉතින් අන්න එහෙම ලෝකයක් සිහිය වඩන කෙනාට තියෙනවා. අනිත් අය අර කලහ විවාද දුක්ගොඩීමයි ඉන්නේ. ඒ නිසා මෙන්න මෙහෙම අපිට දෙබිඩි නැත්තම් උභය ජීවීන් වගේ ලෝකෙට යන්නත් පුළුවන්. ඒ වගේම මේ විදිහ ජීවිතයකුත් තියෙනවා. අන්න මේ දෙකේම හුරු වෙනවා ක්‍රමාක්‍රමයෙන් ඉන්න. දෙකේම ඉන්න පුළුවන් කමක් සිහිය වැඩෙන්න වැඩෙන්න හට ගන්න එකෙත් සිහියෙන් ඉන්න පුළුවන්. මේ කාරණේ සිහියෙන්මයි සිහිය පුහුණු වර්ධනය වෙද්දි තමයි මේ ස්වභාවයක් හටගන්නේ කියලා. මේ ලෝක දෙකේම ඉන්න ටික ටික හුරු වෙනවා. හුරු වෙන්න ඔන්න අර තමන් ඒ තෝරාගත්තු එම් කියන තමන් හදාගත්තු සිහිය වර්ධනය වෙච්ච මේ සංඥාව නෑ වගේ තියෙන ස්වභාවයෙන් ක්‍රමක්‍රමයෙන් ඉන්න පුරුදු ගා ඇති කරගන්නලා ඒ තාක් තමයි මේක යන්නේ. දැන් කරන වෙලාවේ වුණුවට ආරම්භ කරපෙලා එක චිත්තස්සනයක් දෙකක් තමයි අත්දකින්නේ. නැවතත් ඔන්න ඇදගෙන යනවා කාමයට, කාම සංඥාවට, නැත්නම් රූපයට හිත. ගියාට නැවතත් මේ සිහිය තව අඩි කීපයක් බලද්දි, හුස්ම කීපයක් බලද්දි, කය පිළිබඳ අවධානයෙන් ඉදී ඔන්න නැව. ක්ෂණයකට දෙහිකට අපි ඇවිත් යනවා මේ වැටකොටු බැමි නැති අපේම අපේම අපේ ලෝකයට. අපි ආපහු විසි වෙනවා. කමක් නැහැ. ආන් ඒ විදිහට මේ ග්‍රීස් ගහේ නාකිනවා වගේ ලිස්ස වැටි වැටි යන ගමනක් තමයි තියෙන්නේ. ඉතින් ක්‍රමක්‍රමයෙන් යන්න යන්න තමන්ට මේක ළඟා කරගන්න, ඒක ඉන්න ස්වභාවය වැඩි කරගන්න අවස්ථාව ලැබෙනවා. ලැබෙන්න ලැබෙන්න තමන් මේ එහි ආනිසංශ ලබන ගතිය වැඩි වෙනවා. එදිනෙදා ජීවිතයේදීත් මේ ආනිසංශ වැඩි වෙනවා. ඇයි? මෙහෙම ස්වභාවයක දෙයක් මං අත්දකලා තියෙනවනේ. ඒක ඉන්න පුළුවන් මේ ලෝකේ තියෙන මේ ළමා සෙල්ලම් ටිකට ඔච්චර නටන්න අවශ්‍ය නැහැ කියලා තේරුම් ගන්න. එහෙම කියනකොට ඔය අපි කතා කරපු කසාදය එහෙම නැත්නම් ලෝකය මහා කලහ විවාදයක් බඩපත් වෙන්නේ නැහැ. ඇයි? සතුටුමත් භාවයේ පුරුදු කරපු කෙනෙක් කියාට මේ ලෝකෙත් හොඳට සතුටින් ගැටලු ඇති වෙනවා. හැබැයි ඒවා ඒක ඉවරයි. ඊළඟ එක අමතක කරමින් නම් ඒකට ගමන් කරනවා. එතකොට ලොකු ප්‍රිය වස්තු නැහැ. ලොකුවට හදාගත්තු මේකට ඇලීමක් බැඳීමක් නැහැ. ලොකු මිහිරි අමිහිරි බවක් විඳින්නේ නැහැ. මේ සාමාන්‍ය ස්වභාවයෙන් ගත කරනවා. ඒ යන්න එතකොට ඒ සියලු දේ වුණත් කලහයි වාද බවට පත් වෙන්නේ නැහැ. ඒවයි කලහයි වාදේ අඩු වෙමින් තමයි යන්නේ. එහෙනම් දුක අඩු වෙමින් යන ස්වභාවයක් තමයි මේ විදිහට ගත කරන කෙනා අත්විඳින්නේ. යන්න ඒ අත්විඳීම තමයි බුදු පියාණන් වහන්සේ අපම ක්‍රමක්‍රමයෙන් ඉදිරියට මෙන්න මේ රූපේ භූත කරන්නේ කොහොමද කියලා අහුවාම උත්තරයක් විදියට දෙන්නේ. ඉතින් මේ ස්වභාවය තමයි එක එක ආකාරයෙන් එක එක ස්වභාවය තැන්වල විස්තර කරනවා. නමෝතේ පුරිසාජන්න නමෝතේ පුරිසුත්තම යසතේ නාවේ ජානාම යම්පි නිස්සය ජායති. යම් කෙනෙක් ඒ ආජානීය පුරුෂයාට මගේ නමස්කාරය වේවා කියලා මේ බ්‍රහ්මයේ වඳිනවා කියනවා. කවුරු කාටද මේ වඳින්නේ? යම්පි නිශ්චාය ජහයති. යමක් නිශ්රය කරගෙන ධ්‍යාන කරන්නේ නැති කෙනාට මොකක්වත් නැහැ. දැන් රූපේ නොයනවා, ඇහැට පේනවා ඒක නේද? නමක් දෙන්නේ නැහැ. සද්දයක් ඇහෙනවා ඒක ඔස්සේ යන්නේ නැහැ. කකුලට හිතේනවා ඒකත් එච්චර විශේෂයක් නැහැ. ඔහි ඇවිදගෙන ඉන්න හුස්මේ හොඳට හිත එනවා. හැබැයි ගණන් ගන්න හත්ය වලටත් යනවා. එහෙම නැත්තම් හුස්මත් ගෙවිගෙන ගිහලා හුස්ම අතරටත් හිත යනවා. ඒ තුල ඉන්න ඒ තුල ගත කරනකොට කිසි දෙයක් ඩිස්ට්‍රේ කරගෙන නැහැ. මෙන්න මේක නිසායි දැන් මේ වෙලාවේ ඉන්නේ කියලා සිහිය තියෙනවා. එහෙනම් විශේෂ අරමුණක් කියලා නැහැ. ආන්න මේ විදිහේ ධානයක් පවත්වන්න නිශ්චිත වෙච්ච අරමුණක් නැහැ. ධානයකට නම් රූප, එහෙම නැත්නම් කය, තෝරාගත්තු හුස්ම එක ගිහිල්ලානේ ධානය උපදවන්නේ. ඉතින් මේ කියන ස්වභාවයේදී ධානයට හේතුවක් කියලා අන්න වඳිනවා. මේ කෙනා ධාන කරන අරමුණ පේන්නේ නැහැ. ඒ ආජානි පුරුෂයාට මාගේ නමස්කාරය. ඉතින් මේ විදිහට ඒ විදි ඒ පැත්තෙන් විස්තර කරන අවස්ථාවදී මුදුපියන්. ඒ වගේම මේ ලෝකෙත් එක්ක විවාද කරන්නේ නැති වාදයක් තමයි මගේ වාදේ. ලෝකෙත් එක්ක වාද නොකරන වාදයක් තමයි මගේ තියෙන්නේ කියලා බුදුපියන් වහන්සේ පෙන්නනවා. මේ අවස්ථාවේදී වාද කරන්න දෙයක් නැහැ, අරමුණක් කියලා විශේෂ දෙයක් නැහැ. ආන්නේ විදියට යනකොනාට අලහයි වාදයක් නැහැ. සේවනය නොකළ යුතු දේවල් සේවනය නොකරන ඉන්නවා කියලා මේ විදිහේ විවිධ සම්බාධි ඕකාසාදිගමේ මේ බාධක ගොඩක් අස්සේ අවකාශයේ මං සොයාගත්ත බේරිලා යන හිල මාර්ගයේ අඩිපාර සොයාගත්තා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මෙන්න මේ විදිහට මේ එක් එක් ආකාරවලින් මේ සංසාර චක්‍රය කඩන තැන භාග්‍යවතුන් වහන්සේ විදිහට අපට පෙන්වලා දීලා තියෙනවා. සිහිය වඩනකොට ඔන්න තමන්ට මේ විදිහේ ස්වභාවයක් ඇති වෙනවා. ඒක නැවත නැවතත් පවත්වන්න උත්සාහ කරන්න හිතාමතා කරන්න බෑ. ප්‍රතිපදාවෙන් පුහුණුවෙන්මයි ඇති වෙන්නේ. අන්න ඒක සීලය, එහෙම නැත්නම් ඒ තුල වැඩිපුරයින් එක සමාධිය, ඊළඟට ඒ පිළිබඳව ඇති වෙන සාතසාත භාවයන්, සංභාව, ඒවට තියෙන උපාදාන අඩුවීමින් මේ තෝරගත්තු තමන් ළඟා කරගත්තු ජයග්‍රහණය ලඟාගත්තු දේ පිළිබඳවත් අනවශ්‍ය වැඳීමක් ඇති නොවන තාක් ඔන්න ඒක කලහ විවාදයක් පත් වෙන්නේ නැහැ. ඒ තරම් සියුම් ස්වභාවයක් වුණත් කලහ විවාදයක් බවටපත් වෙනවා. ඒක අහසා කරොත් ඉතින් මේ කාරණේ පිළිබඳව ওই විදිහට විස්තර කරන් පස්සේ මේ ප්‍රශ්න අහපු කෙනා ඉතින් ඒකට හුඟක් සතුටු වෙනවා. සතුටු වෙලා නැවතත් හැබැයි එතනින් ඉන්නේ තව ප්‍රශ්නයක් අහන. ඒක ටිකක් ඊට වඩා වෙනස් වෙච්ච ප්‍රශ්නයක්. ඒකේදී අහන ඉතින් ඔන්න ඔය පෙන්නපු කාරණේ භාගතුන් වහන්සේ පෙන්නපු එක අරූපයට සමානයිනේ, සම්බන්ධ අරූපයක් වගේ. ඇයි මේ කාමයේත් නෙවෙයි, කාම සංඥාවක් නෙවෙයි, දැන් කය වගේ හතෝරගත රූපෙකුත් නෙවෙයි, රූප සංඥාව වගේ දෙයක් නේ. ඉතින් රූප සංඥාවෙත් ඒ සංඥා මේ විදිහට ක්‍රමක්‍රමයෙන් අපි ගෙවම් කරමින් යනකොට කෙනෙක් මේ විදිහට හනෝ දැන් ඔය ඇති වෙන අරූප ස්වභාවය, කෙනෙක් රූපයක් නැති දැන් රූපේ විභූත කරන දෙන්නේ උත්තරේ, විභූත රූපේ විභූත කරන්නේ කොසේ පිළිපන් කෙනාද? අන්න එහෙම කෙනා තමයි මේ ස්වභාවය ළඟා කරගන්නේ කියලා බුදු පියාණන් වහන්සේ පෙන්නන. ආන්නේ අරූප ස්වභාවය යම් කෙනෙක් නිවනයි කියලා පෙන්නනවා නම් ඒකට හේතුව මොකද්ද කියලා විමසනවා. ඒ වගේම නිවන කියන කාරණේ මේ ඔය විදිහකින් ගමනක් නැතුව, නිවන කියන්නේ මේ මුකුත් නැති, එහෙම නැත්නම් මේ අපි හිතාගත්තු සාමාන්‍යයෙන් පරිනිර්වාණය පස්සේ, එහෙම නැත්නම් ඒ පුද්ගලයාගේ ජීවිතේ මේ ලෝකෙින් නැති උනම් පස්සේ ලබන ස්වභාවය තමයි නිවන. ඒක මේ ලෝකෙදිත් මේ ජීවිතේදිත් අත්විඳින්න පුළුවන් කියලා පෙන්වන ඒ දෘෂ්ටිය මොකද්ද කියලා භාගතුන් වහන්සේ විමසනවා. එතකොට බුද්ධාංශ කියනවා ඒක එහෙම වෙන අවස්ථා තියෙනවා. දැන් ඔය මේ නසඤ්ඤ සංඤීන විසඤ්ඤ සංඤී කියන විදිහට අපි සංඥාවක් ඇති නැති ස්වභාවයක සිහි නැති වෙච්ච බවක් නෙවෙයි, ඒක මේ සතර මහා භූතයන්ට සාපේක්ෂව එන ස්ගතියක් කියලා දන්න කෙනා සමහර කෙනෙක් මේක නිවනයි කියලා හිතුවොත්, ඔන්න නිවන් දැක්කයි කියලා හිතුවොත් අන්න එයා උච්ඡේදවාදයට අහුවෙලා ඒකෙන්ම කලහ විවාද උඩට නැවත ඇදගෙන වැටෙනවා කියලා භාගතුන් වහන්සේ පෙන්නනවා. එහෙම නැතුව මේ පරිනිර්වාණයෙන් පස්සේ ලැබෙනා වූ ඒ ශාන්තිය, ඒ ස්වභාවය මේ ජීවිතේට එකතු කරන්න ගිහිල්ලා එහෙම තරහතන් වහන්සේ කියන්නේ මෙන්න මෙහෙම කෙනෙක්, මේ විදිහට ඉන්න ඕන, මේ විදිහේ පුරුෂයට එන ගහපු ස්වභාවයෙන් ඉන්න කෙනෙක් කියලා හදාගත්ත දෘෂ්ටියක් නොත් අන්න ඒක සාසත දෘෂ්ටියට වැටෙනවා කියලා බුදු පියාණන්සේ පෙන්වනවා. ඉතින් මේ වගේ දෘෂ්ටි දෙයකිනුත් නිදිලා යන්න නැවත නැවත අපිට අහිංසකව සතිමත් වෙලා ඇවිදිනකොට දැනෙන දේ පිළිබඳ බලලා, වාඩි වෙලා ඉන්න හුස්ම පිළිබඳ බලලා, එදිනෙදා වැඩ සතිමත් කරන්න උත්සාහ කරලා ලබා දෙන අනුග්‍රහය තුළින් ක්‍රමක්‍රමයෙන් අපිව මේ පාරිදිට එක් යනවා. ඒ ඉදිරියට යන පාරුණත් අපි උපාදාන කරගන්න, ඒකට ආසාවක් ඇති කරගන්නේ නැහැ. එතකොට ඒකත් කලහ විවාදයක් බවට පත් වෙන්නේ නැහැ. ඒ ස්වභාවයන් කලහ විවාද බවට පත් කරගන්නේ නැහැ. මේ නිසා සතිමත් වෙන එකමයි මේ කරන්න තියෙන්නේ. ක්‍රමක්‍රමයෙන් ওই විදිහට ඉදිරියට යනකොට මේ ලබන අලුත් අලුත් ධර්මතාවල හිත ඇලෙන ගතිය නැති කරගන්න පුළුවන්. ආන්න ඒ ස්වභාවයට ක්‍රමක්‍රමයෙන් යන්නට මේ විස්තර කළා වූ කලහ විවාද සූත්‍රයේ මේ ධර්ම කාරණා සෑම සිද්ධාන්තම හේතු වේවා, වාසනා වේවා කියන ප්‍රාර්ථනෙන් අද ධර්ම දේශනාව මෙතනින් අවසන් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි ප්‍රාර්ථනා කරමි.
සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, අප සියලු දෙනාටම අපේ සතිය වැඩිම පිණිසත් එදිනදා ජීවිතේත් අප ජීවත් වෙන විදිහ අත්රෝ ගැනීමත් උපකාර වන ආකාරයේ වටිනා ධර්මදේශනාවක් ඉදිරිපත් කරා. ඒට මූලික වුණේ බුදුන් වහන්සේගෙන් ඇසු ප්‍රශ්නාවලියකට පිළිතුරු වශයෙන් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ ගාථාරත්නයක්. එම ප්‍රශ්නය මොකද්ද? මේ කලහ විවාදයන් ඇතිවන්නේ කෙසේද? මේවා නැති කරගන්නේ කෙසේද? කලහ විවාද තියෙනවා නම් ඒවා නැති කරගන්නේ කොහොමද? ඉතින් මේ ප්‍රශ්නාවලිය මොනවද? ප්‍රියවස් කලහ විවාද කෙසේ ඇතිවේද කියන ප්‍රශ්නේ මුලින්ම ඇහුවා. ඉතින් ප්‍රියවස්තුන් නිසා කලහ විවාද ඇති වෙන බවත්, ප්‍රියවස්තුන් කෙසේ උපදිනවාද කියලා අහනවා. ඊළඟට ඡන්දේ නිසා ප්‍රියවස්තුන් උපදිනවා, ඡන්දේ කුමක් නිසා ඇති වෙනවද? මිහිරි අමිහිරි බව නිසා ඡන්දේ ඇති වෙනවා. මේ ආකාරයෙන් අවසානයේදී නාම රූප කියන තත්වයක දක්වා මේ කලහ විවාදේ පොරව නැති කරගන්න ආකාරය ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා. අවසානයේදී සංඥාව නැති කිරීමෙන් මෙම තත්වය මිදිලා ඉන්න අපිට පුළුවන්. ඉතින් මෙහෙම අපි කොහොමද ඒ පුහුණුවක් වශයෙන් කරන්නේ? කලහ විවාදය නැති වෙන ආකාරයට අපේ ජීවිත හැඩගස්වා ගන්නෙ කොහේද, කොහොමද කියලා. ඉතින් මේ මුලින්ම අපි අපේ එදිනදා ජීවිතයේ දානමාන ආදී කරන කොටත් මේ කලහ විවාදය ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව මේ සතිය මේ කලහ විවාදය ඇති නොකර ගන්න සතිය පුහුණු කරන කොටත් මේ කලහ විවාදය ඇති වෙන්න පුළුවන් කියන එක ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කරා. ඉතින් සතිය පිහිටවන කෙනෙක් මුලින්ම කොහොමද මේ තමන් ගන්න අරමුණේ ආනාපාන සතියේ හෝ සක්මනේදී හෝ මේ කාමච්ඡන්දයක් ඇති නොවන ආකාරයේ කුසල ඡන්දයක් ඇති වෙන විදිහට කාය දේශ බලලා ඊවැයදී ඇති වෙන තවතුරටත් ඇතුළටම ගිහිල්ලා මේ කලහ විවාද තමන්ගේ ගත්ත අරමුණේදීත් ඇති වෙන ආකාරය දැකලා අවසානයේදී මේ සංඥාව නැති කර ගැනීම තුලින්ම මේ කලහ විවාදේ නැති වෙනවා. ඊටත් අමතරව මේ දෘෂ්ටිවලින් නිවන් දැකන කෙනෙකුට කොහොමද මේ කලහ විවාද නැති කරගන්නේ? ඉතින් දෘෂ්ටිවලින් මිදීම තුළින් අපිට අවසානයේ නිවනක් අත්දැක ගන්න පුළුවන් කියලා ස්වාමීන් වහන්සේ සඳහන් කරා. ඉතා ගැඹුරු කාරණාවක්. මටත් ටිකක් ඉතින් පැටලෙනවා පැහැදිලි කරන්න ගියාම. සියලු පොඩි සංක්ෂිප්ත වශයෙන් ඉදිරිපත් කරාට මෙම ධර්මදේශනාව YouTube එකකින් අපි අප්ලෝඩ් කරනවා. නැවතත් සවන් දීමේ අවස්ථාව තිබෙනවා. මීළඟට තිබෙන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා විසින් අපගේ සතිය සති පුහුණුව සඳහා සකස් කරන ලද අත්පත්‍රිකා දෙක ඉදිරිපත් කිරීමටයි. ඉතින් කලහ විවාද නැති කරගන්න සතිය පුරුදු කරන්න කොහොමද කියලා ස්වාමීන් වහන්සේලා අපිට පැහැදිලි කර දෙන වීඩියෝ පරි දෙකක් මම මුලින්ම ඒ සඳහා අවශ්‍ය කරන වීඩියෝ පටි දෙකක් නිර්මාණය කරලා තිබෙනවා. සතිමත් ඇවිදීම සහ සතිමත් හඳ ගැනීම තුලින් ස්වාමීන් වහන්සේ කිව්ව පරිදි මේ කයට සිත ගන්න විදිහ දෙක තමයි තින් මූලිකවම තියෙන්නේ. මේ ලෝකයට හිත දාන්න නැතුව තමන්ගේ ශරීරයට කයට සිත ගන්න ආකාරය තමයි මේ සතිමත් ඇවිදීම සහ සතිමත් හඳ ගැනීම තුලින් කරන්නේ. මේ වීඩියෝ පටි දෙක නරඹලා ඒ පිළිබඳව මූලික අදහසක් ඇති කරගන්න වඩාත්ම වැදගත් වෙන්නේ තමුන්ගේ පුහුණුවයි. හැකියාකාරයෙන් දිනකට තාමත් සුළු වශයෙන් හෝ මෙම පුහුණුව පටන් ගන්න පුළුවන් වෙලාවක් ස්ථානයක් නැති වුණත් පටන් ගන්න කෙනෙකුට මූලිකවම එහෙම ස්ථානයක් සහ වෙලාවක් වෙන් කරගන්නව නම් ඉතාම හොඳයි. පටන් ගන්න කාලය සඳහන් කරොත් විනාඩි 5ක් පමණ කාලයක් මුලින්ම පටන් ගන්න පුළුවන්. ඊට පස්සේ එය ක්‍රමානුකූලව වැඩි දියුණු කරලා විනාඩි 10 15 මේ ආකාරයෙන් තමුන්ගේ සම්පූර්ණ පුහුණු කාලය පැය දෙකක් පමණ වනතුරු සම්පූර්ණ වීමෙන් පසු සතියක් වගේ කාලයක් තුල අත්දැකීම් අප වෙත ලියා එවන්න පුළුවන්. කොහොමද මේ අත්දැකීම් ලියන්නේ? තමන් කොහොමද මූලික වශයෙන් කරි සතිමත් ඇවිදීමද, සතිමත් හිඳ ගැනීමද, ඊට අමතරව තමන්ගේ එදිනෙදා ජීවිතයේදී සතිය කොහොමද උපකාර වුණේ, පුහුණු කරේ, පරියන්කේදී මොකද්ද මූලික අරමුණ, ආනාපානයද, එහෙම නැත්නම් උදරේ පිම්බීම හැකිලිමද, එහෙම කරුණු පැහැදිලිව සඳහන් කරලා, ඊට අමතරව ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාවේ කියූ පරිදි මේ කලහ විවාදී තින් මගදී ඇති වෙන්න පුළුවන් අරමුණ නැතිවීම හෝ ඒ පිළිබඳ ප්‍රියා ප්‍රිය බව, මේ සියලු කාරණා අතුලත් කරලා, ඊට අමතරව එදිනදා ජීවිතයේදී සතිය තමන්ට උපකාර වෙච්ච විදිහ හෝ සතිය තුලින් සතිය තමන්ගේ වර්ධනය වෙච්ච විදිහ ඒ එදිනදා කටයුතු කරනකොට සියලු දේවල් අතුලත් කරලා තමන්ගේ වාර්තාව අප වෙත ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ සඳහා Google Form එක සහ email address එක මෙහි සඳහන් කරලා තිබෙනවා. ඊට අමතරව ගැටලුවක් තිබෙනවා නම් අපේ Q&A ප්‍රශ්න සහ උත්තර ඒ වැඩ කාල වේලාව ඇතුළත, යොමු කරන කාල වේලාව ඇතුළත වාචිකව ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. වැඩසටහන සාම දිනකම ඉරිදා, සෑම සතියකම ඉරිදා ශ්‍රී ලංකා වේලාවෙන් උදේ 7 සිට 8:30 දක්වාත්, මෙල්බන් වේලාවෙන් මේ දවස්වල 12:30 සිට 2 දක්වාත්, නව ශ්‍රීලන්ත වේලාවෙන් 2:30 සිට 4 දක්වාත් පැවැත්වෙනවා. Zoom details මෙහි සඳහන් කරලා තිබෙනවා. URL එක, link එක සහ පැසීමංකේ මුරපදේ සියල්ලක්ම සියලු දෙනාගම ඉලා සිටින්නේ සෑම දිනකම වැඩසටහන සම්බන්ධ වෙන තමන්ගේ අත්දැකීම් අප සමග බෙදා හදා ගන්න. එය තමුන්ටත් වැඩසටහන සම්බන්ධ වන අනිත් අයටත් උපකාර වෙනවා එම අත්දැකීම්. ඒ වගේම අලුත් අය ඉන්නවා නම් වැඩසටහන සම්බන්ධ කරගන්න, ඒ තමයි කාට හරි දෙන්න පුළුවන් හොඳම තෑග්ග, සතිය පුහුණු කිරීම. මීළඟට තිබෙන්නේ අවසරයි ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේත් අප සමග ඉන්නවද Q&A session එකට? අවසරයි ස්වාමීන් වහන්ස, ධම්මකුසල ස්වාමීන් වහන්සේ අප සමග සම්බන්ධ වෙලාද ඉන්නේ කියලා දැනගන්න කැමති.
නදීප්, ධම්මකුසල ස්වාමීන් වහන්සේ වැඩසටහන සම්බන්ධ වෙලා ඉන්නේ.
එහෙමයි, බොහොම ස්තුතියි රාජිත. වහන්සේවත් පාද නමස්කාර කොට වැඩසටහනට අපි පිළිගන්නවා. මීළඟට තිබෙන්නේ අද දවසේ ලැබී ඇති වාර්තා ඉදිරිපත් කිරීමටයි. ඒ සඳහා මම නාමන්තට ආරාධනා කරනවා මේ වාර්තා ඉදිරිපත් කරන ලෙස.
බොහොම පින්නදී තිරුවන් සරණයි. ගෞරවනීය නම කියන අවසරයි ගෞරවනීය ධම්ම කුසල ස්වාමීන් වහන්සේ කියනොත් ගෞරවනීය ධම්ම සරණ ස්වාමීන් වහන්සේ කියනොත් අවසරයි. අපිට අදට ලිඛිත වාර්තා තුනක් ලැබී තිබෙනවා. එම වාර්තා වලින් පළමුවෙනි වාර්තාව දැන් ඉදිරිපත් කරන්නම්. තිරුවන් සරණයි. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, එදිනදා ජීවිතයේදී සතිමත් බව පුහුණු කිරීම 15 වන වාර්තාව. උදෑසන සක්මණෙන් එදිනදා කටයුතු සමග සතිය පුහුණු කරන්න ආරම්භය ලැබෙනවා. පතුලේ ස්පර්ශ වලින් එදිනදා කටයුතු වලදී අත්වල ස්පර්ශ වලට මාරු වෙවි දැනුවත් වීම ඒ මොහොත එක්ක දැන් වෙහෙසක් නැතිවම දීර්ඝ වේලාවක් රැඳිලා තියෙනවා. එකිනෙකට වෙනස් ස්පර්ශ දැනි නැති වෙලා යනවා. අත්වලින් පතුල් වලින් හැඳිනෙන ස්පර්ශවල දැන් පේන්නේ එකම විදිහක්. ඒ තමයි මොන දැනීමක් වුණත් වෙනස් වෙනවා. සැප දැනීමක් වුණත්, රිදෙන දැනීමක් වුණත් වෙනස් වෙනවා. එහෙම වෙන් කරගන්න අමාරු දැනීමුත් තියෙනවා. මොනව ආවත් වෙනස් වෙනවා. ඕන වුණත්, එපා වුණත් මට කරන්න පුළුවන් දෙයක් නැහැ. ඇත්තටම මේක පෙනෙද්දී මුලින්ම ලොකු බයක් දැනුණා. හිතේ තිගැස්මක් තිබුණා. සමහර වෙලාවට නැති වෙලා යෑමම විතරක් මතුවෙවි පේන්න ගත්තා. හරිම හිස් වුණ, බොඳ වුණ, බලාපොරොත්තු බිඳුණු ගතියක් දැනෙනවා. එතකොට මට කාලෙකින් කමඨහන් වார்த்தාවක් දාන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඉතින් අර වගේ බයක් දැනුණා. මං පරණ කමඨහන් සුද්ධ කිරීම අහලා ආධුනික විදිහට පුහුණුවට ආවා. එදිනදා ජීවිතයේ අභියෝග ගොඩක් ඉදිරිපත් වෙලා තියෙනවා මේ වෙනකොට. හැබැයි ලොකු වෙනසක් තියෙනවා. ඉස්සර වගේ හිතේ ආවේගකාරී ගතිය දැන් එන්නේ හරි අඩුවෙන්. ආවත් හිතේම කැරකිලා ගෙවිලා යනවා. කොච්චර අභියෝග තිබ්බත් එළඹිලා තියෙන මොහොත සාර්ථකව ගෙවලා ඉවර කරන්න පුළුවන් ශක්තියක් ගැලපිලා තියෙනවා. හොඳට පෙනිලා තියෙනවා හිතට සිතුවිලි එක්ක කැළඹෙන්න දෙන්නේ නැතිව ඒ මොහොතේ ස්පර්ශ ටිකක් එක්ක හිත බෙඳිලා යන විදිය. ඒක කරන්නේ මම නෙමෙයි. ඉබේ වෙනවා වගේ. හරි අමුතුයි. නමුත් වැඩේ වෙනවා. ගොඩක් වෙලාවට දැන් හිතේ හිස් ගතිය වැඩි. ඒක විවේකයක්ද නැද්ද කියන්න තේරුම් ගන්න බෑ. ලොකු හීන නැතිව වැඩ කරනවා. ඉවර වෙනවා. ආයේ පටන් ගන්නවා. මේක හරි නීරසයි බලන් ඉඳිද්දී. නමුත් ඕක තමයි පේන්නේ. මමයි කරන්නේ කියලා හිතුන වැඩ දැන් එහෙම පේන්නේ නැහැ. ඒකත් හරි අමුතු හැඟීමක්. උවමනාවන් මේ මමයි කලේ කියලා පටවලව ගන්න හැදුවත් එහෙම නැහැ කියන සලකුණු පේනවා. මුල මුල දරන්න අමාරුයි. නමුත් දැන් අමාරු වුණත් ඒකට පිටුපාන්න බෑ. මේ වගේ දේවල් එක්ක හොඳට පේනවා හිතේ අමුතු බයක් වැඩ කරනවා කියලා. විස්තර කරන්න අමාරුයි. හැබැයි විශ්වාසයි ඒ හැඟීම බයක් තමයි. නමුත් එළියට එන්නේ නැති අමුතුම ගතියක්. ඒ ගතිය හැබැයි හිත කලබල කරවලා අවුල් කරන්නෙත් නැහැ. නමුත් එහෙම හැඟීමක් අත්විඳිනවා කියලා අඳුන ගන්න පුළුවන් වුණා. තෙරුවන් සරණයි. කමඨහන් වාර්තාව අවසන්යි ස්වාමීන් වහන්සේ. අවසරයි.
නාමන්ත ඇහෙනවද?
ඇහෙනවා ස්වාමීන් වහන්සේ.
හොඳයි. එතකොට දැන් ওই විදියට කරගෙන යනකොට වරින් වර තමුන්ගේ මේ අත්දැකීම් ඉදිරිපත් කරලා උපදෙස් ගන්න එක වටිනවා. මොකද හේතුව මේකේ ඔය වගේ අවධියකට අහම මොකද්ද අසරණ බිය ගතියක් දැනෙනවනේ. එතකොට ඒ දැනෙනකොට අපිට හිතට යම්කිසි ශක්තියක් වඩා ගන්න නගා ගන්න අන්න මොකද කරන්නේ මේ වගේ අදහස් ප්‍රකාශ කරලා යම්කිසි කතාබහකට යෙදීමක් වැදගත් වෙනවා. වෙන මුකුත් නැහැනේ, වෙන වෙන පිළිසරණක් නැහැනේ එහෙම ගත්තොත්. අන්න ඒක නිසා ඒ විදිහ අනුග්‍රහයක් කරන් විශේෂයෙන් ඔය මුල් අවධියේදී අර ක්‍රියාවලිය ඒ අපි කියන්නේ මොකද්ද ඒකේ හරයක් නැති බව, ඒක හිස් බව දකින්න පටන් ගන්නකොට හරි භීතිකාවක්, හරි වෙහෙසක් පීඩාවක් ගොඩ දෙනෙට එනවා. විශේෂයෙන් අර දැඩි ලෙස අරගත්ත දැඩි මමත්වයක් පිහිටවගත්ත ඒ ක්‍රියාවලිය පමණට බියක් දැනෙනවා. දේවල් රැස් කරගත්ත පමණට බියක් දැනෙනවා. මොකද හේතුව මේ දේවල් වල හරයක්, මේ දේවල් වල වටිනාකමක් නැහැ කියලා තමුන්ටම ටික ටික පේන්න ගන්නවා, දැනෙන්න ගන්නවා. ඒක ඇත්තරම මේ හිතවිලි පවත්වලා ගන්න එකකටත් වැඩිය අර නිකන් එහෙම හැඟීමක් තියෙනවා මේ හිත තුලින්. මොකද්දෝ අමුතු හිස් බවක්, මොකක දාලවත් පුරවන්න බැරි හිස් බවක් සාමාන්‍යයෙන් දැක ගන්න පුළුවන්. ඒකත් එක්ක එක්තරා විදියක බීතිකාවක් මතුවෙලා එනවා. මොකද්ද මේ වැඩේ කියලා නිකන් සාමාන්‍ය වෙහෙසක් පීඩාවක් මතුවෙලා එනවා. එතකොට අන්න ඒ වගේ කෙනෙක්ට නිතර නිතර මේ විදිහේ අනුග්‍රහයක් කළ යුතුයි. ධර්ම දේශනාවකට සවන් දීමෙන්, කමඨහන් වார்த்தාවක් ඉදිරිපත් කිරීමෙන් මේ වගේ අනුග්‍රහයක් කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. එහෙම නැත්නම් ප්‍රතිපදාවේ පෙන්නනවා. ඉතින් එතකොට දැන් අපි හිතමු මෙහෙම, දැන් ඕක සාමාන්‍යයෙන් ඔය සාමාන්‍ය මිනිසුන්ටත් එන්න පුළුවන්. හිටපු ගමන් එහෙම කට්ටියට එහෙම වෙන අවස්ථාවක් තියෙනවා. මේ ඔහේ ඉන්නකොට එකපාරට යම්කිසි සිදුවීමක් නිසා, යම්කිසි අවස්ථාවක් නිසා මොකද වෙන්නේ? ඒගොල්ලෝ දකිනවා මේක කිසි තේරුමක් නැහැ, හරයක් නැහැ කියලා යම්කිසි විදියක අමුතු වෙහෙස පීඩාකාරී ගතියක් මතුවෙලා එනවා. එතකොට මොකද වෙන්නේ? අන්න මේ තැනත්තා එක්කෝ නිකන් මේ ලෝකයට ද්වේෂ කරන දිහාවකට, එහෙම නැත්නම් තමුන්ට ද්වේෂ කරගෙන එහෙනම් වැඩක් නැහැ ජීවත් වෙලා වැඩක් නැහැ කියන ගානට වෙනසක් මතුවෙලා එන්න පුළුවන්. මේගොල්ලන්ට මොකද මේ වෙන්නේ? ඒගොල්ලෝ අන්න යන්නේ යම් කිසි විදියක ප්‍රතිපදාවක් හරහා නෙමෙයි එතෙන්ට. ඒ වෙනුවට නිකන් අහම්බෙන් ගිහිල්ලා. අහම්බෙන් ගියාම පිස්සු තමයි ඉතින්. අහම්බෙන් ගියාම විකාර තමයි ඉතින්. නමුත් අන්න මේ විදිහේ ප්‍රතිපදාවක් තුලිනුත් ඔතෙන්ටම යැවෙනවා. ඔය කියන විදිහේ අත්දැකීමකටම යැවෙනවා. එතකොට තේරෙනවා මේකේ හරයක් නැහැ. නමුත් මම ආවේ ප්‍රතිපදාවක් තුලින්. ආපහු සමහර වෙලාවට ස්ථාවර වෙනවා. ආපහු වෙලාවට අර හොඳට වැඩ කටයුතු මට ඕන විදිහට පවත්වන්න පුළුවන් කියලා හැඟීමක් මතුවලා එනවා. නමුත් ආයි නැවත නැවත ප්‍රතිපදාව කරනකොට ආපහු ওই විදිහට බිඳිලා කැඩිලා විසිරිලා යනවා. මේ මුළු ලෝකෙම අන බිඳෙන දෙයක් බව ටිකෙන් ටික තමුන්ටම අත්දැකීමෙන් දැනෙන්න පටන් ගන්නවා. නැවතත් සාවර වෙනවා. ඔන්න ඔය විදිහේ නැවත නැවත මේ ප්‍රතිපදාව හරහා යන හින්දා මේ කෙනාට ශක්තියක් තියෙනවා. අර එන බියට මුහුණ දෙන්න පුළුවන්. මේ බුදුන්ගේ ප්‍රතිපදාවේ මම ඉන්නේ. මේ විදිහේ ශක්තියක් මට තියෙනවා කියන අදහසින් මුහුණ දෙන්න පුළුවන්. ඒක තමයි ප්‍රතිපදාවක තියෙන වටිනකම. ඒක තමයි ප්‍රතිපදාවක තියෙන වෙනස. එහෙම නැත්නම් අහම්බෙනුත් ඔතෙන්ට යනවා සමහර වෙලාවට ලෝක මිනිස්සු. එයා සම්පූර්ණ ගන්නෙ මේක වීතිකාවක් වැරදීමක් විදිහට තමයි. මේ වගේම සමහර කෙනෙක් මද්ද්‍රව්‍ය පාවිච්චි කරන කෙනෙකුත් ඔවගේ අත්දැකීම් ලබනවා වෙන්න පුළුවන්. ඒගොල්ලොත් අර මද්ද්‍රව්‍ය පිහිටෙන් ලබා ගත්තා කියන අදහසින් කල්ගත කරනවා. නමුත් මේක එහෙම නෙමේ, ක්‍රමානුකූල ටිකෙන් ටික ප්‍රතිපදාවක්. ඉතින් බුදුරජාණන් වහන්සේ අර මේ ශාසනයේ ආශ්චර්ය අද්භූත ධර්ම විදිහට පෙනෙන දෙයක් තියෙනවනේ, යන මහා මුහුදේ යම් කිසි විදිහක ක්‍රමානුකූල ගැඹුරක් තියෙනවද, මහා මුහුදේ ක්‍රමානුකූලව ගැඹුරු වීමක් පවතිනවද? අන්න ඒ වගේ තමයි මේ ප්‍රතිපදාවත් ක්‍රමානුකූල ප්‍රතිපදාවක්, ක්‍රමානුකූල වෙනසක් වෙන්නේ. ඒ විදිහට තමයි මේ ගැටේ ලියන්න පුළුවන්. එහෙම නැතුව ෂණිකව මේ දේවල් වුණොත් ඒක බාර ගන්න අපේ හිත සූදානම් නැහැ. ඉතින් ඒක නිසා ඔන්නය ලැබලා තියෙන අත්දැකීම හොඳයි. ඒකට වැඩි වැඩියෙන් අනුග්‍රහ කරන්නේ යම් කිසි විදියක, විශේෂයෙන් ওই මුල් අවදියේදී මේ විදිහේ කමඨාන් වார்த்தාවක් ඉදිරිපත් කිරීම තුලින්, ධර්මදේශනාවකට මං කියන්නේ අදාළ ධර්මදේශනාවකට සවන් දීම තුලින් අන්න ඒ විදිහේ අනුග්‍රහයක් කරන්න. කාලයක් යනකොට ඕක එච්චරම දෙයක් නැති වෙලා යනවා. ඔය බිය කියන එක තුරන් වෙලා ඒ වෙනුවට අර තියෙන ක්‍රමවේදේ දැනෙන දැකීම වැඩි වැඩියෙන් බාර ගන්න ස්වභාවයක් මතුවලා එනවා. ඉතින් මුලදී ආරක දැක්කහම නිකන් බියක් ඇති වෙන එක ස්වභාවිකයි. මොකද මම මේ හදාගත්ත දේවල් ටික සියල්ල කැඩිලා බිඳිලා යනවා, අර්ථයක් නැති වෙලා යනවා. ඒක ඉතින් එක්තරා විදිහක නිකන් අපි කියන්නේ මානසිකව psychological suicide වගේනේ. අන්න මේ විදිහේ මානසික විනාශා ගැනීමක් වගේ නර හදාගත්ත දේවල් ඔක්කොම කැඩිලා බිඳිලා විසිරලා ගියා. ඉතින් ඕක තමයි කමටහන. ඕක තමයි වැඩේ. දැන් අර කිසා ගෞතමීගේ කතාවෙත් තියෙන වගේ දෙයක් නේ. අන්න යම් කිසි විදියක තමුන්ගේම දරුවා, ඒ එකම දරුවා අන්න තමුන්ගේ උකුලේම මියදෙනවා. එතකොට ඉතින් ආයෙ ඉතින් ඉතුරු වෙන්නේ නැහැ, වැඩක් නැහැ, තව දුරටත් ජීවත් වෙලා දෙයක් නැහැ කියන අර්ථයකට එනවා. ඒක තමයි කමටහන. ඊට පස්සේ අර පැත්තෙන් අර තව මොකද රංකරුවේගේ කතාවක් තියෙන්නේ. සාරිපුත්ත හාමුදුරුවෝ බාර දීලා යනවා, මාස 3ක් යනවා හාමුදුරුවනේ, මෙයාව නම් තේරෙන්නේ නැහැ, මට හික්මවන්න තේරෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ බාර ගන්නවා. බාරගෙන මේ රත්තරන් වැඩකාරයෙක්, කලාකාරයෙක්. කලාකාරයන්ට ඉතින් අසුබේ පේන්නේ නැහැ නේ, කලාකාරයන්ට තේරෙන්නේ සුබේම තමයි. ඉතින් අන්න ලස්සන නෙළුම් මලක්, රත්තරන් පාඩ නෙළුම් මලක් අතර දෙනවා. අතර දීලා කියනවා, ඔන්න හරි, ඕක බලන්න ලස්සනයි නේද, ඕකේ ගැන පොඩ්ඩක් අවධානින් ඉන්න කියලා. ඉතින් කොහොමත් මෙයා ලස්සනට දකින්න හිත පුරුදු කරපු කෙනෙක්නේ. අන්න ඉතින් පෙම් බැඳගෙන ඒක දිහාම බලාගෙන ඉන්නවා ඇස්පිය නොදල්වා. අන්න ටිකක් වෙලා යනකොට ඒක ඒ ගත්ත නෙළුම් මල එහෙම පරවෙලා යනවා. ඉතින් ඒ වගේ දෙයක් තමයි අතර තියෙන්නේ. අර ගත්ත ස්ථාවරේ බිඳිලා යනවා, කැඩිලා යනවා, මේකේ හරයක් නැහැ, මේක ඇති දෙයක් නැහැ කියන එක පේන්න පටන් ගන්නවා. පටන් ගන්නකොට ඉතින් බීතිකාවක් කියන එක ස්වභාවිකයිනේ. අර තමුන්ගේම දරුවා තමුන්ගේම උකුලේ මියදෙනා වගේ. එහෙම නැත්නම් අර ගත්ත නෙළුම් මල, අර ලස්සන කලා නිර්මාණේ තමුන් ඉදිරියේම වියැකිලා යනවා වගේ. ඉතින් ඒ වගේ දෙයක් වෙනවා. ඒකට ක්‍රමානුකූලව මුහුණ දෙන්න කියන ආරාධනාව අපි සිද්ධ කරමු ඉතින්.
එහෙමයි ස්වාමීන් වහන්සේ, බොහොම පින්. ඊළඟට තව වார்த்தාවක් ලැබී තිබෙනවා. ඒකේ සක්මන් භවනාවයි පරියන්කේ දෙකම තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒක දෙකම එකට කියවන්නද?
එකට කියමු. හරි.
හරි. එහෙමයි ස්වාමීන් වහන්සේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, සක්මන් භවනාව වම දකුණ ලෙස සිතමින් පියවර කිහිපයක් ගමන් කළෙමි. ඉන්පසු දෙපා වලටම අවධානය යොමු කරමින් ටික වේලාවක් සක්මන් කළෙමි. විලුඹ කොටසේ තද ගතියත්, මැද හරියේ බිම වදින කොටස ශීතල ගතිය, ඇඟිලි තුඩු හිරි වැටුණා වගේ, ටයිල් පොළවේ පාදයේ වදින විට ඇලෙනා වගේ ගතියක්ද දැනුණා. සිතුවිලි 3-4කදී සුළු වේලාවකට සතිය ගිලිහුණු බව දැනුණත් නැවත වැලිකටයක් පෑගෙද්දී අවධානය අරමුණේ තබා ගන්න හැකි විය. නැවත සක්මන කරගෙන යද්දී පාදයේ සැහැල්ලු ගතියක් දැනුණා. කයේ බර ගතිය වැටහුණේ නැත. විනාඩි 45ක් පමණ කාලයේ මෙසේ සක්මන් කරන්න හැකි වුණා. කයට කිසිදු වෙහෙසක් දැනුනේම නැත. සිතටද ලොකු අස්වැසිල්ලක් දැනුණා වගේ. ස්වාමීන් වහන්සේ භාවනාවේ දියුණුවට උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඊළඟ වார்த்தාවක් තියෙනවා ස්වාමීන් වහන්ස. ගෞරවනීය ස්වාමින් වහන්ස, පරියංක භාවනාව. මම දැන් මෙතන හිඳගෙන ඉන්නවා කියා හුස්මට සිත යොදමින් ආනපාන සතිය ආරම්භ කළෙමි. ටික වේලාවකින් හුස්ම නාසිකාග්‍රයේ ගැටෙමින් හුස්ම එන යන බව හොඳට පෙනුණා. ටික වේලාවක් එසේ කරගෙන යද්දී හුස්ම ටිකින් ටික සැහැල්ලු වී යන ගතිය දැනුනි. පසුව හුස්ම නොදැනුණා වගේ සිදුණා. උදරයේ උස් පහත් වන ගතිය පමණක් දැනුණා. ඉන්පසු දකුණු කන අගුල් වැටුණා වගේ. ඒ කන තුල සියුම් වේදනාවක්ද දැනුණා. තවද මුහුණ බෙල්ල හා පිට ප්‍රදේශයේද කුහුඹුවන් නලියන්නා වගේ ටික වේලාවක් තදින්ම දැනුණා. එයද ගණන් නොගෙන නැවත හුස්මට සිහිය පවත්වමින් තව ටික වේලාවක් භාවනා කළෙමි. භාවනාව නිමවන විට විනාඩි 35ක් ගත වී තිබුණා. ස්වාමීන් වහන්සේ අඩුපාඩු පෙන්වා දෙන්න ඉදිරියට භාවනා දිනු කර ගැනීමට ඔබ වහන්සේට තෙරුවන් සරණයි. වார்த்தාව අවසන්යි ස්වාමීන් වහන්සේ.
හොඳයි, එතකොට මේ ලියවිලා තියෙන රටාව හොඳයි. ඒ අත්දැකීම ලැබෙන විදිය හොඳයි. එතකොට අර විදිහේ ගත්ත හුස්මක් යම් කිසි විදියක අපි අල්ල බදා ගන්නවනේ ගොඩක්. මේක තමයි මගේ ආරක්ෂිත නිවාසය, මේක තමයි මගේ ලෙන, මේක තමයි මගේ දූපත කියලා ඔන්න ඔය විදිහට අල්ල ගන්නවා. ඔහොම අල්ල බදා ගන්නවා. දැඩි ග්‍රහණයක් අපි අරගන්නවා. නමුත් ඔන්න මොකද වෙන්නේ, මෙහෙම කරගෙන යනකොට තේරෙනවා ටික වෙලාවකින් ටික දවසකින් කාලයක් තිස්සේ පුරුදු කරනකොට අන්න ඒ හුස්මම යම් කිසි විදියක විපරිණාමයකට ලක් වෙනවා. අර විදිහේ යම් කිසි ආකාර අපි කියන්නේ නොදැනී යනවා වගේ කතියක් මතුවලා එන්න පුළුවන්. එතකොට ඔන්න මොකද වෙන්නේ, ඔය කයේ නිකන් ආසාත්මික ලක්ෂණ වගේ මතුවලා එනවා. ඒක මේ කම්පන චංචල ගති, එක එක තැන් ඇද වෙනවා, එහෙම නැත්නම් කම්බෙර ගගුල් වැටෙනවා, ඔය වගේ එක එක ආසාත්මික ලක්ෂණ වගේ මතුවලා එනවා. ඒ මොකද ඒ අපි අර අර ගත්ත දේ විකෘතියට ලක් වෙනකොට, ඒ අල්ල බදා ගත්ත දේ විනාශ වෙනකොට, එතකොට ඉතින් ආසාත්මික ලක්ෂණ එක ස්වභාවිකයිනේ. ඒක තමයි වැඩේ. එතකොට මෙන්න මේ ලක්ෂණ ටික දරාගෙන නැවත නැවත ඔය අත්දැකීම විඳින්. ඕක 10,000 වරක් විඳින්න ඕනේ අත්දැකීමක්. විඳිනකොට තේරෙනවා අර හුස්මට තියුණ බැඳීම ටික ටික ලිහිල් වෙලා යනවා, ටික ටික දුරස් වෙලා යනවා. එහෙම ඒ ඊළඟට ඔය උදරේ පිම්බෙනවා, ඇකිලෙනවා වගේ ඒවා එන්න පුළුවන්. එයාවත් ඒකටත් ඔය දේම සිද්ධ වෙනවා. ඔන්න ඔය විදිහට යම් කිසි විදිහක අර එක අරමුණක් අල්ලලා දීලානේ ඕක පටන් ගත්තේ. ඒ තියුණ බැඳීම, ඒ තියුණ දැඩි ගැනීම දුරල වෙලා යනවා. ඒ දැඩි ගැනීමට සාපේක්ෂව යම් යම් කයේ විකෘතිතා දකින්න පුළුවන්. ওই විදිහ ආසාත්මික ලක්ෂණ එනවා දකින්න පුළුවන්. හොඳ අමුතු අවධියක් ඕක. හරි නිකන් මේ උනන්දුවෙන් ලබන්න පුළුවන් අත්දැකීම් සමූහයක් තමයි ওই අවධිය. ඒ කාලෙට නැවත නැවත මුහුණ දෙන්න ඕනි. අර විදිහට නිකන් අන තමුන්ගේ නිකන් අම්මා වගේ ඉඳපු හුස්ම අන්න නැන්දම්ම වගේ වෙනවා. එතකොට ඉතින් අර බැලුන් දෙකේ වෙනස, අම්මා කොහමද දරුවෙක් දිහා බලන්නේ, නැන්දම්ම කොහමද දරුවෙක් දිහා බලන්නේ කියලා පොඩි තියෙනවනේ, පොඩි වෙනස්කමක්. අන්න ඒ වගේ වෙනස්කමක් පොඩ්ඩක් නිකන් තියෙනවා නම් තමයි, මු ඉන්නවා නම් තමයි. ඉන්දියාවට මොකද ෂුවර් නැහැ ඈ. අන්න තමුන්ගේ දරුවා නම් ඉතින් ඔය විමසන්නේ නැහැ, කල්පනා කරන්නේ නැහැ. කොහොමත් විශ්වාසයි, අඩුපාඩුවක් පේන්නෙත් නැහැ, කරත් පේන්නේ නැහැ. නමුත් අන්න අර ඉන්ලෝස්ලා දිහා බලන්නේ වෙන විදිහකට පොඩ්ඩක් තියෙනවා. අන්න ඒ වගේ බැල්මක් තමයි හුස්ම දිහාත් බැලෙන්නේ. දැන් මූ ඉන්දියට ෂුවර් නෑ, මේක මේච්චරම විශ්වාස කරන්න බෑ. කලින් නම් මුළු ජීවිතේ වගේ තියුණ බැල්ම දැන් පොඩ්ඩක් විකෘති වෙනවා, පරිවර්තනයකට ලක් වෙනවා. ඒක හොඳයි. ඔය වැඩි පේමෙන්ට ගියාම ඒකම තමයි ලෙඩේ. සාමාන්‍ය ඔය කුඩම් මගාව හැදෙන ළමයින්ටත් ඔය එච්චරම නෑනි, වෙනස්කම් තමයි මුල් දවස්වල ඉඳලා. එතකොටදී උන් යම්කිසි විදියක අන්න තමුන්ට පුළුවන් විදියට යැපිලා ඉන්න ස්ථාවරයක් හදා ගන්නවා. ඉතින් එන්නේ වගේ දෙයක්, එන්නේ වගේ විපරිණාමයක් තමයි ඔය වෙන්නේ. ඒක හොඳ දෙයක්, ඒක හොඳ දෙයක්. මොකද ඔය වැඩි පේමේ හරියන එකක් නෙමෙයි. ඉතින් ඒක නිසා අන්නේ පරිවර්තනය වෙනකොට, ඒ වෙනස වෙනකොට ඔය කයේ ආසාත්මික ලක්ෂණ එනවා. ඒවා හැබැයි මැරෙන්නේ නැහැ, බය වෙන්න දෙයක් නැහැ. මැරෙයි කියලා බය වෙන දෙයක් නැහැ. එහෙම වෙන්නේ නැහැ. එහෙම මැරුණු කට්ටිය නැහැ. බැරිලාවත් මලොත් අපිට මේ වැඩසටහනේ පළවෙනි කෙනා භාවනා කරන්න ගිහිල්ලා මැරුණ කියලා අපිට වෙනම මොකක් හරි පදක්කමක් දෙන්න පුළුවන්. හොඳ නැහැ නාමන්ත කොහොම කරයිද කියලා. මෙහෙනම් අපි කියන්නේ අර භාවනා ශාලාවේ තියෙන ඇටකටුව ගාවින් තව ඔයාගේ ඇටකටුවත් ප්‍රදර්ශනය කරන්න බලාපොරොත්තු වෙනවා අපි කියලා තමයි මෙහෙන කට්ටියට කියන්නේ. නාමන්ත කියන්න කොහොමද දන්නේ මේ වැඩසටහනේ කෙරෙන්නේ කියලා. ඉතින් කොහොම හරි එහෙම බීතිකාවක් ඇති කරගන්න හේතුවක් නැහැ. ඔය තියෙන තනිකර ඒ මමත්වය පිළිබඳ බියක්, අර දැඩි ගැන්ම පිළිබඳ බියක්. ඒ ගැන්මට සාපේක්ෂව අපේ හිතේ බියක්, ආසාත්මිකතාවයක් මතුවෙලා එනවා. මොනවද මේ වෙන්නේ කියලා වගේ. නෑ, නැවත නැවත මුහුණ දෙන්න. සිය දහස් වරක් මුහුණ දෙන්න. හොඳට භාවනා වෙනවා. ඒකට අනුග්‍රහ කරන්න ඕනි කාලයක්. ඒක මගහැරලා ඉන්න සුදුසු කාලයක් නෙමෙයි. මොකද ඔය පමණට තැටිය රත් කරගන්න හරි අමාරුයි. ගොඩ දෙනෙට ඒ වගේ ශක්තියක් වැය කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. අන්න තැටිය රත් වෙන වෙලාවේ රොඩ්ඩිය පුච්ච ගන්න තියෙනවා ඉතින්. ඒකින් ද ඔය අත්දැකීමම නැවත නැවත විඳිනා සුළුව භාවනා කරන්න කියන එක තමයි කියන්න තියෙන්නේ.
එහෙම ස්වයින්නාස මට නම් ස්වයින්නාස ඇටසකිල්ල දෙනවා මේ සතිමත්යේදී මට නම් එක මේ
නෑ නෑ එහෙම ඇට සැකිල්ලක් ගැන නෙමෙයි කිව්වේ. මලොත් මොකද කරන්න කියලා ඇහුවේ. බැරි වෙලාව දැන් මං කිව්වේ එහෙම මැරෙන්නේ නෑ කියලා නේ. බැරි වෙලාවත් මලොත්
මලොත් සයින්ස් ඇට සැකිල්ල අතරල යන්න වෙනවා. අතරම අවශ්‍ය සයින්ස් මං තුන්වෙනි වර්තය ඉදිරිපත් කරන්නම්. කමඨන් වර්ත අංක 9 තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. පර්යංකය භවනාව අවට ශබ්දවලට මනස යොමු කර සෙමින් සෙමින් කය දෙස බලමින් භාවනාව ආරම්භ කළෙමි. උදර ප්‍රදේශයේ පිම්බීම හා හැකිලීම සියුම්ව වන බව දැකගත හැකි විය. එය ගෙවී යනවත් සමගම අමුතුම ශක්තියක් වැනි දෙයක් කිහිප වාරයක් පහළ සිට ඉහළට යනවා දැකගත හැකි විය. මේ ඉතාමත් ප්‍රබෝධමත් අත්දැකීමක් විය. මේ දෙස වඩාත් විමසිල්ලෙන් බැලූ විට ඉක්මනින්ම ඇති වී නැති වී යන ස්වභාවයක් දැරිය. වරින් වර සිතුවිලි පැන නැගිනු නිසා සිතුවිල්ලක් යැයි මෙනෙහි කර නැවතත් කය දෙස බලා සිටින්නට විය. වෙනදා දකින සියුම් හුස්ම රැල්ල වෙනුවට දැන් ප්‍රකට ඉහත ශක්තියයි. අරමුණු නැතිව නිෂ්කලංකව ටික වේලාවක් සිටීමට හැකි විය. අහම්බෙන්නා කැස්සක් නිසා එක්වරම වාගේ හුස්ම රැල්ල අරමුණු විය. ටික වේලාවක් ඒ දෙසද බලා සිට භාවනාව අවසන් කළෙමි. පින්වත් ස්වාමින් වහන්ස, ඉහත භාවනාවේ කුමන හෝ අඩුපාඩුවක් ඇතනම් පෙන්වා දෙන මෙන් කරුණිකව ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස. වාර්තාව අවසන්යි ස්වාමින් වහන්ස.
ඔව්, ඒ කියන්නේ මේ අඩුපාඩුවක් නැහැ. ඒ වෙන විදිය හොඳයි. මේ සාමාන්‍ය දැන් ඔය අපි දැන් හිතමුකෝ ඔය දැන් ගොඩාක් මේ අමුතු කල්පනා ලෝකයක අතරමං වෙලා ගත කරන කට්ටිය වුණත් එක පාට අන්නම සමහර වෙලාවට නිකන් අපි කියන්නේ ගලක් ඇනෙනවා ඇවිදගෙන යනකොට. ඇනිච්ච ගමන් ඔන්න යම්කිසි විදියක සිහියක්, සීකල්පනාවක් එක පාට එනවා. අන්න මේ කකුල රිදෙනවා, මේ ඇනුනා කියලා ඔන්න සීකල්පනාවක් එනවා. අන්න ඒ වගේ දෙයක් සමහර විට දැකෙන්න පුළුවන්. අන්න මේ කරගෙන කරගෙන යනකොට එක පාට මොකක් හරි නිසා ඩොග් ගාල ඇවිල්ලා ඇඟට වැටෙනවා, හුස්මට වැටෙනවා. ඒ වගේ අවස්ථා දකින්න පුළුවන්, දැක ගන්න පුළුවන් මේකෙදි. ඉතින් ඒක නැවත නැවත වෙන්න දෙන්න ඕනේ. ඒක ගොඩාක් වෙලාවට නිකන් අර අපි කරනවටත් ඇදී යෙදෙන වැඩක්නේ, කෙරෙන වැඩක්නේ. ඒ කෙරෙන වැඩේට අනුග්‍රහ කරන්න. අර මුලදි තමයි ගොඩාක් ආයාසෙන් කරන්න. මුලදි තමයි ගොඩාක් ආයාසෙන් උත්සාහ කරන්න ඕනේ. දැන් ටික ඔය යන වැඩේට ඉඩ දීලා ඒක ගැන නැවත නැවත වැඩි වෙලාවක් වැය කිරීම තමයි අවශ්‍ය වෙන්නේ. ඒ වැඩි වෙලාව ගත්තේ නැත්නම් අපරාධය දරපු උත්සාහය ඒක වෙහෙස ඒ ගත්ත වෙහෙස පීඩාව නිකං අපතේ ඇරියා වගේ හැඟීමක් එනවා. ඉතින් ඒක හින්දා නැවත නැවත ඒ ක්‍රියාවලියට වෙන්න දියදී තමුන්ගේ ඒ සක්මන් පරියංක පැය ගණන කරන්න කියන මතක් කිරීම තමයි තියෙන්නේ.
එහෙමයි ස්වාමීනාස බොහොම පින්. ඊළඟට අද දිනට දැන් ලැබී තිබෙන වාචික වාර්තා අවසානයි. ඊළඟට සභාවේ රැස්වලා සිටින සියලු දෙනාට අවස්ථාව ලැබී තිබෙනවා වාචිකව ගැටලුවක් හෝ සතිමත් බව සම්බන්ධ ප්‍රකාශයක් ගෞරවනීය ස්වාමින්වහන්සේලා වෙත ඉදිරිපත් කරලා සුදුසු උපදෙස් ලබා ගැනීමට සඳහා ඒ සඳහා සූම් අත ඔසවා ඉදිරිපත් වන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා. විශේෂයෙන් මතක් කරන්න කැමති මේ වැඩසටහනට සහභාගී වන ආධුනික පිරිසට මේක ඉතාම වටිනා අවස්ථාවක්. තමන්ට කිසියම් හෝ සැකයක් ඔහු දැනගත යුතු දෙයක් පැහැදිලි කළ කරගත යුතු දෙයක් තිබෙනවා නම් ඉදිරිපත් වන වීමට සඳහා නදී වීරසේකරට දැන් ඔබේ ප්‍රකාශය හෝ ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්, අන්මියුට් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. එදිනෙදා දිනපතා වැඩ කටයුතු කරන වෙලාවල් වලදී සතිමත් වෙන එක ගැන ඊයේ මට මේ හිතට ආපු දෙයක් ඔබ වහන්සේකින් දැන් අහන්න ඕනේ කියලා හිතුණා. දැන් එදිනෙදා වැඩවල් වැඩ කටයුතු වල සතිමත් වෙනකොට අපේ දේවල් අපිට දැනෙන පෙර කියන්නේ පාරණ දෙයක් ගැන කල්පනා කිරීමක් හෝ ඉදිරියට වෙන දෙයක් ගැන කල්පනා කිරීමක් හෝ වෙනකොට ඒ ගැන දැනගත්තහම මේක අවශ්‍ය දෙයක් හෝ අවශ්‍ය නැති දෙයක් නම් තක්ගාලා අපිට නැවත අර සතිමත් භාවය තුළින් ගැටලුවක් නැතුව මොකද ඒක අපිට අදාළ දෙයක් හෝ පෞද්ගලික දෙයක් නිසා ඕනෑම වෙලාවක ඒක සතිමත්ව ඒ සිතුවිල්ලෙන් අනවශ්‍ය සිතුවිල්ලක් නම් වැඩක් නැති සිතුවිල්ලක් නම් ඒක බැහැර කරන්න පුළුවන්. ඊයේ මට දැන් එක අත්දැකීමකදී මේ හිතුණා මේ දැන් වෙන කෙනෙක් යමක් කියනවා නම් වෙන කෙනෙක් අපි අහගෙන ඉන්නවා ඒක දුක කණගාටුදායක හෝ සතුටු දෙයක් හෝ ගැන අපි ඇහුම්කම් දීගෙන ඉන්නකොට අපි ඉතින් එයා කියන දේ අපි මවා ගන්නවනේ හිතෙන්. දැන් හරි සිදුවීමක් කියනවා නම් ඒක මවාගෙන ඉතින් ඒක දුක් දෙයක් නම් අපේ හිතටත් තමට ගොඩක් ළඟ කෙනෙක් නම් අපිට දුකක් හෝ ඒ අවස්ථාව අනුව ඒ හැඟීම් එනවා. එතකොට දැන් ඊයේත් ඒක ගැන දැන් හිතාගෙන ඉන්නකොට ඒක දැන් කතාව දැන් මවා ගන්නවා අර මූවී එක වගේ. ඉතින් ඊට පස්සේ ආයි මතක් වුණාම දැන් පස්සේ හිතුනේ වෙලේක ඒ විදිහටම ගියා. පස්සේ හිතුණා මේ එතකොට දැන් අපි ඒවා කෙලස් නේද ස්වාමීන් වහන්සේ, අපි ආයේ ගැන දුක් වෙනවා, ඒ ගැන කතාවක් මවා ගන්නවා ප්‍රපංච කියන දෙයටද යන්නේ, ඒ අනුව එහෙම ඒක කොහොමද එහෙම යනවා සහ දැන් ඒක නවත්ත ගත්තොත් දැන් ඒක අපි සතිමත් වේක දැක්කොතා දැන් මෙහෙම අපි කතාව මවාගෙන උන හිතට දුකක් හෝ සතුටක් හෝ මේ මෙහෙම යනවා කියලා දැන්න ගෙන ඒක නතර කරොත් ඉතින් එතකොට මට හිතුණා ඒක අපි අර මේ ඒ හිතවතාට එයාගේ ප්‍රශ්න මේ හෝ ඒක මේ අවබෝධ කරගෙන ඒකට ඒ ගැන අර සානුකම්පිත වෙන්නේ නැති බවක් වෙනවාද එහෙම වුණොත්. ඉතින් එහෙම කොහොමද අපි ඒ වගේ දෙයකදී සතිමත් වෙන්නේ, සතිමත්ව කටයුතු කරද්දී ඒක කොහොමද ඒ අර ඒක හරි විදිහට කරන්නේ කියන දෙයක් මට හරියටම ඔබ වහන්සේකින් දැනගන්න ඕනේ කියලා හිතුණා. ඒකක් තව එක ප්‍රශ්න තව එකක් අහන්න තියෙනවා පස්සේ අහන්නද ස්වාමීන් වහන්සේ, මේකම කියන්නද?
ඔය ගමන් කියන්නකො.
එහෙමයි. ඒකත් ඒත් මට දැන් මම ඒ සිතුවිල්ලක් මවාගෙන ඉන්න අවස්ථාවක් මේ ඉන්න ගමන් අර මේ පව කට්ටක වෙලාවේ ඉන්න ගමන් මේ අදාළ නැහැ කියන්නේ වෙන්න දෙයක් නෙමෙයි, වෙන්න තියෙන දෙයක්ත් නෙමෙයි, මටම ඕන දෙයක් මම දන්නේම නැතුව මම සිතුවිල්ලකට ගිහිල්ලා බොහොම ඒ කියන්නේ සතුටු දෙයක් ඉතින් හොඳ කැමති දෙයක් ඉතින් බොහොම මේ ටිකක් වෙලා බොහොම ටික වෙලාවකේ සිතුවිලි ඉන්නකොට මට දැන් තේරුණා දැන් මේ අවශ්‍ය මේ ඔහේ සිතාගෙන මේ යන දෙයක් කියලා. ඊට පස්සේ මා දිහා බලනකොට මා ආයේ දැන් මට පේනවා මගේ මූණ ඉතින් අර සතුටු මුහුණක් කියන්නේ අර මද සිනහාවක් එක බොහොම අර සතුටින් බොහොම සැහැල්ලුවෙන් සැනසීමෙන් ඉන්න. මොකද අර වෙලා තියෙන දෙයක් නෙමෙයි, වෙන්න තියෙන දෙයක්වත් නෙමෙයි, මට ඕන දෙයක් මම බොහොම සතුටින්ම වාගෙන ඉන්න අවස්ථාවක්. එතකොට ඊට පස්සේ ආයි මට දැන් ඒක ඉතින් කොහොමද මං ඒ ගැන ඒක අවශ්‍ය නැහැ කියලා ඒ වෙලේට අගාලේ කයි මේ අයින් කරලා දැම්මා. මේ මොනවද මේ කරන්නේ, මේ කොහෙවත් නැති දෙයක් මවාගෙනනේ කියලා. ඒක ඉතින් ආයි මට ඒ වෙලේ හිතුණා මේ ඒක මේ ඒක කෙලස් කොහොමද ඒක සාස්තරට ඒක හෝ ඒ වගේ සිතුවිල්ලක් කියන්නේ හානිකර සිතුවිල්ලක් නෙමෙයි. නමුත් ඒක අර අවශ්‍ය දෙයක්ුත් නෙමෙයි. මේ ඒක රාග ద్వේෂ මෝහ ඒ தත්වයට එක්ක එහෙම ගලපනවාද? ඒක එහෙම හිතන්න ගියාට මට ඒකට තේරුමක් ආවේ නැහැ. ඒ ගැනත් උපහාසයෙන් පොඩක් විස්තරයක් දැනගන්න.
හොඳයි. එතකොට ඔය
එකවනයි ස්වාමීන්
වහන්සේ ප්‍රශ්න දෙකක් විදියට ඉදිරිපත් කරාට එකම ප්‍රශ්නේ තියෙන්නේ. මුල් ප්‍රකාශන තියෙන එකම ප්‍රශ්නේ. ඉතින් සාමාන්‍ය දැන් ඔය ප්‍රපංච ගැන කියනකොට ඔය හරි ලස්සන කතාවක් ඔය සූත්‍ර දේශනාවක බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන අර වේපචිත්ති අසුරීන්ද්‍රිය ගැන කතාවක්. සක්‍රයා දෙවි දෙවි අසුර අසුරයෝයි දෙවිවරුයි අතර යම් කිසි විදියක යුද්ධයක් අරගලයක් ගිහිල්ලා ඔය අසුරය කිව්වට ඔය මේ මොකද්ද සක්‍රයාගේ දිව්‍ය ලෝකයේම ඉඳපු කට්ටියක් තමයි. මේ කට්ටිය තමයි අසාධාරණ ලක්ුණු පිරිස. ඔය වේපචිත්ති කට්ටිය ඒගොල්ලෝ තමයි. ඉතින් කොහොම හරි වේවා ඔය දෙගොල්ලෝ අතර අර පරණ තියෙන ඇරියස් එකට සටනක් යනවා නිතර නිතර. මෙන්න මේ සක්‍රයා තමයි අපිව පැහැරගත්තේ, අපේ තියෙන වස්තු සම්භාර විමාන පැහැරගෙන මේක අපිව පහලට තල්ලු කරලා දැම්මා කියන යම් කිසි විදියක අසාධාරණයට ලක් වූ තැනැත්තෙක්. ඉතින් යුද්ධ කරනවා අර එකම යම් කිසි විදියක ශක්තියක් සහිත දෙවිවරු. කොහෙද තාවතින්සේ කට්ටිය තමයි දෙගොල්ලම. ඉතින් කොහොම හරි මේ සඳහන් වෙන එක්තරා අවස්ථාවක අසුරයෝ පැරදුනා, දෙවිවරු දිනුවා. ඊට පස්සේ මේ වේපචිත්තිනි ලොක්කා මිනිහා වල්ලගෙන ගිහිල්ලා අමුතු විදියෙ බන්ධනයකින් බැඳලු. මොකද්ද මේ බන්ධනේ? අන්න කියනවා මේ අත් දෙක බඳිනවා, කකුල් දෙක බඳිනවා, ඊට පස්සේ බෙල්ලත් බඳිනවා. ඔන්න ඔය පස්පොලෙන් බැඳලා තියෙන එක බන්ධනයකින්. ඔන්න ඒ විදිහ බන්ධනයක්. එතකොට කියනවා මෙයා යම් කිසි වෙලාවක හිතනවාද කල්පනා කරනවාද මම මේ සක්‍රයට විරුද්ධව සටන් කරන්න ඕනේ, මම මේ සක්‍රයට එරෙහිව නැගිටින්න ඕනේ, අපිට වෙච්ච අසාධාරණයට පලිගන්න ඕනේ කියලා හිතනවාද කල්පනා කරනවාද? අන්න ඒ වෙලාවේදී මේ තැනැත්තා අර බන්ධනින් බැඳෙනවා. ඊට පස්සේ යම් කිසි වෙලාවක කෝකුණක් දැන් ඉතින් මම ඉන්නේ මේ තාවතින්සෙට ඇවිල්ලානේ ආපහු අර පරණ පුරුදු දිව්‍ය ලෝකෙට ඇවිල්ලානේ ආපහු කියලා හිතට ප්‍රසාදයක් ප්‍රණාමයක් මේ ඇති වුණාම අන්න ඒ බන්ධනේ ලිහිලා සාමාන්‍ය විදියට ඉන්න පුළුවන්. ඉතින් ඔන්න ඒ විදිය අමුතු විදිය බන්ධනයකින් බැඳා කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. අන්න ඒ වගේම තමයි මහණෙනි මේ මිනිසුත් මේ ප්‍රපංච යම් කිසි වෙලාවක ඔය හිතලු මනෝපාරවල් කියලා අපි කියන්නේ. මනෝපාරක් ගැනනේ අන්තිම අර කරන්ට් ගියාම ඉතින් කරන්ටුත් නැහැ, ටීවීත් නැහැ, මුකුත් නැහැ, මනෝපාරක් තමයි ඉතුරු වෙන්නේ. ඉතින් ඒකක මුලා වෙනවද? ඒකක අතරමං වෙනවා දන්න මාර්යාගේ බන්ධනයෙන් බැඳුනා. ඒකෙන් මිදිලා වර්තමාන මොහොත බාර ගන්නවද? ඒ අවස්ථාවේදී මාර්යාගේ බන්ධනේ අන්න මිදෙන මොහොතක් කියලා ඔන්න ඔය විදියට අර ප්‍රපංච කරන්න කොහොමද අර බන්ධනෙන් බැඳෙන්නේ කියන ඒ ප්‍රකාශය කරනවා. එතකොට එන්නේ වගේ බන්ධනයක්. මේක මාර බන්ධනේ. අරක වෙන බන්ධනයක්. ඉතින් ඒ වගේ බන්ධනයක් තියෙනවනේ අපි කාට කාටත් සාමාන්‍ය චරිත ස්වභාව අනුව වැඩි, සමහරුන්ගේ වැඩි. ඔය මනෝපාරවල් ගහලා පුරුදු වෙලා එහෙම වැඩි වුණාම ගන්නම බෑ, යථාර්ථයට ගන්නම බෑ. ඉන්නේම අමුතු ලෝකයක අතරමං වෙලා මේ වැඩේට බැසගත්තත් හිතන්නේ කල්පනා කරන්නේ මේක කොහොමද කරන්නේ, අර එහෙම සැලසුම් කරනවා මෙහෙම සැලසුම් කරනවා. තාමත් ඉන්නේ අර හිතවිලි දාමික, හිතවිලි දාමික ඉන්නේ. දැන් පහුගිය දවසක ගුරුවරු වගේක් ඇවිල්ලා ඒ යම් කිසි වැඩසටහනක් ඉවර වෙලා අන තමුන්ගේ අත්දැකීම කියනවා. ඒ කෙනා කියනවා මම සතිමත්ව ආහාර ගන්න දවල් කෑම වේල ගන්න උත්සාහ කරා. ඉතින් ගිහිල්ලා මම මේ කෑම හදපු කට්ටියට සෙත් පැතුවා, මෙහෙම මෙහෙම අමාරු වෙන්නේ මේක කෙරෙන්නේ නැත්තේ කියලා සෙත් පැතුවා. ඊට පස්සේ මේකේ පටවිය ආපෝ තේජෝ වායෝ ස්වභාවය මම මෙනෙහි කරා. ඊට පස්සේ මෙන්න බඩට ගිහිල්ලා යන ආකාරය, මේ ආහාර දිරවන ආකාරය, මේවා මේ විදියට අපවිත්‍ර වෙන ආකාරය, අන්තිමට අසුචි වෙලා පිට වෙලා යන ආකාරය, ඔන්න ඔය විදියට මම සතියෙන් ආහාර ගත්තා කියලා කියනවා. දැන් සතියෙන්ද ආහාර අරන් තියෙන්නේ කියලා ප්‍රශ්නකුත් තියෙනවනේ ඔක අහපු ගම. ඕක හොඳයි, මුකුත් ප්‍රතිපදාවක් නැති කෙනෙක්, ඇත්තටම මුකුත් ප්‍රතිපදාවක් නැති කෙනෙක්ට ඔහොම එකක් කරන එක වටිනවා. නමුත් මේ වගේ ප්‍රතිපදාවකට බැසගත්තට පස්සේ අපි නැවත නැවත අඳුන ගත යුතුයි කෝකද හිතවිලි හිතලු, කෝකද යථාර්ථය. ඔන්න දෙක අතර වෙනස අඳුනගෙන නිවැරදි දෙයට අනුග්‍රහ කළ යුතුයි. එහෙම නැත්නම් ප්‍රතිපදාව කියලත් අතරමං වෙලා අර මනෝලෝකෙම තමයි, අර මනෝපාරම තමයි යන්නේ. ඉතින් ඒක නිසා එන්නේ යථාර්ථයට බැස ගන්න වෙනවා වැඩි වැඩියෙන්. ඒ සඳහා තියෙන හොඳම උපක්‍රමය ක්‍රමවේදය තමයි අන්න දවසකට අපි කොච්චර හුස්ම ගණනක් අපේ වැටෙනවද. සාමාන්‍ය ඔය කය හුස්ම ගන්නවා, කොහොමත් හුස්ම ගන්නවා. සඳහන් වෙන විදිහට නිකන් මම අමාරුවෙන් මේ නම්බරේ හොයාගෙන ආවේ, දවසට 20,000ක් විතර හුස්ම වැටෙනවලු, ලොකු ගාණක්. එතකොට මෙන්න මේ වැටෙන හුස්ම නම් තියෙනවා තමයි. නමුත් අපිට කීයක් මේ දනිමින් දකිමින් මේ හුස්ම වැටෙන්න දෙන්න පුළුවන්ද කියන එක අන්න අර මුලාවකද යථාර්ථෙද ඉන්නේ කියන දේට ගොඩාක් අදාළ වෙනවා. සාමාන්‍ය අපි කෙනෙක්ට කියන්නේ අර 25,000න් කීයක් දනිමින් දකිමින් වැටෙන්න දෙන්න පුළුවන්ද? ඒතර ලොකු ගාණක් නේ දවසට. මෙච්චර හුස්ම ගණනක් වැටෙනවද කියලා හිතෙන්නත් පුළුවන්. අන්න ඒ වගේ හුස්ම ගණනින් කීයක් දනිමින් දකිමින් වැටෙන දෙන්න පුළුවන්ද? බස් එකේ යන ගම වෙන්න පුළුවන්, ඔෆිස් එකේ වාඩි වෙලා ඉන්න ගම වෙන්න පුළුවන්, වැසිකිළියේ වාඩි වෙලා ඉන්න ගම වෙන්න පුළුවන්, කොහේ හරි කමක් නැහැ. අන්න ඉන්න අතරේ මේ දනිමින් දකිමින් හුස්ම කීයක් වැටෙන දෙනවද කිව්වොත් ඒක ඔන්න ඔය තියෙන හිතවිලි කතන්දරේ, ඔය තියෙන පපංච කතන්දරේ බිඳින්න ගොඩාක් උපකාර වෙනවා. දැන් ප්‍රපංචය අගය කරනවා වෙනුවට අන්න අර වර්තමාන මොහොතේ යථාර්ථය ටිකක් වැඩි වැඩියෙන් අගය කරන්න උත්සාහ ගන්නවා. ඔය කතාව පුරාවට එහෙම අගය කිරීමක් කියවුනේම නැති තරම් තනිකර හිතවිලි දාමයක ඉන්නේ, තනිකර ප්‍රපංචයක ඉන්නේ. මුලින්දලා අගටම ඒක තමයි තියෙන්නේ. එතකොට මෙන්න මේ යථාර්ථයට බැසගන්න, මේ සරලත්වයට බැසගන්න, බලන්න 25,000න් කීයක් මට අල්ලන්න පුළුවන්ද? ඇවරේජ් දවසක ඇවරේජ් පර්සන් කෙනෙක් අන්න මේ විදිහේ මෙච්චර උස්ම ගණනක් ගන්නවා. මේ කය කොහොමත් ඒ ගන්න හුස්ම ගණනින් කීයක් දනිමින් දකිමින් වැටෙන්න දෙන්න පුළුවන්ද? අන්න ඒක මානසික සෞඛ්‍යයේ දර්ශකයක් වගේ. එහෙම නැත්නම් අර මොකද්ද කියන්නේ, ප්‍රතිපදාවක දර්ශකයක් වගේ. ඊට පස්සේ දවසකට කිලෝමීටර් 5කට ආසන්න ප්‍රමාණයක් ඇවිදිනවා ඇවරේජ් පර්සන් කෙනෙක්. පියවර වලින් ගත්තොත් 7,500ක් විතර. එතකොට ඒ 7,500න් දනිමින් දකිමින් පියවර කීයක් තියන්න දෙන්න පුළුවන්ද? අන්න ඒක අපි මේ කරන ප්‍රතිපදාවේ දර්ශකයක්. කොහොමත් පියවර තැබෙනවා, කොහොමත් ගමන් යවෙනවා. ඒ යන අතරේ දනිමින් දකිමින් පියවර කීයක් තියන්න පුළුවන්ද, දනිමින් දකිමින් හුස්ම කීයක් වැටෙන දෙන්න පුළුවන්ද කියන සරල උත්සාහය දරන්න. ඕකෙන් මේවා හිතන්න හොඳ නෑ, මේවැන් අයින් වෙන්න ඕනේ කියලා හිතුවට එහෙම එන්නේ නෑනේ. චරිත ස්වභාවයට අනුවම යන්නේ ඔය ගමන තමයි. ඒ කෙක්කෙනාගේ ක්‍රමවේද බැඳීම තමයි. එතකොට කොච්චර කල්පනා කරත් මේක හරි නෑ, මෙහෙම හිතන්න ඕනේ නෑ කියලා තාම ඉන්නේ හිතවිල්ලක. තාම ඉන්නේ ඒකෙම තමයි. තාම ඉන්නේ ඒ ලෝකේ අතරමං වෙලාම තමයි. අන්න අර විදිහට යථාර්ථෙට වැඩි වැඩියෙන් බැස ගන්න උත්සාහ කරන්න. එතකොට මොකද වෙන්නේ, ඔය ක්‍රියාදාමේ බල බිඳෙනවා. එහෙම නැතුව බිඳිනවා කියලා බිඳින්න බෑ. ඒක නෙමේ ක්‍රමේ. ඒ වෙනුවට මොකද කරන්නේ, අන්න වැඩි වැඩි හුස්ම ගණනක් දනිමින් දකිමින් වැටෙන දෙනවා, වැඩි වැඩි පියවර ගණනක් දනිමින් දකිමින් තියන්න දෙනවා. අන්න ඒක කරනකොට තේරෙනවා අන්න මොකද වෙන්නේ, ඔය ක්‍රියාදාමේ බලබිඳෙනවා. ඔය ක්‍රියාදාමේ බලබිඳෙනවා. එහෙම නැත්තුව ඕක ඔය විදිහටම තියාගෙන අපි කොච්චර කල්පනා කරත් කොච්චර හිතුවත් යන්න හොඳ නෑ, මේවා හිතන්න හොඳ නෑ, මේ විදිහට සීන දකින්න හොඳ නෑ, මේ කට්ටිය එක්ක මේ විදිහට මේ කතන්දර එන්ජොයි කරන්න හොඳ නෑ කියලා. ඒ හිතුවට වැඩක් නෑ. එහෙම වෙන්නේ නෑනේ. ඒක වෙන්නේ නෑ. එහෙම වෙන්නේ නෑ. එහෙම හිතන ඒවා එහෙම මේ යථාර්ථයක් බවට පත් වෙන්නේ නෑ. ඒකට ක්‍රමවේදයක් තියෙනවා. ක්‍රමවේදේ තමයි ඕක. අර සරල ක්‍රමවේදයක් තියෙන. සරල ක්‍රමවේදයක් තියෙන්නේ. ඒක කරනකොට කරනකොට තේරෙනවා නොදැනීම. උත්සාහ නොකරම ඔය හිතවිලි දාමලින් බල බිඳෙනවා. තේරෙනවා මම වැඩි වැඩියෙන් වර්තමාන මොහොතේ ඉන්නවා. වැඩි වැඩියෙන් මේ හිතවිලි වලින් බැහැර වෙලා මේ වර්තමාන මොහොතට මගේ හිත ඇවිල්ලා වැටෙනවා කියලා දැක ගන්න පුළුවන්. ඒ පරිවර්තනය මේ හිතේ සිද්ධ වෙනවා. අන්න ඒක වෙනකොට ওই ප්‍රශ්න ඔක්කොම අවලංගු වෙලා යනවා. කෙනෙක් එක කතා කරනකොට කොයි ආකාරයෙන්ද අහුන්කම් දෙන්නේ, මේ විදිහේ මනෝපාරවල් ගහන එක හොඳයිද නැද්ද, ඔය ඔක්කොම මතෙලා තියෙන ප්‍රශ්න ටික තියෙනවානේ. ඔය මල්ල පිටින් අහෝසි වෙලා යන්නේ. ප්‍රශ්නයකින් එක විසඳනවා නෙමෙයි. ඔය පපංචවල මතුවෙන ප්‍රශ්න විසඳනවා නෙමෙයි. ඒ වෙනුවට ඔය මල්ල පිටින් අහෝසි කිරීමක්. ඔය මල්ල පිටින් බලබිඳීමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා ඒක කරන්න ඕනේ අර අර පුහුණුව තමයි. සතිමත් හිඳ ගැනීමක්, ඊළඟට ඇවිදීමක් තමන්ගේ ජීවිතේ පුරුද්දක් විදියට කරන්න බලන්න දවසට පොඩි වේලාවක්. සාමාන්‍ය විනාඩි 20ක් 30ක් හරි කමක් නැහැ, වාඩි වෙලා ඉන්න පුරුද්දක් හදාගන්න. ඊට පස්සේ දවසේ වැඩි පියවර ගණනක්, දවසේ වැඩි හුස්ම ගණනක් අර විදියට දනිමින් දකිමින් තියන්න තැබෙන්න දෙන්න. එහෙම කරගෙන යනකොට අන්න හරි. දැන් ඊයේ දවසක කෙනෙක් කියනවා, මොකද්ද මම මේ net එකේම දාගෙන ගියාම බිත්තියේ එවනැල්ල දැක්කලු. ඊට පස්සේ එවනැල්ල ගැන එන කතන්දරයක් කියලා තියෙනවා. මං හිතුවා මේ net එක දාගෙන භාවනා කරන්න මේ පටන් ගත්තා, මේ භාවනාවේ විස්තර කියන්න යනවා කියලා. මොන පිස්සුද net එක දාගෙන ඇඳ ඇතුළට ගියාම බිත්තියේ තියුණලු මගේ එවනැල්ල. ඊට පස්සේ ඔන්න එවනැල්ල ගැන කියනවා. අර මැක්කගේ කතාව වගේ තමයි ඉතින්. කොහෙන් ගියත් මැක්කෙක් ඉන්නවා. අන්න මැක්කෙක් නැති සතෙක් දුන්නත් මාළුන්ගේ ඇඟේ නම් මැක්කො නැහැ. බැරි වෙලාවත් මැක්කෙක් ඉඳියොත් කියලා ඔන්න පටන් ගන්නවා මැක්ක ගැනම කියනවා. ඉතින් ඔන්න ඔය විදිහේ කතාවක්, ඔන්න ඔය විදිහේ දෙයක් තමයි තියෙන්නේ. ධාතුනේ ස්වාමීන් වහන්සේ කියනවා මාළුන්ගේ මැක්කො ඉන්නවා. ඇත්තටම වෙන මැක්කො ජාතියක් ඉන්නවා. අර බල්ලොන්ගේ ඇඟේ ඉන්න මැක්කො නැහැ. සුදු පාට වගේ මැක්කෙක් ඉන්නවා මාළුන්ගේ ඇඟේ. හරි, කොහොම හරි වේවා. ඔන්න ඔය විදිහේ වැඩක්, ඔන්න ඒ විදිහේ පුරුද්දක්. නැත්තම් අපි අර හේවණැල්ල ගැන කතා කරලා නවත්තනවා වැඩි. නෙට් එක දාගෙන ඇඳ ඇතුළට ගියා. පරියන්කයක් කොහොමදත් හේවණැල්ල ගැන මම දැකලා තියෙනවා. හේවණැල්ල ගැන තමයි කියන්නේ. ඉතින් ඒක නිසා ඔන්න ඔය කියන මේ සරලත්තර එන්නකෝ. එතකොට මිනිස්සු එක කතා කරත් ඔය කියන කතන්දර වලින් වැඩි හරියක් වැඩක් ඇති දේවල් නෙමෙයි. ඔය අහන ප්‍රශ්න වලින් යාළුවෝ වේවා, ඔය හිත මිත්‍රයෝ වේවා, එක එක ප්‍රශ්න අහනවනේ ඇවිල්ලා, එක එක කතන්දර කියනවනේ ඇවිල්ලා. ඒවා එච්චර වැඩක් ඇති වැඩ මේ දේවල් නෙමෙයි. ඒකේ ගත යුත්තක් තියෙන බොහොම සුළු ප්‍රමාණයක්. දැන් ඔය අපි කමඩන් වාර්තා අහගෙන ඉන්නේත් ඒ වගේ අහගෙන ඉන්නවා. දැන් මේ මෙතන තියෙනවා නිකන් මොකද්ද අර ප්‍රෙෂර් බෝලයක්ද මොකද්ද ඒකද කියන්නේ, අර අර ප්‍රෙෂර් මයින්නේ අර දොස්තරලා ගාවට ගියාම අර මෙම් මෙම් මිරිකල අන්න ඒ වගේ එකක් තියෙනවා. අන්න ඒක ගැන තමයි වැඩි අවධානයක් තියෙන්නේ. අන්න හරියට මොකක් හරි වචනයක් කියුණාද එතකොට අවධානය එනවා. මොකද වැඩි හරියක් අන්න අර ප්‍රශ්නේ තමයි තියෙන්නේ. අර විදිහේ අනවශ්‍ය දේවල් තමයි ගොඩ දෙනෙක් ඇවිල්ලා අපිත් එක්ක බෙදා හදාගන්නේ. චිත්‍ර රූප නම් ඇවිල්ලා එනවා තමයි, හරි ලස්සන කතන්දරයක් ගෙතිලා එනවා. ඊට පස්සේ ප්‍රශ්න නම් අහනවා තමයි අනන්තවත්. හැබැයි වැඩක් ඇති ප්‍රශ්නයක් උත්තර දිය යුතු ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔන්න ඔය විදිහේ ලෝකයක් එක්කනේ අපි ගැටෙන්නේ. එතකොට හොඳම දේ තමයි අන්න පොඩ්ඩක් මේ අවශ්‍ය ටික විතරක් ගමු. හැමදේම ඕනේ නැහැ. අනවශ්‍ය ටික ඉබේ හැලිලා යනවා. ඉබේ හැලිලා යනවා. මේක දෙයක් නැහැ. දවසක් කෙනෙක් කියනවා, මොකද්ද ප්‍රශ්නයක් අහන්න බලා හිතාගෙන ඉඳියලු. ප්‍රශ්නයක් ආපු වෙලාවක මේ ප්‍රශ්නේ මම මේ සතිපාසලට නැත්තම් මේ වැඩසටහනට ඉදිරිපත් කරන්න ඕනේ කියලා මං හිතාගෙන ඉඳියලු. හැබැයි ඉතින් ප්‍රශ්නේ මතක නැහැලු දැන්. ඉතින් හරි සෝක්නේ අප්පා, ප්‍රශ්නයක් අමතක වුණා කියන්නේ. ඒ කියන්නේ ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. අම ප්‍රශ්නයක් අමතක වෙන්නේ නැහැ නේ ප්‍රශ්නයක් නම් ඒක. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඒ කියන්නේ හරි සෝක්. ප්‍රශ්න මතක හිටියා කියන්නේ එන්න ලෙඩක්. කොච්චර නම් ලෙඩක්ද? ඔයි කට්ටිය කියන ඒවා මතක හිටියා කියන්නේ එන්න ලෙඩක්. එතකොට ඔය කට්ටිය කියන ඇත්ත තමයි මොනවද අහගෙන ඉන්දියා ඈ ආගෙන ඉන්නවා හොඳට ඔළුව අනාගෙන ආගෙන ඉන්නවා නමුත් අවධානය තියෙන්නේ වෙන තැනක සමහර විට ඒක තමයි තියෙන්න පුළුවන් හොඳම එම්පතීට එයා එම්පති එකක් නැහැ මොකද ගොඩාක් කියන්නේ අනවශ්‍ය දේවල් ගොඩාක් කියන අනවශ්‍ය දේවල් අර හිතලුවල මුලා වෙන්න අවශ්‍ය නැහැ අපි මේ එම්පති කියලා ඉස්සරෙන් තියාගෙන එහෙම අවශ්‍ය නැහැ ඒ වෙනුවට අදාළ දේ කතා කරමු අදාළ දේට අවධානයක් දෙමු අදාළ මාර්ගයේ ඒගොල්ලන්ටත් පෙන්ලා දෙන්න පුළුවන් එතකොට අර කියනවා වගේ ප්‍රශ්න අමතක වෙනවා අර කියනවා වගේ මිනිස්සු අමතක වෙනවා මිනිස්සු පිටින් අමතක වෙන්නේ ඇයි පෙරේද කොල්ලෙක් ඇවිල්ලා කතා කරන ස්වාමීන් වහන්සේ කොහොමද ස්වාමීන් වහන්සේ කියලා ඔන්න කතාවක් මෙලෝ දෙයක් මතක නැහැ කවුද මේ කියලා හැබැයි මතකයි මේ කලින් කතා කරලා තියෙනවා කියලා මතකයි ඉතින් කොල්ලා සෑහෙන වෙලාවක් කතා කරලා ගියා හොයාගන්න බෑ කවුද කියලා හොයාගන්න බෑ කවුද කියලා ඉතින් හරි ලාබයිනි මිනිස්සුත් අමතක වෙලා යනවා පස්සත් අමතක වෙලා යනවා ඒක තමයි ක්‍රමේ මතක හිටියා කියන්නේ ලෙඩක් මතක හිටියා කියන්නේ අන්න ගැටේ වැටෙනවා සංසාරයක් ගෙතෙනවා ඉතින් ඒකින්ද ඒ අමතක වීම අමතක වෙන්න නම් අන්න අර වර්තමාන මොහොතේ අර සරලත්වය වැඩි වැඩියෙන් අගය කරන්න ඒ අගය කරන්න අගය කරන්න ඉතුරු ටික වෙන්නේ ඉබේ ඉතුරු ටික වෙන්නේ ස්වභාව ධර්මයට අනුව එහෙම නැතුව කවදාවත් මේ හිලිවිදිලි හොඳ නැහැ මේ විදිහට මනෝරූපමවණ එක හරි නැහැ මේ මේ පපංච නේද කියලා ඔහොම අහලා ඔක ගොඩ දාන්න බෑ ගොඩ දාන්න බෑ අර මූද ඉඳිනා වගේ ක්‍රමවේදය අර ලේනගේ ක්‍රමේ තමයි තියෙන්නේ වරකට එක වලිග පාරයි වරකට එක හුස්මයි වරකට එක පියවරයි ඒක බොක්කෙන් කරන්න එතකොට මූද හිඳෙනවා කොච්චර කොහමද මෙහෙම මූදක් හිඳින්නේ කියලා කල්පනා කරලා වැඩක් නැහැ අන්න ඒ වෙනුවට වෙන ක්‍රමවේදයක් තියෙන්නේ ඉතින් ඒකින්ද කරගෙන යන් ඒ විදියට වැඩි වැඩි හුස්ම ගණනකට සාදර වෙන්න වැඩි වැඩි පියවර ගණනකට සාදර වෙන්න ඒ සරලත්වය අරගන්න එතකොට දවසක තීරේ යක් අප්පා මේ කවුද කියලා මතකත් නැහැ ප්‍රශ්නේ මතකත් නැහැ වැඩසටහන මතකත් නැහැ අන්තිමට මේකට එන එකකුත් නැහැ ඉතින් කමක් නැහැ ඒකලා හරි ප්‍රශ්නයක් නැහැ
බොහොම පින් ස්වාමීන් වහන්ස ඊළඟට සහන් අතෝස්වා සිටිනවා සහන් ඔබට දැන් අවස්ථාව ලැබෙනවා
ස්වාමීන් වහන්ස අවසරයි මම ශිරෝමි රාජපක්ෂ පුතාගේ නම තමයි මේක ඩිස්ප්ලේ වෙන්නේ අද තමයි මම සම්බන්ධ වුණේ මේ වැඩසටහනට ස්වාමීන් වහන්ස මට සතිය වඩන්න පුළුවන් සරල ක්‍රම කිහිපයක් කියලා දෙන්න පුළුවන් දැන් ඇත්තටම කලින් එකේ කියපු ඒවමද දන්නේ නැහැ මම අද සම්බන්ධ වෙන හින්දා අහන්නේ
හරි මේම කිව්වොත් මේ සතිය කියනකට තියෙන සම්බන්ධය කොහොමද මේ කාලය ඇතුළත
ස්වාමීන් වහන්ස ඇත්තටම මම යෙදෙන අඩුයි පන්සිල් අරගත්තට පස්සේ ඥානශ්‍රී භාවනාවේ විතරයි යෙදিলা
තියෙන්නේ එතකොට ඊට වැඩිය මුකුත්ම දන්නේ නැහැ පුරුද්දක් නැහැ
තරමක් තිබුණා අර සිරස පුංචි ළමයිගේ වැඩසටහන යනකොට ඇහුවා ඉස්කෝලේ වගේ එකක් කරන කාලයකට තිබුණා ඇත්තටම යෙදিলা නැහැ
හරි එතකොට අපිට මෙහෙම මඟ පෙන්වීමක් කරන්න පුළුවන් මොකද්ද අන්න වීඩියෝ දෙකක් තියෙනවා බොහොම සරල සතිමත් ඇවිදීම සහ සතිමත් හිඳීම පිළිබඳ විස්තර තොරතුරු පෙන්වන වීඩියෝ දෙකක් අන්න ඒක අහන්න ඒක ওই chat එකට දායි නාමන්ත ෂෙයා කරයි එතකොට එතනින් ඒ වීඩියෝ දෙක අහලා බලන්න මේ ඇවිදින වෙලාවක් මට පොඩ්ඩක් වෙන් කරගන්න පුළුවන්ද සතිමත්ව විනාඩි 10ක් 15ක් හරි වාඩි වෙලා ඉන්න වෙලාවක් වෙන් කරගන්න පුළුවන්ද සතිමත්ව විනාඩි 10ක් 15ක් හරි කියලා ඒ විදිහේ වීඩියෝ දෙක අහලා පොඩි උත්සාහයක් දරන්න. ඒ වීඩියෝ දෙකේ තියෙන්නේ බොහොම අල්ප මාත්‍ර තොරතුරු සමූහයක් පමණයි. සාමාන්‍ය ඔය කට්ටිය කැමති නැහැ ඔකට. විශේෂයෙන් බෞද්ධයෝ කැමති නැහැ. කියන අම්මෝ මේක මොකද්ද මේ ස්වාමීන් වහන්සේ මට කිසි උපදේශයක් ලැබුණෙත් නැහැ ඔබ වහන්සේව දැන් තවත් දෙයක් හම්බුණා මෙතෙන්ට ඇවිල්ලා මෙච්චර කාලයක් ගෙවිලා තියෙනවා මට මුකුත්ම මඟ පෙන්වීමක් ලැබුණ නැහැ කියලා කියනවා ඊට පස්සේ ඇහුවොත් බැරිලා තර අර වීඩියෝ දෙකක් එහෙම බැලුවද දැක්කද කියලා ඒක නම් දැකද ඒක මොකද්ද ඔය තියන්නේ අර ළමෙක් සක්මන් කරනවා ඇවිදිනවා මොකක්ද එකක් කිව්වනම් තමයි කියලා පැයකවමාරක බණක් තමයි ඉල්ලන්නේ දෙන්නේ නැහැ ඒක හිතාමතාම කරන්නේ අන්න ඔය ඔච්චර තමයි දෙන්නේ. උතනින් එහාට ඕක අනුව පුරුදු කළ බලන තමුන්ගේ අත්දැකීම. ඒක එක එක්කෙනාට අනන්‍ය වූ අත්දැකීමක් තමයි තියෙන්නේ. එතනින් එහාට පාර කියන්න මේ විදිහේ අන්න පුහුණු කළා තමුන්ගේ අත්දැකීම බෙදා හදා ගත්තාම එතනින් තමයි පාරමත් වෙලා එන්නේ. නැත්තම් මේ වගේ වැඩසටහනකට සම්බන්ධ වෙලා අනුන් එකක් හරි අහගෙන ඉඳියොත් අනේ එතනින් තමයි පාරමත් වෙලා එන්නේ. ඉතින් ඒකින් නම් මුලින්ම අර පොඩි විස්තරයක් තියෙන එකේ. ඒකට සවන් දෙන්න. ඒක අහන්න තරම් දෙයක්ුත් නැහැ කියලා හිතෙන්න පුළුවන් ඇහුවට පස්සේ. ඊට පස්සේ ඒ විදිහට ඇවිදලා බලන්න. ඒ විදිහට වාඩි වෙලා ඉඳලා බලන්න. ඒක දවසට විනාඩි 15 15 කරන්න පුළුවන්ද බලන්න. එහෙම කරාට පස්සේ අන්න එතකොට තමුන්ගේ අත්දැකීමක් ගොනු වෙනවනේ. ඒ අත්දැකීම මත පදනම් වෙලා අපිට ඊළඟට පිළිතුරක් ලබා දෙන්න පුළුවන්. ඊළඟට ක්‍රමවේදයක් පෙන්වන්න පුළුවන්. ඒක තමයි වැඩේ. දැන් ඊළඟට දැන් පහුගිය දවසක යාළුවෙක් කතා කරා මේ එදා ඉඳලා ඉතින් පුදුම යාළුකමක් තියෙන. හරියට කතා කරලා අහනවා මේ කතෝලිකයා. මේ මොකද්ද පුළුවන් මේ 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 හිතවිලි මේ කට්ටිය අමතක කරන්නේ කොහොමද කියලා අහනවා. ඒ කියන්නේ මොකක් හරි නිකන් වෙන ලෙඩක් වැටිලා කවුරු හරි අමතක කරන්න උමනාවක් ඇවිල්ලා. ඉතින් කොහොමද අමතක කරන්නේ කියලා අහනවා. මම කිව්වා තියෙනවා මෙතඩ් එකක්. හැබැයි ඉතින් ඔයගොල්ලෝ කරන්නේ නැහනේ. ඔයගොල්ලෝ බයයි නෙමෙයි නිකන් අපි මේ බෞද්ධව බුද්ධාගමට ආරෝගණී කියලා බයයි නේ කරන්නේ නැහනේ කියලා. නෑ නෑ කියන්නකො මොකද කරන්නේ කියලා. ආ ඒ වගේ කෙනෙක්ටත් කියන්න පුළුවන්. හරි දෙයයන්නාසෙපා කියලා නෑනේ දත්මදින ගමන් දත්මදින බව දැනගන්න. දෙයයන්නාසෙපා කියලා නෑනේ ඇවිදින ගමන් ඇවිදින බව දැනගන්න. දෙයයන්නාසෙපා කියලා නෑනේ වාඩි වෙලා ඉන්න ගමන් වාඩි වෙලා ඉන්න බව දැනගන්න. අන්න ඒ සරල දේ කරන්න. එතකොට දෙයියෝ ෂේප් බුදුනු ෂේප් කවුරු ෂේප් මොකද මේ කාටවත් එපා කියන්න බෑ ඒකට. ඉතින් ඒකින්ද අන දත්මදිනව දවසට දෙපාරක්. ඒ වෙලාවේදී දත්මදින බව දැනගන්න පුළුවන්ද? විනාඩි 5ව දෙකක් වෙන්නේ නැතිනේ. එතකොට බුරුසුණා විකනවා. ඉස්සර අපේ අම්මා කියනවා මේ ගෙදර දත් බෙතලට වැඩි වෙන යනවලු බුරුසු. බුරුසු විකලා. ඒ කියන්නේ බුරුසු කටේ ගහගෙන මේ කල්පනා කර කර ඉඳලා. දැන් මේ බාන කියන මම තමයි ඉතින්. ඉතින් ඒකින්ද ඉතින් එහෙම ප්‍රශ්න තියෙනවා. ඒ වෙලාවේදී මම සරලව මේ දත්මදිනවා කියන සිහියට එන්න පුළුවන්ද බලන්න. වරක් කළා හරියන්නේ නැහැ. දවසක් කළා හරියන්නේ නැහැ. ඒ වෙනුවට හැමදාම දවසට දෙපාරක් දත්මදිනවා. දවස් සතියට දවස් 7ක් කරනවා. එතකොට ලැබ නිරද වෙනකොට 14 වරක් අවස්ථාව ලැබෙනවා. අනේ 14 වර පුළුවන්ද බලන්න විනාඩි 5 ඒක ගැන අවධානෙන් ඉන්න. ඒක ගැන අවධානෙන් ඉන්න පුළුවන්ද කියලා බලන්න. අනේ එහෙම බැලුවොත් තේරෙනවා. ආ දවසක් කරනවා දෙකක් කරනවා තුන කරනකොට අමතක වෙලා යනවා. ඉතින් ඒකට මොකද කරන්නේ? ඒක තමුන්ට තමයි ඒ උනන්දු තියෙන්න ඕනේ. එහෙම නැත්තම් ඉතින් ওই වැඩේ ඔහොම 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 ඇදි ඇදි යනවා. ඇදි ඇදි යනවා. කවදාවත් අහවරක් වෙන්නේ නැහැ. මෙතේ බුදුන් දැක්කත් අහවර වෙන්නේ නැහැ. හොඳටම විශ්වාසයි. එදාටත් ওই ප්‍රශ්නෙම තියෙනවා. ඒක හින්දා කරනවා නම් අද තමයි. කරනවා නම් මම තමයි. කරනවා නම් මෙතන තමයි. අන්නේ ඒ සඳහා අර විනාඩි 5 කැප කරන්න දත්මදිනේ කොහොමත් කරනවනේ. ඒ විනාඩි 5 ඔක්කොම පැත්තක තියලා මට පුළුවන් මේ දත්මදිනා බව දැනගන්න. ඔක හරියට කියන්න බුණා අර වයසක හාමුදුරුවෝ ඉන්නේ සයින්නන්ස මං ආවේ භාවනා කරන්න කියලා පටන් ගන්නවා. ඉතින් එහෙනම් කරන්නකො කියන්න කරන්නකො දත්මදිනා භාවනාව. දත්මදින ගමන. ඉතින් එයාම තමයි කියන්නේ දත්මදිනා භාවනාව. එහෙමකුත් තියනවාද කියලා අහනවා. ඊට පස්සේ කොහොමාරි ඔන්න ලියාගෙන එනවා දත්මදිනා භාවනාව කියලා ඔන්න ලියාගෙන එනවා. ඒ වගේ කට්ටියට ඒකම තමයි කියන්න ඕනේ. මොකද භාවනා කරන්න එන්නේ හරි අමාරුයි අප්පා භාවනා කරන්න ආපු කට්ටියත් එක්ක. ඉතින් ඒකෙන් හින්දා ඔන්න ඔය විදිහේ දෙයක් තියෙනවා. අර සරලත්වයේ බාරගෙන බලන්න මේ විනාඩි 5 දත්මදින බව දැනගන්න පුළුවන්ද කියලා. සතියක් ඒක කරනකොට මොන විදිහ අත්දැකීමක්ද ගොනු වෙන්නේ කියලා බලන්න. දැන් පහුගිය දවසේ මම පෞගේ කාලෙක මම දරුවෙක්ට කියලා ඔය කතාව එයා මොකද ડિප්‍රෙෂන් කතාවක් කියනවා. මට ડિප්‍රෙෂන් වලට බේතක් තමයි ඉල්ලන්නේ. ආ ડિප්‍රෙෂන් වලට බේතක් දත්මදින ගමන් මේ ඉන්න පුළුවන්ද කියලා අහුවාම අන්න කියනවා මට දවස් 3ක් විතර යනකම් හරි අමාරුයි. සිහියක් හිටින්නේම නැහැ අර සුපුරුදු ක්‍රියාවලිය. නමුත් තේරෙනවා දවස් 3කට විතර පස්සේ අන්න දත්මදින එක ගැන ඉබේම වැඩියෙන් අවධානයක් හිටිනවා. ඊළඟ සමහර විට බලනකොට විනාඩි 15ක් විතර දත් මැදලා අරකේ ගිලිලා අරක අවධානෙන් දතින් දත මැදලා තියෙනවා. විනාඩි 15ක් විතර බලනකොට දන්නේම නැතුව වැඩි වෙලාවකුත් දත් මැදලා අර ඒකෙම ගිලිලා කටයුතු කළා. එතකොට අර විදියේ වෙහෙසකාරී මනසකට වුණත් අර සිහියෙම ගිලිලා අර ක්‍රියාවලියෙම ගිලිලා අර හිතන්න කල්පනා කරන්නේ නැතුව ගත වෙන මනස හරිම විවේක වෙන අවස්ථාවක් තමයි ඒක. දැන් දත්මදින සිහියක් පිටවන්න උනන්දුකුත් නැහැ. ඒ වෙනුවට ඔහේ දත්මදිනවා. ඒකෙම ගිලිලා. ඒ වෙලාවේදී කිසිම ආතතියක් වෙහසක් පීඩාවක් නැහෙනි. සිහිය පුරුදු කරන්න ගියත් අන්න තියෙනවා පොඩි වෙහසක් පීඩාවක්. ඒකටත් පොඩි ආතතිගත ගතියක් එනවා. නෑ අර දත්මදින එකේ ගිලිලා දත්මදින වෙලාවට තේරෙනවා අනේ හරිම විවේකයි. කිසිම දෙයක් නැහැ. කිසිම ආතතියක් නැහැ. ඉතින් ඒ වගේ කෙනෙක් උනත් පුළුවනි ඒ විදියට දත්මදින්. ඉතින් ඇයි අපිට බැරි කියලා ප්‍රශ්නේ තමයි අහගන්න වෙන්නේ ඉතින් නේ. විනාඩි 15ක් 20ක් වාඩි වෙලා ඉන්න බැරි ඇයි මට? විනාඩි 10 15ක් 20ක් ඇවිදින්න බැරි ඇයි මට? මේ විදිය දත්මදින එලාට දත්මදිනවා කියන වැඩේ ගැන අවධානයෙන් ඉන්න බැරි ඇයි මට කියලා අහලා බලන්න. සාමාන්‍ය මෙතන ඉන්නවානේ අපි කියමු 20 ගානක් 30 ගානක් ඉන්නවා වෙන පුළුවන්. ඒ ඉන්න ගාන හැමෝටම ඔය විභවය තියෙනවා. ඊට පස්සේ අපි හිතමු ඔය සමාජයේ ඉන්න ලොකු කුලකයක් අරගෙන නිකන් අබස්නාහිර පළාත වගේ කුලකයක් අරගෙන ඒකෙත් අන්න ඉන්න වැඩි පිරිසකට ඔය විභවය තියෙනවා. හැබැයි කරන්නේ නෑනේ. කරන්නේ නෑනේ ඒක. ඒගොල්ලෝ මේක අගේ කරන්නේ නෑනේ. ඔය සාමාන්‍ය සතිපාසල වැඩසටහන් වලට ලොකු පිරිසක් එනවා. සමහරෙන් අන්නඳුනන ඔක්කොම ලලුත්. අලුත් කිව්වා ගත්තට මොකද මේක දුන්නට මොකද? සමහරු එතනම පාගලා පාපිස්සට දාලා යනකොට යන්නේ. ගන්නේ නැහැ. එහෙම ගන්නේ නැහැ. සුළු පිරිසක් විතරක් අන්න ඒක නිකන් අර කරඬුවක් වඩම්මනවා වගේ ඉස්මුදුනේ තියාගෙන අරගෙන යනවා. ඉතින් ඒ ශක්තිය විභවය එකයි. නමුත් අර කරනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ යම් කිසි විදියක පාරමිතා පිරීලාද නැද්ද කියන තත්ත්වයක් තියෙනවා. හැමෝටම විභවය තියෙනවා. ඔය අටුවාවේ කතාවක් තියනලු මොකද්ද? කෝටි 5ක් සැවැත් නුවර ජනතාව ඉදියයි. ඒකෙන් කෝටි 4ක් සෝවාන් කියලා. ඔන්නෝම එකක් තියනවලු. ඒකේ ඇතර සෝවා දැන් ඔක්කොම සෝවාන් ද එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. කියන්නේ ඔය විභවය තියෙනවා අර පිරිසට. නමුත් කී දෙනෙක් කොරාද කියලා දන්නේ නැහැ ඉතින්. බොහොම සුළු පිරිසක් තමයි කරන්නේ නැතනේ. ඒ ලොකු පිරිසක් කරපු බාඩක් නැහැ. ලොකු බුදුහාමුදුරුවෝ ඉදියත් කරලා නැහැ. ඉතින් අපි මේ දැන් කාලේ ගැන මොන කතාවද? බුදුහාමුදුරුවෝ ඉදියත් එහෙම ලොකු පිරිසක් කරලා නැහැ. වැඩි හරියක් මේ කල් දදා ඉඳලා තියෙනවා. අද නෙමෙයි හෙට. මම නෙමෙයි වෙන කෙනෙක්. මෙතන නෙමෙයි වෙන තැනකදී මම කරනවා කියන කල් දැමීම සිද්ධ කරනවා. එතකොට අර කෝටි 5කට ඒ වගේ විභවයක් තියුණා. නමුත් කී දෙනෙක් කරාද? කී දෙනෙක් කරාද? අන්න කරපු කෙනා කරන කෙනාට පාරමී පිරීලා කියලා අපිට කියන්න පුළුවන්. නොකරන කෙනාට විභවය තියෙනවා. ඒ වුණාට ඉතින් අමාරුයි. අමාරුයි මොකද ඒ උත්සාහය උනන්දු ගන්න ඇති නිසා. ඉතින් බලන්න මේ විදිහේ පාරමී පිරීලාද නැද්ද කියලා තමයි ඉතින් හොයාගන්න තින්නේ. දැන් නම් වැඩේ හරි ගිහිල්ලා වගේ මේ මොකද්ද කේන්ද්‍රීය හැටියට. නාමන්ත ඇහෙනවද?
ඇහෙනවා සවන සිග්නල් කුඩ වීක් වගේ.
ආ සිග්නල්ද? මං හිතුවා මේ වැඩේ හරි ගිහිල්ලා කියලා කේන්ද්‍රීය හැටියට.
හරි මම හිතන්නේ සවනස් දැනට නම්
ශිරෝමා ඔයාට මේ ඔයා කියපු එක අපිට ඇහුන්නේ නැහැ. ආයේ පුළුවන් නම් කියන්න බලන්න. නැත්නම් අපිට ටැප් එකක් දාන්න පුළුවන් නම් ඒකමයි.
හරි කතා කරන්න පුළුවන්.
ස්තුතියි ස්වාමීන් වහන්ස. දරුවන් සරණයි. මට තේරුණා මම වීඩියෝ එක බලන්න.
ඔව් ශ්‍රී ස්වාමීන් වහන්ස ඊළඟට කවුරුවත් අත ඔසවා කියලා නැහැ.
ආ එහෙනම් අපිට අවසන් කරන්න පුළුවන් මේ ජයග්‍රහී විදියට.
අවසරයි ස්වාමීන් වහන්ස නාමන්ත මට පොඩි වෙලාවක් දෙන්න. මේ ශිරෝමා මම ඔයාලට ස්තුතිවන්ත වෙනවා මේ ප්‍රශ්න ඉදිරිපත් කිරීම ගැන සහ අද වැඩසටහන සම්බන්ධ වීම ගැන. මම ඔයාලට මේ වීඩියෝස් දෙක දාලා තියෙනවා. තව මොනවා හරි අනුග්‍රහයක් ඕනේ නම් අපිට ඒ ගැන දන්වන්න කියලා මතක් කරනවා. අවසරයි ස්වාමීන් වහන්ස ඒ වගේම අර දෙවෙනි ප්‍රශ්නයට ඔබ වහන්සේ කිව්වා මේ කාරණා දෙකක් සාකච්ඡා කරා වචනයක් කියන්න අවසරයි. ඇත්තටම මොකද්ද කිව්වා ඒක මොකද්ද මුලින් අම්මා වගේ තේනවා පස්ස නැන්දම්මා වගේ වෙනවා කතාවක. ඇත්තටම කිව්වොත් මගේ නැන්දම්මයි ප්‍රශ්න ඉදිරිපත් කරේ. මේ ඒක ගැන කාරණා දෙකක් කියන්න ඕනේ. එකක් මේ ඔය මුලින් අම්මා වගේ ඉන්න පස්ස නැන්දම්මා වගේ වෙනකොට මට නම් අපිට නම් එහෙම ගැටලුවක් වුණේ නැහැ. ඇත්තටම මේ මට තාමත් අම්මා වගේ තමයි නැන්දම්මා. මටත් සැලකන්නේ දරුවෙක් තමන්ගේ දරුවෙක්ට වගේ. අර එහෙම භාවනා කළ මේ වැඩසටහන කෙනෙක් මැරුණොත් මොකද කරන්න කියලා ඇහුවනේ නාමන්තගේ. මං ඉතින් ඇත්තට මට ඒකට කියන්න තියෙන්නේ මේ අම්මා මේ වැඩසටහන 126කට ඇවිල්ලා 126කේදී තමයි මේ මුලින්ම වාර්තාවක් ඉදිරිපත් කරේ. ඒ වෙනකන් කිව්වේ මේ වාර්තාවක් ලියන්න මං හරියට කරනවත් දන්නේ නැහැ, වාර්තාව හරියට ලියනවත් දන්නේ නැහැ කියන එක තමයි නිතර කිව්වේ. ඉතින් ලොකු පෙරැත්තකින් පස්ස තමයි මේ වාර්තාව දීලා ඔය දෙවනි වාර්තාව ආද ඉදිරිපත් කරේ. ඉතින් එහෙම මොන හරි වුණොත් එහෙම මේ මම කියන්නේ මේ මෙච්චර කාලයක් ගිහිල්ලත් මෙහෙම වාර්තාවක් කෙනෙක් ඉදිරිපත් කළා සාර්ථක වුණා කියලා අපි අම්මව ඒ වගේ මතකයේ තියාගන්නවා කියලා මම මතක් කරන්න කැමතියි ස්වාමිනාස ඔබ වහන්සේගේ ප්‍රශ්නෙට මම ඒක ඉදිරිපත් කරේ.
ඒ කියන්නේ මං අහන ප්‍රශ්න තේරුම් ගන්න සෑහෙන වෙලාවක් යනවා. ඒ කියන්නේ වැඩි බෑනේ කරන්නේ.
අවසරයි සයිනස් ඒ වෙලාවේ උත්තර දැන් නාවන්තගෙන් නැහුවේ. ඉතින් මං පැමිණේ ඒ වෙලාවේ හරි නැති නිසා මම වැඩසටහන ඉවර වෙනකන් හිටියා. ඒක
කමන්නේ නැහැ. ඉතින් රාජිකාගේ ටියුබ් ලයිට් එක ඔච්චර වෙලාවක් ගිහිල්ලා හරි පත් වෙච්ච එක ලොකු දෙයක් නේ නැද්ද මං කියන්නේ.
එහෙම නෙමෙයි මම ටිකක් සැලකිලිමත් වෙනවා දැන් අනවශ්‍ය තැන් වල පයින් නැතුව මගේ වෙලාව
අනේ වටිනවා අප්පා. කවද ඉඳන්ද මේ සැලකිලිමත් වීම කරන්නේ? හොඳයි ඒ මෑතකින් ඉඳලා හරි එහෙම පුරුද්දක් හදාගත්ත එක වටිනවා.
එහෙමයි ස්වාමිනාස්ත අපි තව අවස්ථාව දෙනවත් ස්වාමිනාස්ත තව කාට හරි ප්‍රශ්න තියෙනවා නම්
නෑනේ නෑලු නාමන්ත කියනවා පස්ස නෑලු
තාට තියෙනවා වෙන්නත් පුළුවන් මේ නැති
මට සොයනස බොහොම පින් මේ මට මේ පොඩි කෙටි ප්‍රකාශයක් කරන්න පුළුවන්.
මට හිතුණා නාමන්තර මොකක් හරි කියන්න තියෙනවා කියන එක තමයි කියන්නේ කියේ. නාමන්තර ඇත්තට පෑන්න කෙනෙක් තියෙනවා. අපි නාමන්තර අවස්ථාව දෙමු
සම්මාප. බොහොම පින් රාජික අවසරයි සොයනස මේ දැන් මට ඉස්සර වෙලා තියෙනවා දැන් මේ මෙහෙම පුහුණු වෙන්න කලින් තේරුණා දැන් මොකක් හරි වැඩක් කරන්න ඕන නම් මම නිකන් අර ගුරයි ගෝලයි වගේ හිත දෙකට බෙදලා එක එක හිතේම නිකන් මට තේරෙනවා දැන් මුලේම එක පරිපතයක් ඉන්නා ගුරා වගේ තව අනිත් පරිපතේ ඉන්න ගෝලය වගේ දැන් මම මට කියගන්න දැන් මේක කරන්න ඕන කියලා බොහොම තදින් කියනවා. ඒක වෙන ලොකු ස්ට්‍රෙස් එකක් එන විදිහ තමයි ඔය කරන්නේ. එහෙම කියලා මම මටම බල කරලා තමයි මගේ අතින්ම වැඩක් කරගන්නේ. දැන් ඩෙඩ්ලයින් තියෙලා හරි ඉස්කෝලේ විභාගයකට පාඩම් කරන එක හරි ඕකේ ලොකු ආයාසයක් තියෙනවා. එනකොට දැන් මෑතකින්නම් තේරෙනවා මේ එහෙම බෙදීම තියෙනවා. හැබැයි අර තදින් කියන මේක නෑ වැඩක් කරන්න හිතුනම මම සාමාන්‍යයෙන් වැඩක් කරද්දි මේක මොකටද කරන්නේ කියලා හරියට කම්මැලි වෙනවා. ඉතින් අර මෑතකදී තේරෙනවා එහෙම ලොකු මේ සැර මම තුලින් මටම සැර කර ගැනීමක් අඩුයි. හරියට නිකන් ඒ තියෙනවා දැන් අර මේ කරත්තේ හරකයි ඒකට බැඳලා දැන් හරකව දක්කන මනුස්සයා ඉන්න වෙනම හරක ඉන්න වෙනම දැන් උතන දක්කන කෙනත් මම හරකත් මම ওই සංසිද්ධියේදී ඒතර ලුකුවට සැර කිරීමක් එහෙම නැහැ. නිකන් ඒ වෙලාවට ඉබේම ඒක සිද්ධ වෙනවා. ඊට පස්සේ මේක කරනවද කෙරෙනවද මොකද්ද කියලා දන්නේ නැතුව ඉබේ යෑමක් සිද්ධ වෙනවා. එතන අර මම කියලා එක පහුවෙලා තමයි තේරෙන්නේ. මෙතන මේ මම කියලා එහෙම ලොකු සංවේදනයක් තිබුණ නැති කාලයක් කරා මං ආවා කියලා සමහර විට ඒක තප්පර ගාණක් සමහර විනාඩි ගාණක් හැබැයි එහෙම දෙයක් මං දකිනවා. ඉතින් ඒ කාලේ ඇත්තටම ගත්තම මට නිකන් මේ නිවනේ හෙවණැල්ලක් වගේ කියලා හිතන්න පුළුවන් මේක. දැන් ඒ කාලේදී මම දන්නෙත් නැහැ මොකක් හරි වෙනවා විතරයි මං ඉන්නේ පැත්තක. ඉතින් අර ඒ බාහිර වැඩේ සිද්ධ වෙනවා. දැන් මම ටයිප් කරන එක ඊමේල් එකට ටයිප් කරන එක උනත් ඒ වැඩේ බාහිරව සිද්ධ වෙනවා. මම මේ කොහෙද ඉන්නේ කියලා හොයාගන්න බැරි බවක් ස්වභාවයක් ධාතු ස්වභාවයක් වගේ දකිනවා. ඉතින් ඒක මට හරි සතුටුද කාරණයක්. සමහර ගොඩක් වෙලාවට දවසේ ඒක මොහොතින් මොහොත අත්දැකලා පහුවෙලා තමයි දැනගන්නේ මම මේක අත්දැක්ක නේද කියලා. ඊට පස්සේ ආයෙත් එතකොට අර මමත්වය කියන කිස්මතු වෙලා ඒක පේනවා. ඊට පස්සේ යනවා අර ස්වයංහසේ ඇටසැකිල්ල ගැන ඇහුවමත් මට ඒක තේරුණේ වෙලාවට ඇටසැකිල්ලත් අර ඒ වගේ නොදැනී යනවනේ. ඉතින් ඒකෙත් මට ඉතින් දැන් පාලනයක් නැහැනේ කය අත්හැරෙනවා නොදැනී යනවා ඒකත් විය හැකි දෙයක් කියලා මේ ටග්ගලේ ඇටසැකිලි කතාවත් එහෙම තමයි ඒ වෙලාවේ මට මේ මගේ පැත්තේනේ මට ඒක තේරුනේ මතක් වුනේ එහෙමයි ප්‍රකාශ කරේ සනෝ. මේකත් මේ අර ආයාසය එක අතකින් සෑහෙන අඩු වුණා. මොකද මම මාවම ප්‍රෙෂර් කරන ගතිය නැති වෙච්ච නිසා ඒක ඒ වැඩ ටික සිද්ධ වෙනවා යම් මට්ටමකට. ඒක මට මෙහෙම ප්‍රකාශ කරන්න හිතුන සයනස මොකද ඒක හරි පහසුවක් වුණා. මේ මෑත කාලීන පටන් ගත්ත ලොකු පහසු ස්වභාවයක් අත්දකින්නවා මම මේ විදිහට.
ඔව් ඒක හොඳයි ඒ නිරීක්ෂණේ. දැන් අපි හිතමුකෝ ඊමේල් එකක් ලියනවා කියලා. ඊමේල් එකක් ලියන්න ගියාම මුලදී අපි දැඩි නිකන් අර කන්ට්‍රෝල් ෆ්‍රීක් කෙනෙක් කියලා කියන්නේ කන්ට්‍රෝල් ෆ්‍රීක් කෙනෙක් ඉන්නවා. මේකේ අකුරු ඔක්කොම හරියන්න ඕනේ, මේ වැදගත් පිරිසකට යවන්නේ මේ විදියට මෙහෙම මෙහෙම වෙන්න ඕනේ කියලා ලොකු වෙහසක් ගන්නවා එක ඊමේල් එකක් ලියන්න. මන් දන්නේ නැහැ මම මේ දවස්වල වැඩ කරන්න ගිහිල්ලා ඊමේල් එකක් ලියන්න ගියපු වෙලාවක ඒ දවස්වල හැටියට මොකද යවන්නේ මේ 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 ලොකු ලොකු පොරවල් වලටනේ. ඉතින් එතකොට අකුරු හරි එන්න ඕනේ. හැබැයි පිළිතුරු එනවා වැරදි ඉංග්‍රීසි වලින්. මේ මේ ඔහෙන් මේන් කෑලි දාලා එනවා. ඉතින් මං ඇව ඉංග්‍රීසි බැරුවද කියලා. නෑ නෑ ඒ ඉංග්‍රීසි පුළුවන් හැමෝටම වැඩිය. හැබැයි එච්චර ලොකු අවධානයක් නෑ. එච්චර ලොකු වෙලාවක් ගන්නේ නෑ. ඒ සැරසිලි අනම් මුකුත් නෑ. ඉතින් ඒක වෙන්නේ අර සාමාන්‍ය අවුරුදු 30-40ක් අර ව්‍යාපාරයක් එක වැඩ කරලා ඒ වගේ මිනිස්සෙක් අන්න වෙලාවක් ගන්නේ නෑ. නිකන් ඔහේ ගහලා දානවා. අවශ්‍ය දේ කියලා දානවා. එහෙම ලොකු සැරසිලි නෑ. අන්න ඉතින් බලන්න අර ආධුනිකව ඒ ආයතනයේ මුලින්ම වැඩට ගියපු කෙනෙක් ඊමේල් එකක් ලියාම සහ අර විදියට පරිණත වෙච්ච ආයතනයේ ඒ අයිතිකාරයෙක් වගේ කෙනෙක් ඊමේල් එකක් ලියනකොට ඒ අතර වෙනස ඉතින් ඒ වගේ දෙයක් අපි තුල තියෙනවා. ඒ දැඩි මමත්වයකින් තමයි මේ ප්‍රතිපදාව පටන් ගන්න. කන්ට්‍රෝල් ෆ්‍රීක් කෙනෙක් ඉන්නවා ඇතුලේ. ඉන්නවා මේක හැම වෙලේම මේම කරන්න ඕනේ අරේම කරන්න ඕනේ කියලා නිකන් අර මේ හෙල්ලක් අරන් පිටිපස්සෙන් ඉන්නවා වගේ මේ හරි වෙහෙසයි. දැන් නිකන් දැන් මේ ප්‍රෝග්‍රෑම් එකේ ගත්තා බලන්නකෝ. දැන් රාජිකා ඉතින් පිටිපස්සෙන් එලවගෙන හෙල්ලක් අරගෙන ඉන්නවා. ඔය නැන්දම්මත් මට එක වගේ ආදරේ කිව්වට ඒ මිනිස්සයා බය කරගෙන නැත්තේ ඔය. මේ ඉතින් එහෙම මේ ස්වභාවිකින් තමයි අපි පටන් ගන්නෙ. නමුත් පහුපහුව වෙනකොට අන්න කාලෙත් එක්ක අර ගති අඩු වෙලා ඔහෙ වැඩනම් කෙරෙනවා තමයි. වැඩත් තාම කෙරෙනවා. නමුත් අච්චර වෙහෙසක් ගන්න ඕනේ නැහැ. ඒ විදිහේ වෙනසක් පරිවර්තනයක් අපි තුල සිද්ධ වෙනවා. භාවනාවත් වගේ තමයි. මුල් දවස්වල අම්බෝ අර්සස් රෝග භාවනා කරන්න ගියාම හැමෝටම කොට දෙනේට අර්සස් රෝග එනවා. හුස්ම මේ විදිහට ගන්න ඕනේ, එක පෑයක එක විනාඩියක මෙච්චර හුස්ම ගානක් ගන්න ඕනේ, දවසකට මේ 25,000ක් වැඩෙනවා නම් පෑයකට කීයද විනාඩියකට කීයද කියලා ඒ හුස්ම ගාන ගන්න හදනවා ඒ විනාඩිය ඇතුළත. ඉතින් ටිකක් කළා යනකොට අර්සස් රෝග. ඇවිදින එක මෙච්චර කාලෙ ඇවිද්දක ඇවිද ගන්න බැරුව යනවා. ඒ මොකද අර දැඩි පාලනයක්, අර විදිහේ කන්ට්‍රෝල් ෆ්‍රීක් කෙනෙක් වැඩ කරනවා. නමුත් අන්න ටිකක් පුරුදු වෙනකොට ඔහේ සක්මන් වෙනවා, සිහියක් තියෙනවා, එච්චර දඟලන දෙයක් නැහැ. වාඩි වෙලා ඉන්නවා, සිහියක් තියෙනවා, එච්චර දඟලන දෙයක් නැහැ. අන්න ඒ විදිහේ වෙනසක් පරිවර්තනයක් අපි තුල ඇති වෙලා යනවා. අර තියෙන දැඩි මමත්වය දිය වෙලා යනවා. ඉතින් ඒක නිවනේ සලකුණක් තමයි අනිවාර්යෙන්. වැඩ කෙරෙනවා. වෙනදට වැඩි එෆිෂන්සි සහිත වැඩ කෙරෙනවා. හැබැයි අච්චර දැඟලිල්ලක් නැහැ. ඒකයි වෙනස. අර කියන්නේ නිකන් මේ ලෙඩ්ඩු කලබල වුණාට දොස්තරලා කලබල නැහැ කියලා. අන්න ඒ වගේ දෙයක් තමයි තියෙන්නේ ඔතන. ඉතින් ඒක භාවනාවකත් සිද්ධ වෙන හැටි බලන්න, මේ ජීවිතය තුලත් සිද්ධ වෙන හැටි බලන්න. ඒ විදිහේ වෙනසක් පරිවර්තනයක් වෙලා තමයි අර කි විදිහට විවේක සැනසීම් ගතියකට වැටෙන්නේ. දැන් අර මං කලින් අවස්ථාවේ කිව්වේ දත් මදිනකොට මුල් දවස්වල දත් මදින්න 100ක් මදින්න කියලා එන අමුඩයක් ගහගෙන ඔන්න පටන් ගන්නවා. එහෙම ටිකක් කර යනකොට අන්තිමට දත් මැදින එකේ ගිලිලා විනාඩි 5 වෙනකොට 15ක් දත් මැදලා අර දතින් දත ඒ ගැන අවධානෙන් අන්න අර විදිහට උත්සාහ කරන්නේත් නැතුව සිහියෙන්ම ඉඳලා තියෙනවා බලනකොට. අන්න එතකොට බලන්න අර ඒකනේ කියන්නේ අර සුපීරිය මයින්ඩ්ෆුල්නස් ඉන්ෆීරිය මයින්ඩ්ෆුල්නස් කියලා කියනවා. මොකද්ද මේ ඉන්ෆීරිය කියන්නේ? මෙයා මයින්ඩ්ෆුල් වෙන්න උත්සාහ කරනවා. එතනින් තමයි පටන් ගන්න. ඒ ඉන්ෆීරිය එකෙන් තමයි පටන් ගන්න. නමුත් අන්න සුපීරිය වෙනකොට කොහොමද? අන්න මයින්ඩ්ෆුල් වෙන්නේ නැතු උත්සාහය නැතුව ඉබේම මයින්ඩ්ෆුල්. ඒක තමයි ක්‍රමේ. එහෙම නැත්නම් කරනා භාවනාවක් වෙනකොට කෙරෙනා භාවනාවක් කියලා අපි කියනවා. එහෙම නැත්නම් සීලේ පැත්තෙන් ගත්තොත් රකිනා සීලයක් වෙනකොට රැකෙනා සීලයක් කියලා කියනවා. කොකද උතුම්? අන්න රැකින සීලිය උතුම්. නමුත් රැකින සීලයක් ගන්න කොච්චරන රකින්න වෙනවද? සෙල්ලම් නැහැ වැඩේ. සෙල්ලම් නැහැ. මොකද හේතුව රැකින සීලයක් ගන්න කොච්චර වෙහෙසක් පීඩාවක් සහිතව කොච්චර කාලයක් උත්සාහ කිරීමෙන් අනතුරුවද ඒ දේ වෙන්නේ? අන්න හීනෙන් පවා සීල් රැකිනවා. අන්න රැකින සීලේ රැකින ගාන තමයි ඒක. ඒ වගේ තමයි ඉන්නේ. දැන් හාමුදුරුවන්ට තියෙන ලෙඩක් තමයි ඔන්න හීනෙන් හොඳට මේ මයිනස් එක වාඩි වෙලා ඩිනර් පාටි එකක් කාලා භාගයක් විතර කනකොට ඔන්න කල්පනා වෙනවා යකෝ මේ විකාල භෝජනෙයිනේ කියලා. ඔන්න රැට කෑවා කියලා ඔන්න හෙන ලෙඩක් අර හීන ඇතුළතම. ඒ මොකද උනේ? කාලයක් තිස්සේ පුරුදු කළා අන්න අර හීනෙනුත් සිල් රැකින ගානට ගිහිල්ලා හීනෙනුත් චෝදනා කරනවා මේ විකාල භෝජනෙනේ දැන් මේ ඔය රැටනේ මේ කාලා තියෙන්නේ කියලා. අර කෑම වේලා අතර තුර ඉතින් ඉතුරු භාගේ කන්න වෙන්නේ නැහැ. අපරාදී. ඔහොම තමයි. ඒ කියන්නේ මොකද අර රකින්න වෙනුවට රැකින දෙයක්, කරන වෙනුවට කෙරෙන දෙයක්. ඉන්නේ පරිවර්තනය වුණාම ඒක ඇත්තරම නිවනේ සලකුණක්, නිවනට ළඟයි කියලා දැක ගන්න දැන ගන්න පුළුවන් ඈ. මේ විදිහට කරගෙන යා.
එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම පිං.
අවසරයි ස්වාමීන් වහන්සේ කියපු එකට මට මේ ප්‍රශ්නයක්ම නෙවෙයි, මට පොඩි දෙයක් එකතු කරන්න අවසරයිද?
අපි හිතුවා එහෙම අනවශ්‍ය වෙලාවට පයින් එක ඒ පුරුදු අතහැරියා කියලා.
අතහැරියකට ඉක්ට්‍රික්මට අතහරින්න නැහැ ඉතින් ඔය.
ඒ 10%ක් විතර අතහැරලා දින ස්වාමීන්
වහන්සේ. දැන් ඔබ වහන්සේ මට චෝදනාවක් කරානේ, මම නිකන් හෙල්ලක් කරා.
චෝදනාවක් කරේ කොහෙද? කොහෙද චෝදනාවක් කරේ?
හෙල්ලක් කරන් පස්සෙන් ඉන්නවා.
නෑ නෑ හොඳක් කිව්වේ නැත්තම් මේ වැඩසටහනක් යන්නේ කොහමද මේ විදියට?
මේක තමයි මම කියන්නේ කේ සයින් හස්. දැන් ඇත්තටම ඔය මොහොතේ කියපු දේ මේ මේ වැඩසටහනට ඇප්ලයි කරොත් එහෙම දැන් මේ ආධුනික වැඩසටහන අපි ආද 127 වෙනි වැඩසටහන කරන්නේ පටන් ගන්නකොට අපි ලොකු ප්‍රෙපරේෂන් මීටින් තියලා අරවා තියලා මේවා තියලා ඊපස්සේ කලින් දවසේ මේ මොනවාද
ඔව් දැන් ප්‍රෝග්‍රෙස් මීටින් එකක් තියමු කුවට ගානක් මේ ඊමේල් එකට රිප්ලයි එන්නේ නැහැ.
ඔය කක්කට අපි එහෙම තිබ්බේ නෑනේ වෙන සරහට කොහොම හරි අර දැන් අර ඒ තිබ්බ අර උත්සාහය මේක අර බලෙන් කරන්න යන උත්සාහයක් නෑ. දැන් සමහර වෙලාවට මේ අපි ඔය යන්නේන ගමන් සමහරවිට පාර යන්නේන ගමන් තමයි මේ මේ මැසේජස් ටික දාන්නේ ග්‍රූප්ස් වලට. එතකොට මොනවා හරි කරන ගමන් තමයි ටීම් එකට දාන්නේ අද මෙයා 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 මේවා කරන්න කියලා. දැන් අර ඒ වගේ අර ඉස්සර තිබ්බ ලොකු මේ වෙනුවෙන් අර උත්සාහය එහෙම නැත්නම් මොකද්ද අර ඒ අර වෙහෙස වීම ගතිය අඩුවක් මන් දකින්නේ. ඒ වගේම ඔය ඊමේල් වල ගතියත් ඔබ වහන්සේටම ඒක පේනවා ඇති. ඉස්සර නම් මමත් හෙන්න දිග ලොකු හාමුදුරන්ටත් ඊමේල් දෙන ඔබ වහන්සේටත් ලියනවා. දැන් එහෙම ලියන්නත් කම්මැලි, ලිව්වත් එච්චර දිගට ලියන්න
දැන් දිගට ආවත් දෙන්නේ බැනලා යවන එකක් තමයි. හැරෙන්නේ නැද්ද මං කියන්නේ? ඈ ඒකටත් දිගට එනවා තාම. හැබැයි අපරාදි කියන්නේ ඒකත් කෙටි වුණ දවසට නිවනේ සලකුණක් කියලා නාමන්තම කියයි මේ නාමන්තම කියලා දෙන්න ඉඩ තියෙනවා.
එහෙම ඇත්තම ළඟදී එහෙම බණින ඊමේලුත් ආවේ නෑ සාමහස් බොරු
කියලා. දන්නේ නෑ බලන්න ඕනේ ඔය Google search එකක් දාලා බලන්න ඕනේ ඊමේල් එකට ගිහිල්ලා.
ඒකත් කියන්නේ පහ ළඟදී එහෙම බණින ඊමේල්ලුත් ආවේ නෑ. ඒ වගේම තමයි භාවනා වුණත් මටත් තේරලා තියෙන ඉස්සර වගේ ලොකු අර වෙහෙසකුත් නැහැ. ලොකුවට භාවනාවක් වෙන්නෙත් නෑ. ඔහේ නිකන් මූල කර්මස්ථානට ආවත් එක හිත පිටට ගියත් එකයි නික අරකට එකයි මේකට එකයි වගේ තත්ත්වයක් තමයි මගේ භාවනාවේ තියෙන්නෙත්. මම ලොකු ස්වාමීන් වහන්සේට කිව්වා ඒකට හරියට මට උත්තරයක් ලැබුණෙත් නැහැ. ඒ වගේම ඔය ජීවිත සමහර දේවල් එහෙමයි. ඉතින් අර ඒවට ලොකුවට මෙහෙම වුණා, මෙහෙම වෙන්න ඕනේ, මෙහෙම වුණා, හොඳයි එහෙම කියලාත් ලොකු මේක වැඩසටහන වුණත් ඔබ වහන්සේ කියන්නේ මම හෙඩ්ලක් අරන් බලන් ඉන්නවා අනිත්‍ය කරන ඒවා කියලා. එහෙම තාම ඉන්නවා. ඒ වුණාට එහෙම කරේ නැහැ කියලා ඉස්සර වගේ එහෙම ලොකුවට හෙඩ්ලෙන් අයින් යන ගතියකුත් එහෙම අයින් ඕන ගතියකුත් දැනෙන්නෙත් නැහැ.
ඒකට මං හිතන්නේ සාක්ෂි දෙන්න ඕනේ ඔය අනිත් කට්ටිය තමයි. අපි අහලා බලමු නදීප්ගෙන් වගේ ආල බලන්න එන්නේ ඒ වගේ සාක්කේ
පෙරවන් සරණයි සරණ සමානයි නෑ එවිය හගෙන
ඉතිරි
ඉඳලා ඉතින් මගේ බකට් එකට දාගත්තේ නෑ ස්වාමීන් වහන්සේ ඔය යන විදියට ඉතින් මම යන්න දුන්නා නාමත් ඉතින් එහෙමයි ස්වාමීන් වහන්සේ දැන් ස්වාමීන් වහන්සේ කියපු දේවල් නාමන්තයි රාජිකායි කියපු දේවල් බලනකොට ඉතින් මට හිතෙන්නේ ඔහේ යන යාමක් ඉතින් මම යනවායි කියලා සෝන්.
නදීප් ඔය ක්‍රිකට් ගහලා පුරුද්දට ඔය බෝල් ගාඩ් එකක් එහෙම දාගෙන තමයි එනවා ඇත්තේ මේ ප්‍රෝග්‍රෑම් එකට එනකොට.
අවසරයි සහන්ස්ටි උත්තරේ ලැබුණත් දන්නේ නදීප්ගේ.
හරි එහෙනම් අපි අවසන් කරමු.
එහෙමයි සංහස අවස්ථාව ලබා දුන්නට බොහොම පිං.
බොහොම පිං සෝන්නස.
හොඳයි අර චෝදනාව නම් පිළිගත්තා හැබැයි මං කියන්නේ නේද මේ නාමන්ත. අර නැන්දම් මට මෙත් නැන්දම්ම බය කරගෙන කියන එක නම් පිළිගත්තා කොහොමද?
පිළිගත්තේ
නෑ. බය වුණා ස්වාමිනා කියපු ගමන්
එකයි. නෑ නෑ නෑ
පිළිගත්තේ නෑ.
නෑ 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 කාවත් අපි බය කරගෙන නෑ හරිය.
හා. නෑ පිළිගත්තේ නෑ ස්වාමිනා සීක. ඒ හරි. හරි ස්වාමිනා සී වේලාවත් මම හිතන්නේ ළඟයි. දැන් එහෙනම් ඔබ වහන්සේට බොහොම පිං වටිනා සතිමත් උපදෙස් ලබා දීම සම්බන්ධයෙන් ඔබ වහන්සේට නමස්කාර කරමින් එහෙමනම් ප්‍රශ්න උත්තර වාරය මෙතනින් අවසන් කරනවා. මම නදීප්ට වැඩසටහන ඉදිරියට ගෙනීම සඳහා බාර දෙනවා. අවසරයි ස්වාමිනාස බොහොම පිං. තිරුවන් සරණයි. නදීප් ස්තුතියි.
බොහොමත්ම පිං නාමන්ත. අවසරයි ස්වාමීන් වහන්ස අද දිනේත් වැඩසටහන සමාප්ත කිරීමට පුණ්‍යානුමෝදනාව කිරීම සඳහා මම බන්දුල මාමාට ආරාධනා කරනවා. පුණ්‍යානුමෝදනා කරනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. අද දින ඔබ වහන්සේ දෙනම ඉතාම වටිනා ධර්ම සාකච්ඡාවක් ධම්ම දේශනකින් අපිට වටිනා කරණ රාශියක් ඉදිරිපත් කරා. ඉතින් අපි සීලු දෙනාම ලබාගත් පින් ප්‍රථමයෙන් ඔබ වහන්සේලා දෙනමටම ඒ වහන්සේලාගේ යහපත් බලාපොරොත්තු ඉෂ්ට වීම සිදු වීමට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපගේ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු අනිකුත් නිස්සරමණ ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුව පිණිස මේ පින් හේතු වේවා. අපගේ පින් බලාපොරොත්තු සිටින යම් ඥාතිවරයෙක් සිටිනවා නම් ඒ පින් අනුමෝදන් කිරීමටත්, ඒ වගේම යම් පිරිසක් මේකට පෙනෙන නොපෙනී උදව් උපකාර කරන එයාට පින් අනුමෝදන් කිරීමටත් මේ අවස්ථාව අපි කරගන්නවා. ගාථා කියා පින් අනුමෝදන් කරමු. දෙවියන්ට පින් දීම. එත්තාවතා චම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං.